හොඳයි පින්වතුනි. සුබුරුදු වර්ධ සද්ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්න කලින් තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා සිල් දනාම තම ආසන වලින් නැගිට සිල් දනාම එකට දෙවරක් নমස්කාර පාඨය සජ්ජායනා කරන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံကိ ဓမ္မံ சரணံ gacchāmi ဒုတိယံကိ சங்கံ சரணံ gacchāmi တတိယံကိ ဘုဒ္ဓံ சரணံ gacchāmi තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත හොඳයි සියලු දෙනාම අසන් කරන්න. හොඳයි පින්තුන් සියලු දෙනාම සිහිපත් කරගන්න. තිලෝගුරු අමාමෑණී ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ දේශනා කරන්ට යෙදුනා වූ ශ්‍රී සද්ධර්මය ඔබ ඉදිරියේ දේශනා කරන්ට යන මේ මොහොතේ දසදහසක් ලෝක ධාතුවක වැඩ සිටිනා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් අපි දැන් මෙම ස්ථානයට ආරාධනා කරගමු. ඒ වගේම අනන්ත සංසාරය පුරාවට ඔබත් එක්ක සහසම්බන්ධලා කටයුතු කරගෙන ආවා වූ අම්මා තාත්තා ඥාති හිත මිත්‍රාදී සියලුම ඒ සතර වර්ගයේ ඥාති පිරිස් පින් කටයුත්තක් බලාගෙන සිත පහදවා ගන්නට බලාගෙන ඉන්නා පිරිස් ඇතනම් මේ සියලු දෙනා ඒ වගේම අභව්‍ය ස්ථානවල පිදලා එයින් අත මිදල සුගතිගාමි වෙන්නට බලාගෙන ඉන්නා යම් තා පිරිසක් ඉන්නවා නම් ඒ අයත් ඒ වගේම සුගතිගාමි වෙලා ඉන යම් තා පිරිසක් ඉන්නවා නම් නිවන් අවබෝධ කරගන්නට අටියෙන් ඒ සිල් දනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන මහා මෙත්තා චේතනාවකින් යුක්තව මේ සකල ලෝවැසි සත්වයන් සියලු දෙනාටම නිවනෙන් සැනසෙන්නට කියලා මේ අවස්ථාව සලසා දෙන්නට සියලු දෙනාම ඒ අය සිහිපත් කරගෙන අරමුණු කරගෙන මෙම ස්ථානෙට එන්නට කියලා ආරාධනා කරන්. එහෙමනම් මම දැන් දේව ආරාධනාව කරන මොහොතේ ඔබ සියලු දෙනාම සිතින් ඒ සියලු දෙනාට ආරාධනා කරගන්. ඇවිදින් සිත පහදවාගෙන පිනෙහිණි එලිලා ඒ සියලු දෙනාට සද්ධර්මාබෝධය ලබාගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වෙත්වා කියන මහා මෙත්තා සහගත අධිෂ්ඨානින් යුක්තව. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ඒ වගේම සිළු දෙනාම මොහොතකට මේ මා කියන ආකාරයට සිහිපත් කරගන්න. ආනන්ද සංසාරය පුරාවට මා යන ගමනේ මගේ සිත කය වචන යන තිදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට පසේ බුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමී සකෘදාගාමී සෝතාපන්න මගඵලලාභී ආර්යයන් වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයට දන හෝ නොදැන ක්‍රියා මාත්‍රයකින් හෝ වේවා වචන මාත්‍රයකින් හෝ වේවා සිතුවිලි මාත්‍රයකින් හෝ වේවා හිංගියක් හිංසාවක් අකටයුත්තක් කරදරයක් අසාධාරණයක් අපවාදයක් උපවාදයක් අපහාසයක් උපහාසයක් පමණකින් හෝ වුණා නම් ඒ උත්තරීතර ආර්යයන් වහන්සේලා මාහට දස දහස්වර කෝටි ලක්ෂවර කමාකර වැඩවදාරණ සේක්වා කියලා සියලු දෙනාම ආරිපවාද කමා කරගන්න. ඒ වගේම සියලු දෙනාම පින්විතින එක මදිෂ්ඨානයකින් යුක්තව සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මේ සද්ධර්ම මණ්ඩපය තුළදී මම කොහොම හරි මාගේ ධම්ම අවබෝධය අඩපාඩු තැන් තියෙනවා නම් ඒ සියල්ලම පියවාගෙන දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ උත්තරීතර සෝතාපන්න ඵලෙ පිහිටනවාමයි කියලා සෝතාපන්න ඵලෙ පිහිටා ඇති යම් කෙනෙක් ඉන්නවා නම් ඉදිරි මාර්ග ඵල උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් කරගන්නවා කියන අදිෂ්ඨානය යුක්තව සිල දනාම සද්ධර්මයේ ශ්‍රවණය කරන්ට සූදානම් වෙනවා. අද උත්තරීතර මහා සංඝ රත්නයේ අවසරයි සිල්මෑණියන් වහන්ස සද්ධා බුද්ධ සම්පන්න පින්වතුනි, දැන් පින්වතුනි අපි දවසින් දවස ධර්මයේ ශ්‍රවණය කරනවා. ඔබට අතිපදං උපදෙස් අවවාද ලැබෙනවා. දැන් පිටු 80 පොත් කීයක් විතර ලියල ඉවරද? අසුවේ පොත් නෙමෙයි, අපි ගෙනා 240 පොත් හාමුදුරනේ. ඒවත් ඉවරයිනේ. මම හිතන්නේ මෙතනින් ලැබෙන අවවාද ඔක්කොම ලියාගත්තොත් නම් පින්වතුනි සතියකට දෙකකට පිටු 200ක් විතර ඉවර වෙයි. ඒ වගේම පුළු පුළුවන් විදිහට ඔබත් ඇවිල්ලා භාවනා වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා. ඉතින් බොහොම හොඳයි පිටින්. ඉතින් බොහොම ශ්‍රේෂ්ඨයි. හැමෝම උත්සාහ කරනවා තමන්ගේ විමුක්තිය සාක්ෂාත් කරගන්න. ඒක තමයි වටිනේ. පුංචි දරුවන්ගෙන් ඉඳන් වැඩිහිටියන් දක්වා වයස් භේදයකින් තොරව හැමෝම උත්සාහ කරනවා තමන්ගේ නිවන සාක්ෂාත් කරගන්න. කෙමෙන් කෙමෙන් පින්වුතුනි ඔබට අවබෝධ වෙන්න පටන් ගන්න තියෙනවා කියලා මම හිතනවා. තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකේ පහළ වුණු කාරණා මොකද්ද කියලා. මම මේ ලෝකෙට ආවේ නිවන දේශනා කරන්න කියලා උන්වහන්සේම පින්වුතුනි භික්ෂුන් වහන්සේලට ප්‍රාතිමෝක්ෂය දේශනා කරන වෙලාවේ මතක් කර සිටිනවා. නිබ්බානං පරමං වදන්ති බුද්ධා කියලා. ඔබර නිවන දේශනයි මම මේ ලෝකෙට ආවේ. දැන් මේ කටයුතු කරගෙන යනතුරු පින්වතුනි ඔබ බණ අහපු පළියට නිවනට ලං වෙනවා කියලා හිතාගත්තොත් ඒකේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒ වගේම අහගන්න බණ ටික පොතේ ලියාගත්ත පළියට නිවනට ලං වෙනවා කියලා හිතාගත්තොත් ඒත් අඩුපාඩුවක් තියෙනවා. දැන් හිතලා බලන්න මේ බණ අහන්න කලින් ඔබ ගොඩාක් පින් අතේ වැඩ කළා. බණත් අහන්න නැති. නමුත් මෙතනට යනින බොහෝ පිරිසක අපිට කියන කාරණාව තමයි ස්වාමීනි අපිට ඔබ වහන්සේලා දේශනා කරන ධර්ම අහවට පස්සේ නිවන ගැන විශ්වාසයක් ඇති වුණා. එතුවක්කල් නිවනක් කියලා එකක් ඇති කියලා හිතුණා. නමුත් ඒක අපිට මේ ජීවිතේදී නම් කරගන්න පුළුවන් කමක් තියේ කියලා විශ්වාසයක් තිබෙන්නේ නැහැ. ඒ නිසා අපි පුළුවන් තරම් පින් අතේ වැඩ කර කර මතුවත් භවයකදී නිවන් දකින්න අවශ්‍ය කරන පරිසරයේ පසුබිම හදා ගන්නවා කියන අදිෂ්ඨානයෙන් යුක්තව කටයුතු කරගෙන ගියා. නැයේ වරදක් තියෙනවද? සමහරක් විට පින්වතුනි ඔබ මේ පින් කටයුතු කරපු නිසා තමයි අද ඔබට නිවන් දකින්න අවස්ථාව සැලසෙලා ඉවිල්ල තියෙන්නේ. ඒ නිසා පින්වතුනි එතන පසුතැවෙන්න හේතුවක් නැහැ. මම පසුතැවීම ගැන අපි කතා කරා ඊයේ භාවනාවට ආපු පින්වතුන් එක්ක. මම ඒක පොඩ්ඩක් මතක් කරලා දෙන්නම් හැමෝගේම යහපතු දෙසා. මොකද පසුව නෙමෙයි පින්නේ, තවන්න තියෙන්නේ, පෙරයි තවන්න තියෙන්නේ. පෙර තවා ගත්තනම් ආයේ පසුව තවන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් කෙසේ හෝ ඒ කාරණාවට එන්න කලින් ඉතින් පින් අතේ වැඩ කර කර ගියා. මං හිතන්නේ ඉතින් මෙතන ඇති ගොඩාක් ඉහේ තියෙන කෙස් ගස් ගන්නට මල් පහන් පූජා කළා, දානමාන කටයුතු කළා, ස්වාමින් වහන්සේලාව ගෙදරටම වැඩමගෙන ඇවිල්ලා, ඒ වගේම කරඬුන් වහන්සේලා පූජා කළා ආදී වශයෙන් පින්වත්නි හිතා ගන්නවත් බැරි තරම් මහා අනර්ග මට්ටමේ පින් කටයුතු කරපු පින්වත්න් මෙතන නැති. මගේ ජීවිතේට වඩා නම් ඕනතරම් පින් කරපුවයි මෙතන නැති. මොකද පින්වත්නි මම විශේෂයෙන් පැවිද්දට එන්න කලින් පිනක් ගැන මට එහෙම උනන්දුවක් තිබෙන්නේ නැහැ කොහොමවත්. පැවිදි වෙන්නත් මෑතක ඉඳමයි පිළිදෙන්නේ දානයක් මානයක් දෙන්න ඕන කියලාත් හිතට අදහසක් ආවේ. එතකම් පිනක් කරගන්න ඕනේ එහෙම අදහසක් තිබෙන්නේ නැහැ. මිනිසුන්ගේ රිද්දෙව්වේ නැහැ. තාමනුස්සෙට යහපතක් වෙනවා නම් ඉතින් ඒකට කටයුත්තක් කරන්න. නමුත් මේ කරන්නේ පිනක් කියලා එහෙම අවබෝධයක් තිබෙන්නේ නැහැ. මොකද නිවනක් කියලා එකක් ගැන අංශු මාත්‍රයකවත් විශ්වාසයක් තිබෙන්නේ නැහැ හිතේ. ඉතින් ඔබ ඊට වඩා සෑහෙන හොඳ මට්ටමක ඉන්නවා. ඒකයි අපේ පුංචි ස්වාමීන් වහන්සේලාට අපි නිරන්තරයෙන් මතක් කරන්නේ. ඔබ වහන්සේලා අවුරුදු 10යිදී 12යිදී 15යිදී ගත කරන ජීවිතයත් එක්ක සංසන්දනය කරලා බලද්දී ඔබ වහන්සේලාට මොන අඩුපාඩු වුණත් මගේ අවුරුදු 10 ජීවිතයට වඩා නම් පරම පූජනීයයි. මම අවුරුදු 15යිදී කරපු දේවල් එක්ක සංසන්දනය කරලා බලද්දී මේ උන්වහන්සේලාට නැත්නම් මේ මහා සංඝරත්නයේ කවුරුන් හෝ කමක් නැහැ. පුංචි ස්වාමීන් වහන්සේ නමක් අතින් වරදක් වුණා කියලා වෙන්වෙතනේ ඒක අපේ ජීවිතත් එක්ක බලද්දී ගණන් නොගැනී හැකි තරම් පුංචි වරදක්. තාත්තා කොහොම කියයි දන්නේ නැහැ. හැබැයි මට සාපේක්ෂව නම් බොහොම පුංචි වරදක්. ඉතින් ඔහොම පින් කටයුතු කරගෙන යන අතරතුර පින්වතුනි මම ඔබට මතක් කරන්නේ විශේෂයෙන් මේ වෙලාවේ අපිට පුරුද්දක් තියෙනවා සාමාන්‍යයෙන් ඕනම දෙයක් ටික කාලයක් කරගෙන යනකොට ඒක සාමාන්‍යකරණය වෙනවා. අවහලති නෝමලයිස් වෙනවා කියලා. ඕනම දෙයක් සාමාන්‍යකරණය වෙනවා. දැන් මතකද තිය ඔබ බයිසිකලයක් පදින්න පුරුදු වෙච්ච කාලේ ඉස්සල්ලාම් බයිසිකලෙට නැග්ගට පස්සේ බොහොම අවධානයෙන් තමයි ඒ කටයුත්ත කරේ. ඒ ගැන පූර්ණ අවධානය යොමු කරගෙන හිටියේ. බයිසිකලේ අල්ලගත්තේ බොහොම පරිස්සමෙන්. කකුලක් අර සීට් එක උඩින් අනිත් පැත්තට යවාගත්තේ බොහොම පරිස්සමෙන්. ඉරල් තව කෙනෙක්ටත් ළඟින් ඉන්න කියලා පොඩ්ඩක් බලන්න මං වැටුනොත් එහෙම අල්ලගන්න කියලා. හීන් සීරුවට පින්වතුනි අරියෙන් අඩිය අර බයිසිකලේ පෙඩල් එක පාග පාග. මොකද දැන් මේක කරලා පුරුද්දක් නැහැ. කරලා පුරුද්දක් නැති නිසා පින්වතුනි 100%ක් ඔබේ අවධානය යොමු වුණා ඒ කරන කටයුතු දිහාට. වාහනයක් පදින්න පුරුදුනත් එහෙමයි. දැන් ඔබ වාහනය පදගෙන නම් පින්වතුනි මෙහාට ආවේ. කී පාරක් ගියර් මාරු කරාද? දන්නේ නැහැ නේ. දන්නේ නැහැ මේ දැයක මතක නැහැ. මොකද ඒක දැන් ඔබේ වාහනේ මැනුවල් වුණත් ඔටෝ වුණත් හිතින් ගියර් මාරු වෙන්නේ කොහොමද? ඔටෝ. නේ? වාහනේ මැනුවල් වුණත් ඔටෝ වුණත් හිතින් නම් ගියර් මාරු වෙන්නේ ඔටෝ. ඒ කියන්නේ හිත දන්නෙත් නැහැ දැන් වැඩේ කරා කියලා. ආ ගියර් එකක් මාරු කළා. ඒක විදිහට දැන් සාමාන්‍යකරණේ වෙලා. ගොඩක් දේවල් එහෙමයි. ඔබ පරිස්සම් වෙන්න ඕනේ පින්වතුනි මේ නිවන කියන එක සාමාන්‍යකරණය වෙන්න දෙන්නේ නැති වෙන්න. මොකද සමහරවල්ලාට පින්වතුනි අපි වැටෙන්න පුළුවන් යම් රටාවකට. දැන් බදාදට මේ වැඩසටහනට එනවා. සෙන්සුරාද වැඩසටහනට එනවා. මාසෙකට දෙකකට සැරයක් භාවනා වැඩසටහනකට එනවා. ඉතින් බණ අහනවා. මුළු පුළුවන් මට්ටමින් බණ අහනවා. අහගන්න දහම් කරුණු ටික පොතේ ලියා ගන්න. ඒවා ගුල්ලෝ ටික කියවන. ඇයි නෑ? ආ තමයි. ඒ ඔබ කියවන. ඉතින් ඔහොම normalize වෙනවා. සාමාන්‍යකරණය වෙනවා. සමහර ලාට අමතකිනවා ඇයි මම බණ අහන්න ආවේ කියලා. මොකක් උදෙසාද මම මෙතනට ආවේ කියලා. මොකක් උදෙසාද මම මේ බදාද සෙනසුරාද ආරාමයට දුවගෙන යන්නේ කියලා. තථාගතයන් වහන්සේලා පින්වතුනි ධර්ම දේශනා කරන්නේ මේ මානවයාගේ හික්මවන්න. හික්මීම උදෙසා ඇස කන දිව නාසය කය මන කියන මෙන්න මේ හයෙන් ලෝකේ රස විඳ විඳ ඉඳපු අයට ඔන්න ඔය හයෙන් ඉක්මවපු තැනක තමයි නියම සුවය සතුට සැනසෙල්ල තියෙන්නේ කියලා පෙන්වලා දෙන්නේ. ඒක එකට හික්මවනවා කියලා කියනවා. ඔබව හික්මවන්නයි පින්නේ තථාගතයන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ. රූටින් එකකට වැටෙන එකේ නැත්නම් මේ රටාවකට වැටෙන එකේ අවධානමක් තියනවා පින්නේ ඕනම වැඩක් කරගෙන යද්දී. ඒ නිසා පින්නතුනි විටින් විට නවත්තලා පොඩ්ඩක් හැරිලා බලන්න වටිනවා. ඔබ තුල කොයිතරම් දුරට මේ මඟ වැඩිලද කියලා. කොයිතරම් දුරට මඟ වැඩිලද කියලා බලාගන්න පුළුවන් පින්වතුනි පොතෙන් නෙමෙයි. කොයිතරම් දුරට මඟ වැඩිලද කියලා බලාගන්න පුළුවන් වෙන්නේ පින්වතුනි ඔබ හිතන පතන විදිහ කොයි ආකාරයෙන්ද වෙනස් වෙලා තියෙන්නේ කියලා. ඔබ හිතන විදිහ ශ්‍රේෂ්ඨ වෙන්න ඕනේ. ඔබ පතන දේ අල්ප වෙන්න ඕනේ. පතනවා කියලා කිව්වේ ප්‍රාර්ථනා කරන දේවල්. ඉස්සර ගොඩාක් දේවල් ප්‍රාර්ථනා කළා. මට අර දේ ඕනේ, මේ දේ ඕනේ. ඇහෙන් රූප බලන්න ඕනේ, කනෙන් ශබ්ද අහන්න ඕනේ. ඔය හයෙන් ඉතින් දේවල් ප්‍රාර්ථනා කරන්නේ, වෙන මොකකින්වත් ප්‍රාර්ථනා කරන්න බෑනේ. ඔය හයෙන් දේවල් මට ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරනවා. පතන දේවල් අඩු වෙලාද කියලා බලන්න පින්වතුනි. හිතන විදිහ වෙනස් වෙලාද කියලා බලන්න. මේක රංගපෑමක් නෙමෙයි හැබැයි. ඒ කියන්නේ පින්විතනි, මේ නිවන් මඟ යනවා කියලා කියන එකේ අවශ්‍යතාවයේ තියෙන ඔබ හොඳ කෙනෙක් කියලා කාටවත් පෙන්වන්න එක නෙමෙයි. ඔබ හොඳ වෙන එක. ඒක කවුරු දැක්කත් එකයි නැතත් එකයි. අන්ධයෝ විතරක් මේ ලෝකේ ඉන්න හිටියත් පින්විතනි, ඔබට විතර නම් ඇස් පේන්නේ. මේ ලෝකේ අනෙක් හැමෝම අන්ධයි. ඒත් පින්විතනි, ඔබ දසකුසලෙන් තොර ජීවිතයක් ගත කළ යුතුයි. මේ ලෝකේ ඉන්නේ අන්ධෝයි බහිරෝයි විතරයි. ඒත් ඔබ දසකුසලෙන් තොර ජීවිතයක් ගත කළ යුතුයි. ඒකෙන් එහෙනම් කාටවත් පේන්නද මේ කරන්නේ? කාගෙන්වත් ගුණ අහන්නද මේ කරන්නේ? නෑ. පරිස්සම් වෙන්න උතන්ට වැටෙන්න පුළුවන්. මොකද දැන් ඔබේ ගති පැවතුම් ක්‍රමක්‍රමෙන් වෙනස් වීගෙන එදිපින් යතුනේ. ඔබ ප්‍රශංසා කරන පිරිසක් ඔබ වගේ ඔබ වටේ හැදිලා එනවා. ඒක වෙන දෙයක්. මොකද ලෝකයට අදාහ ගන්න බෑ පින්වතුනි, ඔබ කොහොමද මෙහෙම වෙනස් වුනේ කියලා. එතකොට ඔබ ප්‍රශංසා කරන පිරිසක් තියෙන ඔබ ඔබ වටේ හැදිලා එනවා. සමහරට අල්ලපු ගෙදර ජෝන් අයිය වෙන්න පුළුවන්. ඔබේ අක්කා වෙන්න පුළුවන්. අයියා මලෝ නංගි වෙන්න පුළුවන් පින්වතුනි. ඔබේ හොඳම යහළුවා වෙන්න පුළුවන්. ඔයා හරි වෙනස් නේ දැන්. ඔයා හරි හොඳයි නේ දැන් කියලා පින්න ඔබ ප්‍රශංසා කරන්න පටන් ගන්නවා. එතකොට පින්න සමහරලාට මේ ප්‍රශංසා කරන දේම ඔබ ආය කරන්න හදනවා. දැන් මේ කරන්න හදන්නේ ඔබ හොඳ වෙන්න නෙමෙයි, හොඳ බව පෙන්වන්න. දැන් අපිට සමහරට මතක ඇති, ඔබ කළා නැති වෙයි සමහර අය ඉන්නවා පින්නතේ. බන දාන මුළු ගමටම ඇහෙන. මේ ගෙදර බන දාද්දි අල්ලපු ගෙදරටයි, ඊට එහා ගෙදරටයි, ඊට එහා ගෙදරටයි, ඊට එහා ගෙදරටයි, ඊට එහා ගෙදරටයි, ඒ හැම ගෙදරටම ඇහෙනවා. දැන් මේ හොඳ වෙලාද නැත්නම් හොඳ බව පෙන්වන්න හදනවද? හොඳ බව පෙන්වන්න හදනවා. ඔබ අද ආරාමයට එනවා කියලා ඔබේ ගමේ හැමෝම දන්නවද? පෝස්ටර් එක ගහලා තියෙන. එළි ගේට්ටුවේ බෝඩ් එකක් ගහලා තියෙන. ගෙදර කවුරුත් නැහැ. හැමෝම ආරාමේ. යටින් දාලා තිනවා වරහන් නැතිලි. අපි දැන් හොඳයි ඉන්නේ. පරිස්සම් වෙන දේ. හොඳ බව පෙන්වන්න හදන්න එපා. ඔබ හොඳ වෙන්න. ඔබ හොඳයි නම් පින්විතනි අනෙක් අයට ඔබේ හොඳ පෙනේ. ඔබ පෙන්වන්න හදන්න එපා. ඔබ හොඳ බව පෙන්වන්න හැදුවොත් පින්විතනි, ඔබ එකක් පෙන්නුවාට අනිත් පැත්තට පේන්නේ තව එකක්. කොටිම කියනවා ඔබ නිහතමානී කියලාත් පෙන්වන්න හදන්න එපා. එතන අනික් කයට පේන වෙන එකක්. දැන් අපි දුමෝ පින්න පාතේ වඩින්න. අපිට අද දවල් දාහනේ ගන්න වෙලාවට පොලිමේ යන්න වැඩ පිළිලක් සූදානම් කරලා තියෙනවා. ඔබ හරි හොඳ කෙනෙක්නේ. ඒ නිසා මොකද කරන්නේ? ඔබේ පිටිපස්සේ ඉන්න අයටත් ඔබ කියනවා යන්න නකයන්, අකයන්, අකයන් මං පිටිපස්සේ ඉන්න නකයන්. මාතයන් මං පිටිපස්සේ ඉන්න. අපි ඉතින් පිටිපස්සේ ඉන අයනේ. ඔගල මම හොඳයි කියලා පෙන්වන්න. මම හරි හොඳයි. මං හරි නිහතමානී කෙනෙක්. මේ කවුරුත් එහෙම කරනවා කියලාවත් එහෙම නෙමෙයි මම මේ කියන්නේ. මං දන්නේ ඔබ කරා නම් ඒ මම මේ ඔබ කරපු බව දැනගෙන නෙමෙයි කියන්නේ. මම මේ කියන්නේ පිටින් මේ හිතවල එන්න පුළුවන් ස්වභාවයන්. ඔබ හොඳයි කියලා පෙන්වන්න හදනවා. මේ ඔක්කොම පිටින් මානයත් එක්ක කටයුතු කරනකොට ප්‍රයිසම් වෙන්න ඕන තැන්. මොකද අරිහතුන් වහන්සේට විතරනේ පිටින් මානේ නැත්තේ. අරිහත් වෙන්න යන ගමනේ පිටින් මානෙත් එක්ක සටන් කරන්න වෙනවා. අරිහත් වෙන්න යන ගමනේ. එහෙනම් හෙටනම් අරිහත් වෙන්න තියෙන්නේ අද අනාගාමී කෙනෙක් නේද මේ? එහෙනම් ඒ කෙනා තුලත් පිටින් මානෙ තියෙනවා. ඒ මානෙ තුලත් පිටින් ඒ කෙනාට හිතෙන්න පුළුවන් මං හොඳයි කියලා පෙන්වන්න ඕනේ මේ පිරිසට. මොකද එතකොට මම මුදුන්පත් වෙනවා. මම කියන තැනට වටිනාකමක් එනවා. ඒ වටිනාකමක් තියෙන නම් මම කියන කෙනාට අන්නේ මම කියන කෙනා දිගින් දිගටම පින්වතුනි වටිනාකම ඔප්ටංව ගන්න කටයුතු කරගන්නවා. ඒක හැමතැනකදීම සමාලාඩ ඔබ ස්වාමීන් වහන්සේ නමක් වන්දනා කරන්න යද්දී සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් මං අර හාමුදුරන්ට පෙන්වන්න ඕන මං හරි හොඳයි කියලා දැන්. එනිසා ටිකක් වැඩිපුර වඳිනවා. ටිකක් වැඩිපුර වෙලා වැඳගෙන ඉන්නවා. මෙන් බලනකොට බලන් දන්නේ මේ මැද්දෙන් වැඳගෙන බලනවා. ඊට පස්සේ තවත් හොඳයි කියලා පෙන්වන්න ඕන නම් කකුල් දෙක අල්ලලා වඳිනවා. තවත් හොඳයි කියලා පෙන්වන්න ඕන නම් කකුල් දෙකේ නලල ගාවල වඳිනවා. තවත් හොඳයි කියලා ඕන කියලා පෙන්වුවොත් එහෙම කකුල් දෙක ලෙව කාලා වඳින්න ඊළඟ මොහොතේ. දැන් ආයෙත් මම මේ කියන්නේ කවුරුත් එහෙම කරනවා කියලා මම එහෙම දන්නේ නැහැ. මං කියන්නේ පින්ද මොකද මට ඔබට උපදෙස් දෙන්න අවවාද කරන්න විතරනේ පුළුවන්. ඔබේ හිතේ මොකද්ද තියෙන කියලා මම දන්නේ නැහැ. ඒක දන්නේ ඔබ විතරයි. මම මේ ඔබට කියන්නේ ඔබ අතින් මේ දේවල් වෙනවා නම් මේ දේවල් වෙන්නේ පින්වතුනි ඔබ හොඳයි කියලා පෙන්වන්න නම් අන්න එතනින් පරිස්සම් වෙන්න කියලා. දැන් ඉස්සර නම් ඔබ කෙනෙක් එක කතා කළා දෙන්න වෙන් වෙලා යද්දි එහෙනම් චෙරියෝ ගිහින් එන්නම් කියලා වෙන් වුණා. අද සමහරක් ඉඳ ඔබ කෝල් එකක් හැංග් අප් කරත් වෙනතනේ තෙරුවන් සරණයි කියන පුරුදුලා තියෙනවා. බොහොම වටිනවා. ආයෙත් මම අහන්නේ ඔබ තෙරුවන් සරණයි කියන්නේ ඇත්තට මේක නන්ද තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන්නද? එහෙම නැත්නම් ඔබ දැන් හොඳයි කියලා පෙන්වන්නද? මං කියනන් තෙරුවන් සරණයි අර පැත්තෙන් එන්නේ ප්‍රතිචාරය. ඇහුණත් දන්නේ නැහැ. මංගේ තෙරුවන් සරණයි. ඇහුණා නේද? තෙරුවන් සරණයි. අයි දැන් ඔබ තෙරුවන් සරණයි කියලා කියන කෙනෙක් කියලා පෙන්වන්න ඕනේ. පරිසංගෙන් ඕවර් කියන අපි කියන්නේ වංචක දහම් කියලා. වංචක දහම් වලින් ගොඩක් වෙලාවට බැටකන්නේ පින්වතුනි මේ පිනට දහමට නැඹුරු වෙන අය. නිවන් මගට පිළිපන්න අයට තමයි පින්වතුනි ගොඩක් වෙලාවට මේ වංචක දහම් වලට අහු වෙන්නේ. මොකද ඒවා උඩින් පේන්නේ නරක දේවල් විදිහට. ඔබේ නිවන වහන දේවල් විදිහට දින උඩින් පේන්නේ නැහැ. ඒවා යටින් හැංගිලා තමයි ගේම දෙන්නේ. හැබැයි නිවන වහන වහනොට නියොනට බාධාවක් වෙනවා පින්වතුනි ඒවා. අන්න ඒව ගැන හොඳ සැලකිල්ලෙන් ඉන්න ඕනේ. සමහරක් වෙලාවට ඔබේ අතින් වරදක් වුණොත් මේ අවස්ථාව තියෙන පුළුවන් සමහරට. මම මේ එක එක උදාහරණ දෙන්නේ. ඔබට අවශ්‍ය ටික ගන්න තොපි දෙන්න කැමති කෙනෙක් දාගන්න. සමහරවිට ඔබේ අතින් වරදක් වුණොත් පින්වතුනි ඒ වරද ගිහිල්ලා ඔබ කෙනෙක් එක්ක කියන්න උත්සාහ ගන්නවා. ඔබ පරිස්සම් වුණේ නැත්නම් සමහරක් වෙලාවට ඔබේ වරද ඔබ ගිහිල්ලා කියන්නේ පින්වතුනි වරදට අවවාදයක් ලබාගෙන වරද හදාගන්නම නෙමෙයි. එතනින් එහාට ගියපු ඇජෙන්ඩ එකක් තියෙනවා. සමහරක් වෙලාවට ඔබේ වරද ගිහිල්ලා කියන්නේ ඒ වරද ඇවිල්ලා කියපුක ගැන ප්‍රශංසාවක් අහගන්න. බලන්නේ කෙනා කොච්චර හොඳ කෙනෙක්ද වෙච්ච වැරදත් ඇවිල්ලා මාත් එක්ක කිව්වනේ. හිත වංචා වෙන තැන්, හිත අහු වෙන තැන් මගේ වැරද මං කිව්වනේ. ලබ හොඳට හිතලා බලන්න පින්දින ඔබ මේ තැන් වලට අහු වෙලා තියෙනවද අහු වෙනවද? පරිස්සම් වෙන්න. සමහරවිට ඔබ ගිහිල්ලා වැරද කිව්වට පස්සේ ඔබේ පාපෝච්චාරණය කරාට පස්සේ ඔබට ලොකු ආශ්වාදයක් දැනෙනවා. සමහරවිට ඒක හිතේ ගුලි කරගෙන තිබ්බු ප්‍රශ්නයක් නම් අන්නේ දේ එළියට පිට කරාට පස්සේ ආශ්වාද දැනෙන එක හරි. හැබැයි එතනත් ඔබ දකින්න ඕන පිළිමෙන් නිදහස් වීම. දැන් මම කියවනේ පසුතැවීම ගැන මම කතා කරන්නම් කියලා. මේ වෙලාව ඇදිලා අපිලා කතා කරන්නම් එක ගැන. පසුතැවීම නැත්නම් පශ්චාත්තාපය. පශ්චාත්තාපයේ පසපැත ගිනියරක්. නේ? පශ්චාත්තාපේ. නෑ පෙර තවන්න තිබ්බ එක පින්තුනේ තැව්වේ නැත්නම් පසුව තැවෙන්න වෙනවා. නව දන්නවද සමහර ආගම්වල විශේෂයෙන් කතෝලික දහමේ පල්ලියේ තියෙනවා පින්නේ කන්ෆෙෂන් බොක්ස් එකක්. පාපෝච්චාරණයට පෙට්ටියක් හදලා තියෙනවා. ස්ථානයක් හදලා තියෙනවා. එතන ඔබ දැකලා නැත්නම් ඔබ ෆිල්ම් එකක හරි දැකලා නැත්නම් ඒ ෆාදර් ගිහිල්ලා වාඩි වෙනවා ඒ කන්ෆෙෂන් බොක්ස් එක එක පැත්තකින්. ඒ රසේ මැදින් තියෙනවා තහඩුවක් ගාලා ඒ නිසා ඒකෙන් එහා පැත්ත මෙහා පැත්ත පේන්නේ නැහැ මූණ හරියට. කියන දේ ඇහෙනවා විතරයි. ඕන කෙනෙක්ට ගිහිල්ලා පුළුවන් ඒ එතනට ගිහිල්ලා තමන් ගැතින් වෙච්ච වැරදක් වරද්දක් පාපෝච්චාරණය කරන්න. ඒක තුලින් පින්වතුනි ලොකු යහපතක් සැලසෙනවා. තථාගතයන් වහන්සේත් එහෙම ක්‍රමයක් හඳුන්ලා දීලා තියෙනවා. ඇයි ජේසුස් වහන්සේ අහගෙනද? නෑ. වික්ෂුන් වහන්සේලා අතර තියෙනවා පින්වතුනි ඇවැද්දසනවා කියලා ක්‍රමවේදයක්. අප සමාන දැකලා ඇති. සාමීන් වහන්සේලා කරන උක්කුටියෙන් වාඩිලා දෙනමක් එකට ලං වෙලා මොනාදෝ ටිකක් කොඳුරනවා. නිකන් මන්ත්‍රයක් ජප කරනවා වගේ. ඒ මන්ත්‍රයක් ජප කරනව නෙමෙයි පින්වතුනි උන්වහන්සේලා කරන්නේ තමන් අතින් වෙච්ච වැරදි පාපෝච්චාරණය කරනවා. මගේ අතින් මෙන්න මෙහෙම වැරද්දක් වුණා. මම ඒක ඔබ ඒක වැරද්දක් විදිහට දකින්නවද කියලා වැඩිමහල් භික්ෂුව අහනවා කියලා. එහෙමයි ස්වාමීනි මම ඒක වැරද්දක් විදිහට දකිනවා. ඒ වැරද්ද මින්මත්තට නොවන බවට නොවෙන්නට ඔබ වහන්සේ කටයුතු කරගන්නවද? ඒකට ඔබ වහන්සේ සතුව අවශ්‍ය කරන මානසික ශක්තිය තියෙනවද? එහෙමයි ස්වාමීනි. ආ බොහොම හොඳයි සාදු සාදු. ඒ වගේම පින්දනේ වැඩිමහල් භික්ෂුවත් ඒ වෙලාවේම වැරද්දසා ගන්නවා. එතන මේ දෙනම වැරද්දසා ගැනීමෙන් පසුව පින්තුනි තමන්ගේ හිතේ මොනවා හරි කුකුස් තිබ්බනම් වෙච්ච වැරදි ඒවා පාපෝච්චාරණය කළා. එතනින් එහාට තමන්ගේ මග වඩා ගැනීමේ කටයුතු වල නියැලෙනවා. ඔන්නෝයි කියන වැඩපිළිවෙල පින්තුනි කතෝලික පල්ලියේ තියෙනවා. ඉස්සර අපේ සීහලිය ගාවත් ওই වැඩපිළිවෙල තිබ්බා. දරුව දෙමාපියොත් එක්ක පාපෝච්චාරණය කරා. දෙමාපියෝ ගමේ පන්සලේ හාමුදුරුවොත් එක්ක පාපෝච්චාරණය කරා. මට දැනෙනවා පින්තුනි ඔබේ හිතවල කුකුස් හිර වෙලා තියෙනවා වගේ. තමන් අතින් වෙච්ච වැරදි සමහර ලෝකේ කවුරුත් දන්නේ නැහැ. ඒ ඔබ විතරයි දන්නේ. සමහර ලාට අපි දේශනා කරද්දි ගුරු ස්වාමීන් වහන්සේ වසල සූත්‍රයේ වසල කාරණා දේශනා කරද්දි ඔබර නිකන් උල් පිහියකින් යනනා වගේ දැනෙනවා ඇති. තමන්ගේ ස්වාමි පුරුෂයාට තමන්ගේ බිරිඳට හොරෙන් තව සම්බන්ධයක් තියාගෙන ඉන්න එක වසල කාරණාවක් කියලා පෙන්වලා දෙද්දි ඔබ අතින් ඒ වගේ වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ දේශනාව අහන ලාට නිකන් පපුවට උල් පිහියකින් අයිනා වගේ දැනෙන්න පුළුවන්. ඔබ බොරු කියන කෙනෙක් නම්, කේලම් පරුස වචන කියන කෙනෙක් නම්, තව කෙනෙක්ට හිංගි හිංසා අකටිතුකම් කරන කෙනෙක් නම්, කරපු කෙනෙක් නම්, සමාහලට පිටින් අතීතයේ වෙච්ච සිදුවීමක්. ඔබට කවදාකවත් එක කාත් එක්කවත් කියා ගන්න හම්බුන්නේ නැහැ. අන්නේ ඔබේ හිත ඇතුලේ වද දෙනවා. හරියට දියෙන් ගොඩට ගත්ත මාළුවෙක් වගේ. දියෙන් ගොඩට ගත්ත මාළුවට තේඟුතුනි බඩගින්නට කන්න දිල වැඩක් නැහැ. මොකද ඌට ඒක නෙමෙයි තියෙන ප්‍රශ්නේ. දියෙන් ගොඩට ගත්ත මාළුවාට පින්වතුනි ජීවත් වෙලා ඉන්න බෑ. මොකද ඌට හුස්ම ගන්න බැරි නිසා. එහෙනම් බඩේ ගින්නට වඩා ඌ හුස්ම ගන්න බැරුව හුස්ම හිර වෙලා මැරෙන්නයි මේ යන්නේ. දැන් මම ඔබෙන් අහන්නේ පින්වතුනි ඔබත් දියෙන් ගොඩට ගත්ත මාළුවෙක් වගේද දැන්? ඔබේ හිතේ නැද්ද පාපොච්චාරණය කරන්න ඕන දේවල්? එළියට දාලා සුද්ධ කරගෙන ඔබේ හිතේ බර සැහැල්ලු කරගන්න ඕනේ කියලා ඔබට හැඟිලා නැද්ද කවදාවත්? සමහරක් විට ඔබට ඕනේ ගිහිලා කාත් එක්ක හරි කියන්න. නමුත් අඩියක් ඉස්සරහට තියේදී අඩි දෙකක් ආයේ පස්සට තියෙනවා. බයයි. බයයි පින්විතනේ. මොකද ඔබ යන්නේ වෛර පහක් බය පහක් දුරු කරගත්ත කෙනෙක් ගාවට නෙමෙයි නිසා. මේක මං කිව්වොත් මහා ආందోళනයක් වෙනවා ඊට පස්සේ. ගිනි ගෙඩියක් වෙනවා ඊට පස්සේ. මේක මං කිව්වොත් මේක මගේ චරිතය විනාශ කරලා දහයි. මං කටක් ඇල්ල මේක කිව්වොත් එහෙම ඒ මනුස්සයා මං ගැන මොනා හිතයිද දන්නේ නැහැ. ඒ නිසා මොකද වෙන්නේ පින්විතනේ? අර ඔබ යතින් වෙච්ච වැරද්ද හිතේ ඇතුළේ පැසව 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 ඔබට වද දෙනවා. සමහරට කාට හරි ගහපු එකක් වෙන්න පුළුවන්. කාට හරි බැනපු එකක් වෙන්න පුළුවන්. පිංගුතිනි. ඔබ අතර කී දෙනෙක් ඇවිල්ලා අපිත් එක්ක කතා කරලා තියෙනවා. මම පැවිදුණත් හරි මට දැනෙන එක මම ගිහිල්ලා සයිකියාට්‍රික් වෝඩ් එකක කන්සල්ටන්ට් කෙනෙක් වගේ. දවස ගානේ පිංගුතිනි මිනිස්සු අයලා කතා කරන ස්වාමිනේ මගේ අතින් මෙන්න මෙහෙම වැරදක් වුණා මට කාත් එක්කවත් මේක කියා ගන්න බෑ අපේ ආඳුරනේ නෝන රට ගියා දරුවා මාත් එක්ක දාලා ජීවිතේ හරියට හැලහැප්පීම් ප්‍රශ්න එන්න පටන් ගත්තා මං ඉවසුවා අපේ ආඳුරනේ පුළුවන් තරම් ඉවසුවා ටික කාලයක් යද්දී නෝන ගොඩාක් කාර්ය බහුල වෙන්න පටන් ගත්තා මා සහායකට හතකට සැරයක් ආපු නෝන එන එක නැවතුණා. එයා එහෙ වැඩ කරගෙන යනවා. ඒත් එක්කම අපේ හඳුනේ අල්ලපු ගෙදරත් එක පොඩි පළහිලව්වක් පටන් ගත්තා. මම නොහිතපු විදිහට ජීවිතේ කරකෙන්න පටන් ගත්තා. දැන් මට මේක කාත් එක්කවත් කියන්නේ මෙතුවක් කල් කියා ගන්න බැරි වෙලා. මොකෝ අම්මා එක කියන්නයි ගිහිල්ලා. බිරිඳ එක කියන්නත් බෑනේ. දරුවෝ එක කියන්නත් බෑ. ඒකට හේතුව පින්දිනේ කාත් එක්ක හරි කිව්වොත් මෙයාව ජජ් කරනවා. එනිසා කියා ගන්න බෑ. කල් යන්න අපේ හාමුදුරනේ ඔබ වහන්සේලා කියන බණ වලින් මාව නිකන් කෑලි කෑලි වලට කපනවා වගේ මට දැනෙනවා. මට පුටුවේ වාඩිලා ඉන්න බෑ අපේ හාමුදුරනේ මේ වෙලාවට. ඕක මහ වසල ගතියක් කියලා ඔබ වහන්සේලා නිරන්තරයෙන් මතක් කරලා දෙති තුච්ච අදම වසල ගතියක් කියලා මට පුටු වෙන්න ඇගිටලා එළියට යන්න හිතෙනවා අපේ හාමුදුරනේ මට වද දෙනවා මගේ හිත පෑරෙනවා මගේ හිත කැකෑරෙනවා එලාර මං කියනවා කියන්න මහත්තයෝ හිතේ තියෙන ඔක්කොම ටික එළියට දාන්න එකක්වත් හිතේ තියාගෙන ඉපා ඔක්කොම දාන එළියට. ඒ මනුස්සයර කවදාකවත් පින්දිනේ කාගෙන්වත් එහෙම අවස්ථාවක් හම්බෙලා නැහැ. හැමදාමත් අරගේ හිතේ ඇතුලේ තියාගෙන පැසව ඉඳලා අවස්ථාවක් ලැබුණා. හිතේ තිබ්බ කුකුස් ටික ඔක්කොම එළියට දාගන්න. ගොඩක් වෙලා හරි පින්දිනේ කොච්චර හයි හත්තිය තියෙන උස මහත තියෙන පොරක් විදිහට ආවත් ඕවා කියද්දි ඇහැට කඳුලක් එනවමයි. මගේ නෙමෙයි ඒක කියන කෙනාගේ. ඇඬෙනව මිනිස්සුන්ට. ඉකිගගා කියන්නේ පින්වතුනි. ඒකට හේතුව පින්වතුනි මෙතුවක් කල් ඇතුළේ තියාගෙන පෙලි පෙලි ඉඳලා දැන් අන්නේ පෙලීමෙන් යට නිදහස් වෙන අවස්ථාවක් ලැබිලා. හුස්ම හිර වෙලා හිටපු දියෙන් ගොඩට දැම්මු මාළු එක්ක ආය අරගෙන වතුරට දැම්මා වගේ. තථාගත ශාසනයේ තියෙනවා පිංගුතුනේ මේ ක්‍රමවේදය. ඒකයි මං කිව්වේ භික්ෂුන් වහන්සේලා වැද්දසා ගන්නවා. ඉතින් අපේ ආරාමේ නම් අපි තවත් වැඩසටහනක් කරන අපි දිනේ කලන වැට කියලා. උපසම්පන්න භික්ෂුන් වහන්සේලා සති දෙකකට සැරයක් මුණ ගැහිලා අපේ අතින් වෙච්ච වැරදි තියෙන නම් අපි තවත් භික්ෂුන් වහන්සේ නමක් එක දේශනා කරගන්නවා. ස්වාමිනී මගේ අතින් මෙන්න මෙහෙම වැරද්දක් වුණා. ඒක මට ඔබ වහන්සේට කියාගෙන පිරිසිදු වෙන්න ඕනේ. පින්විතනේ මේ ශාසනයෙන් ගන්න තියෙන උපරිම ප්‍රයෝජනේ ඔබ ගන්න. මට දැනෙනවා පින්විතනේ ඔබේ හිතවල මේ වගේ දේවල් කොන් කොන් වල හිර වෙලා ඇති කියලා. එතකොට අපිට මේ ඔබට මේ බණ කියද්දී ඔබේ තුල ඡන්ද දෝෂ බය මෝහ කියන දේවල් නැగిලා එනවා. ඔන්න ඔය හතර නැగిලා එද්දි පින්වතුනි ඔබට කොච්චර ප්‍රඥාව අවදි කරන්න බණ කිව්වත් ඒක වෙන්නේ නැහැ. මට ඕනේ ඔබට අන්න ඒකට සහනයක් ලබා දෙන වැඩපිළිවෙලක් සූදානම් කරන්න. හිතේ කුකුස් තියාගෙන ඉන්න හිතේ පැසවන තුවාල තියාගෙන ඉන්න ඔබට අන්නේ තුවාල හොදගෙන ඊට පස්සේ බෙහෙත් වැටෙනකොට තුවාලෙ හොඳ වෙනවා. හැබැයි දැනට ඒ තුවාල උඩ පැසව සරව එකතු වෙලා කොච්චර බෙහෙත් දැම්මත් තුවාලට යන්නේ නැහැ බෙහෙත්. සමාට වටෙන් ගොඩෙන් ඔබ කියන්න උත්සාහ කරනවා අපේ අතිනත් වැරදි වෙලා තියෙනවා අපේ හාමුදුරනේ. නමුත් ඔබට කියන්න අවස්ථාවක් හම්බෙලා නැහැ. මොකද මම දන්නවා ඒ වගේ පිරිස ඇති කියලා. වැරදි නොවන තථාගතයන් වහන්සේ විතරනේ පින්වතුනි. ඔබට කන්ෆෙස් කරන්න පුළුවන් කෙනෙක්ව හොයාගන්න. පාපොච්චාරණය කරන්න පුළුවන් කෙනෙක්ව හොයාගන්න පින්වතුනි. අපි උත්සාහයක් දරනවා ඉස්සරහට ඔබට එහෙම අවස්ථාවක් ලබා දෙන්න. ඒ කියන්නේ හොඳ දහම් අවබෝධයක් තියෙන ස්වාමීන් වහන්සේලා පිටිසක් ඔබේ හිතේ ඔය පැසවන තුවාල තියෙන ඔබට නිින්දට යන්න ඉඩ දෙන්නේ නැති ඔබ රාත්‍රියේ හැරවගෙන තියාගෙන ඉන්න මහත්ය ඇහැ පැත්තේ. නමුත් ඔබ යටින් වෙච්ච වැරද්ද මහත්යට කියන්න බෑ. මහත්ය ඇහැ පැඳිදීන ඔබේ ඔළුව අත ගාද්දී ඔබට වාව ගන්න බෑ හිතට ඒ දැනෙන වේදනාව. මොකද ඔබ යාට එරෙහි වුණ බව ඔබට මතක් වෙලා එනවා. හැබැයි කියා ගන්න බෑ. මගේ අතින් ඔබට ලොකු වැරද්දක් වුණා. ඒක ගැන මං හරියට පසුතැවෙනවා. නමුත් මට ඒක දැන් ඔබට කියා ගන්න බෑ. අර මනුස්සයා හොඳ වෙන්න පින්වතුනි මේ මනුස්සයාගේ හිත කෑලි වලට කැඩලා ඉරලා යනවා. ඔබ ඔබෙන් අහලා බලන්න මේ වගේ දේවල් ඔබට වෙන්නේ නැද්ද කියලා. ඔබ බලන්න මම දැන් මෙහෙම කියද්දි සාමාන්‍ය ප්‍රශ්නයක් කියද්දි බොළු වනනවා. නමුත් දැන් ඔළුව වනන්නේ ඒ ඔළුව නම් නැත්තේ ඔබ අතින් ඒවා වෙලා නැති නිසා නෙමෙයි. ඔබට බයයි. ඔබේ හිත ඔබට වද දෙනවා. ඔබ සමහරවිට පින්දින් අපි මෙහෙම බන කියන ඔබ ගොඩ දාන. නමුත් ඔබට ගොඩ යන්න බෑ. අර ඔබේ අතින් වෙච්ච වැරද්ද නිරන්තරයෙන් ඔබට වද දෙනවා හිත ඇතුලේ. ඔබ ඔබට දොස් කියා ගන්නවා. හිත ඇතුලෙන් ඔබ ඔබව මරා ගන්නවා. ඔබ ඔබව ගිනි තියා ගන්නවා. එතකොට ඔය ගින්න නිවන් අපි මෙහෙන් ආමා දහම වක් කරද්දී ඒ ගින්න කොච්චර සරද්ද කිව්වොත් වැටෙන අමා බින්දු හැම එකක්ම ඒ මොහොතෙන් වාෂ්පලා යනවා. ඒ තරමට හිත ගිනි ගන්නවා. පින්විතනේ වැඩේ වෙන්නේ ඔබ මරණ මොහොතෙත් ඔන්න ඔය ගින්නපත් වුණොත් එන්නේ හිතේ. සමහර ලොකු ව්‍යාපාර කරන මහත්තුරු ඇවිල්ලා අපිත් එක්ක කතා කරලා තියෙනවා. රටේ ලෝකේ හොඳ රැකියාවල් කරන නෝනවරු ඇවිල්ලා කතා කරලා තියෙනවා. ස්වාමිනී මගේ මහත්තයා දන්නේ නැහැ මගේ ඇති මෙන්න මෙහෙම දෙයක් වුණා. එක්ක රාගයේ පැත්තට බර වෙලා. එහෙම නැත්නම් ද්වේෂයේ පැත්තට බර වෙලා. ගොඩක් වෙලාවට ওই දෙකෙන් එකක් තමයි. මොකද මෝහය කියන එක ගොඩක් වෙලාවට සමාජය පිළිගන්නවනේ. ඒක accepted. මානෙට පත් වෙලා කටයුතු කරන එක සමාජය වැරදි ලොකු වැරද්දක් විදිහට දකින්නේ නැහැ. නමුත් ඒක තමයි තියෙන ලොකුම වැරද්ද. හැබැයි සමාජය සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් බාර ගන්න සූදානම්. හැබැයි රාගයට බර වෙලා ඔබ යමක් කරොත් ඒක කියන්න අකමැති බයයි. පින්වතුනි කොච්චර පොඩි දරුවෝ ඉන්නවද? මේ ළඟදිත් මට එහෙම දරුවෙක් මුණ ගැහුණා. වැඩි වයසක් නෑ පින්වතුනි අවුරුදු 15ක් 14ක් ඒ වගේ වයසක් ඇති. දවසක් කැලේ මම මුණ ගැහෙලා කියනවා. කියා ගන්න බෑ පින්වතුනි මේ දරුවා ඉකි ගහනවා. ස්වාමීනි මට ඔබ වහන්සේත් එක්ක කතා කරන්න. හයි පුතේ. ඒ දරුවට කියා ගන්න බෑ පින්දු මේ දරුවගේ ජීවිතේ වෙච්ච අත්දැකීම්. අම්මා තාත්තා එක්ක කියා ගන්න බැරි වාතාවරණයක ඒ දරුවට තිබිලා තියෙනවා. ඉස්කෝලේ ගිහිල්ලා ගුටි කාපුවා. මං හිතුවේ ලංකාවේ ඉස්කෝලේ මෙච්චර දරුණුයි කියලා දැන්. බලන් ගියාම ඒරෝපේ පරාදයි දැන්. මේ බුලින් කියන එක හරියට ඇවිල්ලා ඉස්කෝල වලට. ළමයින්ව තලන පෙළන පීඩාවට පත් කරන එක. ගුරුවරු නෙමෙයි. ගොඩක් වෙලාවට තවත් ළමයි. අයියලා මල්ලිලට ගහනවා. අක්කලා නංගිලට ගහනවා. තලනෝ පෙළනෝ පීඩාවට පත් කරනවා. දවල් කන් කෑම එක ගන්න ගෙනාපු සල්ලි ටික හොරකම් කරගන්න උදුර ගන්නවා. කිව්වොත් බලාගෙනයි කාට හරි. සමහරවල් අපචාරයට පත් වෙනවා. කිව්වොත් ඒ තමයි ඔබ ජීවත් වෙන අන්තිම දවස. ඒ දරුවන්ට ඒව කාත් එක්ක කියාගෙන බැරුව ඉන්නවා පින්වතුනි. පොඩි දරුවෝ ගෙදර ගිහිල්ලා කියන්න බයයි. ගෙදර ගිහිල්ලා කියන්න බයයි මොකද පින්වතුනි. අම්මා තාත්තා එකට කොයි විදිහට ප්‍රතිචාර දක්වයිද දන්නේ නැහැ. ඒ දරුවන්ගේ අත්දැකීම් වල හැටියට එයාගේ අතින් වෙච්ච වැරදක් කිව්වොත් අම්මා කරන්නේ කෝට් එකෙන් ගහන එකලු. තාත්තා කරන්නේ අලන් තලන එකලු. ඉතින් ඉස්කෝලේදී ගුටි කාපු එක ගෙදර ගිහිල්ලා ගුටි කෑව කියලා කියන්න බයයි. කිව්වොත් එහෙම තාත්තගෙන් ආයෙ කන්න වෙනවා. සමහර දරුවන්ගේ මද්ද්‍රව්‍ය වලට නැඹුරු කරව ගන්නවා. හොරකමට නැඹුරු කර ගන්නවා. දරුවෝ කැමති නැති දේවල් කරව ගන්න ඒ අයව නැඹුරු කරව ගන්නවා. පන්ති ටීචර් නැති වෙලාවට පන්ති පිටිපස්සට ගිහිල්ලා අයියලා ඇවිල්ලා ඕන නැති දේවල් කරන්න හදනවලු. මම කැමති නැති විදිහට මාව අල්ලන්න හදනවා. සමහර ඔබ දන්නේ නැති වුණාට තියෙන ඔබේ දරුවෝ අනන්ත අප්‍රමාණව පීඩා විඳිනවා මේ සමාජයට ගියාට පස්සේ. පින්දනේ දරුවන්ට ඒගොල්ලන්ගේ හිතේ ওই තියෙන කුකුස් ටික තමන්ට වෙච්ච දේවල් ඔබටත් ඔබත් එක්ක කියන අවස්ථාවක් සලසලා දෙන්න පින්තුනේ. නැත්තං එයා පුදුම මානසික පීඩාවකින් ඉන්නේ. මොකද සමහරලාට ඒ දරුවෝ හිතනවා මේක ඒගොල්ලන්ගේ අතින් වෙච්ච වැරද්දක් කියලා. ඒ නිසා ඒගොල්ලෝ කියන්න බයයි. අයියා කෙනෙක් ඇවිල්ලා මාව ඇල්ලුවා. නරක තැනකින්. මට කියන්න බයයි. මට බයයි ඒක මම කරපු වැරද්දක් කියලා මට හිතෙන නිසා. එහෙම දරුවෝ ඉන්නවා පින්ද නෝන තරම්. සමහරවිට ඥාතියෙක්ගෙන් වෙන්න පුළුවන්. පින්දනේ මට මං හිතන්නේ මට හම්බෙලා තියෙන හැම දරුවෙක්ටම බොහොම සුළුතරයක් ඇති. තමන්ගේ මාමා කෙනෙක් අතින්, අයියා කෙනෙක් අතින්, අක්කා කෙනෙක් අතින් අපචාරයට පත් නොවෙච්ච දරුවෝ. සමහරවිට දෙමාපියෝ හරියට විශ්වාස කරන මිනිස්සුන් විශ්වාස කරලා ඉවරලා ඒ දරුවංග නවත්තලා යනවා. එක එක අය ගාව පුතේ අපි අවුරුදු දෙකකට රට ගිහිල්ලා එන්න කියලා. පුතා ඉන්න නැන්දත් එක්ක. නැන්දා හොඳයිනේ පුතේ. ඒ දරුවව නවත්තලා යනවා නැන්ද ගාව. අම්මා දන්නේ නැහැ නැන්ද බැඳලා ඉන්න මනුස්සයට මේ දරුවව පේන්නේ කාම පුංජයක් විදියට කියලා. මේ වහලා නැද්ද? ඔබේ ජීවිතේ මෙහෙම අත්දැකීම් නැද්ද? මම හිතන්නේ පොඩි කාලේ කාගෙන්වත් අතපත ගාගෙන නැති දරුවෙක් කෝ කෙනෙක් ඉන්නේ මෙච්චරයි. අල්ප මාත්‍රයි. වැඩි හරියක් දෙන අපින්නේ කාගේ හරි අතවරේ කරලා ලක් වෙලා. සමහරලාට පොඩි වයසේදී දරුවෝ දන්නේත් නැහැ මොනවාද මේ වෙන්නේ කියලා. හරිම ඛේදනීය තත්ත්වයක් තියෙන තියෙන්නේ. ඒ මිනිස්සුන්ව හදන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ. මම මේ කියන්නේ දෙන සමහරලාට ඔබේ දරුවන්ට ඇති මේ වගේ දේවල් නමුත් කියා ගන්න බයයි. පින්දින ඔබේ දරුවන් ළඟට ගන්න. ඒ දරුවව ළඟට අරගෙන කියන්න පින්වතුනි පුතේ. පින්දින ඔබ දන්නවද මම අපේ ස්වාමීන් වහන්සේලාත් එක්ක නිතරම කරන වැඩක්. විශේෂයෙන් අපේ පුංචි ස්වාමීන් වහන්සේලාත් එක්ක. මෙතන ඉන්න හැම පුංචි ස්වාමීන් වහන්සේ නමක්ම විශේෂයෙන් අවුරුදු 10කට අඩු සීලම ස්වාමීන් වහන්සේලාත් එක්ක මම ළඟට අරගෙන උන්වහන්සේලාගේ ජීවන කතා මම අහලා තියෙනවා. මම ඒ උන්වහන්සේලාට කියන්නේ පුතේ ඔබ වහන්සේලා පැවිදි වෙන කලින් අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඔබ වහන්සේලාට හිටියා. පැවිද්දට ආවට පස්සේ ඔබ වහන්සේලාට අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි ඉන්නවා. අර අම්මයි තාත්තයිට කියාගන්න බැරි වෙච්ච දේවල් මේ අම්මටයි තාත්තටයි කියන්නේ. ඒ දරුව මාත් එක්ක කියන මේ ස්වාමීන් වහන්සේලා මාත් එක්ක කියන අපිට කවදාකවත් ඒගොල්ලන්ගේ දෙමව්පියත් එක්ක කියා ගන්න බැරි වෙච්ච දේවල්. ඔබට ඒවා කිව්වොත් අදහ ගන්නවත් බැරි වෙයි පින්වතුනි. කියලා උන්වහන්සේලා පිරිසුදු වෙනවා. උන්වහන්සේලා හිතේ තිබ්බ කුකුස් ටික ඔක්කොම එළියට දානවා පින්වතුනි. ඊට පස්සේ උන්වහන්සේලාගේ හිතේ තියෙන බර සැහැල්ලු වෙනවා. සහල් වෙච්ච හිතට එතනින් එහාට අපිට පුළුවන් නිවන දෙන්න. හැබැයි එතකන් කොච්චර අපි නිවන දේශනා කළා. ඒක වදින්නේ නැහැ පින්වතුනි හරියට කහට ගැහිච්ච රෙදි කඩක් වගේ. දහම දාන්න බෑ. ඒ තරමට කහට ගෙනිලා. මම මේ කියන්නේ පින්වතුනි මට මේ පුංචි ස්වාමීන් වහන්සේලාත් එක්ක කරන්න පුළුවන් වුණාට ඔබේ දරුවොත් එක්ක මට එක්ක කරන්න අවස්ථාවක් නැහැ. ඔබේ දරුවන්ට ඔය අවස්ථාව සලසලා දෙන්න පින්දින ඔබට පෙනුනට දරුවා ගෙදර සෙල්ලම් බඩුත් එක්ක සෙල්ලම් කර කර ඉන්නවා. බොහොම සතුටින් ඉන්නවා. බයිසිකලේ පදිනවා රූම් රූම් කියලා යනවා එහෙට මෙහෙට. පින්දුතනි ඔය පුංචි හිත ඇතුලේ කැකෑරෙන තුවාල, පැසවන තුවාල අනන්ත අප්‍රමාණව ඇති. ඔබත් එක්ක කියන්න බයෙන් ඇති. ඔබ ගහයි කියලා. ඉස්කෝලෙන් ගුටි කාපු දරුවා ගෙදර ඇවිල්ලා අම්මත් එක්ක කියන්න බයයි අම්මගෙන් ගුටි කන්න වෙයි කියලා. පව් පින්වතුනි. අද ගොඩක් වෙලාවට දෙමව්පියෝනි දරුවේ අතර සම්බන්ධයක් පවත්වා ගන්න වෙලාවක් නැති බව ඔබම දන්නවනේ. උදේ 5ට 6ට ගෙදරින් පිටත් වුණාට පස්සේ රෑ 11 12 වුණාට පස්සේ ඔබයි ගෙදර ඉන්නේ. ඒ දරුවගේ ජීවිතේ මොනවද වෙන්නේ කියලා ඔබ දන්නේ නැහැ. ඔබ දන්නේ නැති වුණාට පින්තුනි හැම දරුවෙක්ම ඉස්කෝලේ ගුටි කනවා. 99%ක්ම එක්ක අයියා කෙනෙක්ගෙන් ගුටි කෑවා. නැත්නම් අක්කා කෙනෙක්ගෙන් ගුටි කනවා. එහෙම නැත්නම් සුරා සූදු දුරාචාර වලට අහු වෙනවා. ඒ ඔබ හිතන්නේ නැති විදිහට පින් සමාහට ඇඟට අතක්වත් තියන්නේ නැහැ. නමුත් ටීචර් පන්ති උගන්වන ඉස්සරහ බෝඩ් එක ගාව පිටිපස්සෙම පේලිය දරුවෝ ටික. පුටුවල වාඩි වෙලා ඉස්සරහ තියෙන පොත් මේසෙට හැංගිලා ගෙනාවු පොත් බෑග් එක ඔඩොක් උඩ තියාගෙන ඒගොල්ල වෙනම පාඩමක්. ඉස්සරහ යන්නේ ගණිත පාඩම. මේගොල්ල එක්කෙනාට එක්කෙනාට උගන්වන සෞඛ්‍ය පාඩම. මේ ඔබේ දරුවන්ට වෙන දේ. ඒවා ඊට පස්සේ ඇවිල්ලා ඔබත් එක්ක කියන්න බයයි පින්වදින ගුටි කන්න වෙයි කියලා. පින්වදින දෙමාපිය හැටියට ඔබ ෆේල් වෙනවා දරුවන්ට. ඒ දරුවන්ගේ හිතවල තියෙන බර නිදහස් කරගන්න හිතේ තියෙන කුකුස් ටික එළියට දාගන්න අවස්ථාවක් සලසලා දුන්නේ නැත්නම් එහෙම වෙන්න දෙන්න එපා පින්වතුනි. ඔබේ දරුවන්ට ඔබ දන්න ඕනේ ඔබ කොච්චර දේවල් හිත ඇතුළේ හිර කරගෙන ඉන්නවද කියලා. ඔබ අඩුතරමේ වැඩි හිටියේ යම් මේරුණු බුද්ධියක් තියෙන කෙනෙක්. නමුත් අර පුංචි දරුවාට පින්වතුනි ඒවා කාට කියලා කියන්නද? ඔබ දන්නවද ඔබේ දරුවා ගෙදර ඉස්කෝලේ ගියාට පස්සේ කොච්චර ෆෝන් බලනවද කියලා? අසභ්‍ය දර්ශන දන්නේ නැද්ද? ඉස්කෝලේ එකෙක් ඉන්නවමයි පින්වතුනි ෆෝන් එකක් අරන් එන. ඒ ෆෝන් එකේ පෙන්වන්නේ රතන සූත්‍ර සජ්ජායනාවක් නෙමෙයි. අසභ්‍ය දර්ශන. එකා එක අහු වෙන ඕකට. එකෙක් අහු වුණාට පස්සේ උට ඉන්න බෑ තව එකෙක් අහු කරගන්න නැතුව. ඌ අහු වුණාට පස්සේ තව එකෙක් උට ඉන්න බෑ තව එකෙක් අහු කරගන්න නැතුව. පින්වදින පිළිකාවක් වගේ මේක සයිලෙන් සයිලෙට පැතිර පැතිර යනවා වගේ. දරුවගෙන් දරුවට දරුවගෙන් දරුවට යනවා පින්වදින. ඔබේ දරුවා ගාවටත් එනවා. ඔය රකුසා. ඕකෙක පාරක් දැක්කට පස්සේ එතනින් එහාට දරුවට බෑ පින්වතුනි. ඇවිල්ලා ඔබත් එක්ක කියන්න. මොකද බයයි දැන්. තාතා සැරයි. අම්මා හරි සැරයි. අම්මා කොයි වෙලෙත් බයිනෝ. පින්වතුනි ඒකයි කියන්නේ ගෙදර දෙන්න දෙමහලු කොයි වෙලාවකවත් දරුවෝ ඉස්සලහන රණ්ඩු වෙන්න එපා. මොකද දරුවෙක් දැක්කොත් පින්වතුනි අම්මයි තාත්තයි දෙන්නට දෙන්න බැන ගන්නව ගහ ගන්නව මරා ගන්නව. එනං හිතලා බලන්න ඔය දරුවට හිතෙන්නේ නැද්ද මම ඇවිල්ලා මේක තාත්තත් එක්ක කිව්වොත් එහෙම තාත්තා අම්මට සලකන විදිහට තමයි මටත් සලකන්නේ. ඒ තාත්තා අම්මට ගහපු පාර කම්මුල් පාර මට වැදුනොත් එහෙම මගේ කම්මුල ඉතුරු වෙන්නේවත් නැති වෙයි. එහෙනම් මේක මට තාත්තට කියන්න බෑ. ඒ දැකපු දේ පින්වතුන් අර දරුවගේ හිත සදහටම දූෂ්‍ය කරා. ඒක දැන් කියාගන්න බෑ. පැසවනෝ දැන් ඇතුලේ. ඒකේ ආශාවදයක් විඳපු දරුවා දැන් ඒ ආශාවදේ තව තව හොයාගෙන යනවා. මම ඔබට මතක් කරලා පින්නේ එදා කාලසටහනක් ඔබට පෙන්වපු වෙලාවේ අනිවාර්යෙන් දෙමාපියක් ඔබ දරුවෝ ඉන්නවා නම් අනිවාර්යෙන් ওই දරුවොත් එක්ක වාඩි වෙන්න එයාත් එක්ක කතා කරන්න වෙලාවක් දාගන්න කියලා ටයිම් ටේබල් එකට. ඒක ඇයි කරන්න ඕනේ කියලායි පින්නේ මම මේ මතක් කරලා දෙන්නේ. ඔබ දන්නේ නැති වුණා නම් පින්නේ ඔබේ දරුවෝ ගොඩාක් පීඩාවට පත් වෙලා ඉන්නේ. ඔබ දන්නවනේ ඔබ කොච්චර පීඩාවට පත් වෙලාද ඉන්නේ කියලා. ඔබ දන්නවනේ ඔබේ හිත ඇතුලේ ඔබ කරපු වැරදි ඔබට වද දෙන හැටි. ඔබ දන්නවනේ ඒ ටික ඔබට එළියට දාගන්න බැරුව කොච්චර දුක් විඳිනවද? කාත් එක්කවත් කියාගන්න බෑ. විශ්වාසවන්ත කවුරුත් නැහැ කියන්න. මොකද කිව්වොත් ඔබව ජජ් කරනවා. ඔබ ගැන නිගමනයක් ගන්නවා. ඔයා ඔබ නරක පුද්ගලයෙක් කියලා නිගමනයක් ගන්නවා. ඔබව කොන් කරයි. ඔබ අයින් කළා දායි සමාජයෙන්. ඔන්නෝම බයක් ඔබේ හිතේ තියෙනවා පින්වතුනි. ඔන්නෝ බය ඔබේ දරුවටත් තියෙනවා. එහෙම වෙන්න දෙන්න එපා. පව් වේ දරුවා. අපි ඔබට සවස්තාව සලසලා දෙන්නම් පින්වතුනි. ඔබේ හිතේ තියෙන දේවල්, ඔබේ හිතේ ඔබට වද දෙන දේවල් ඇවිල්ලා අපිත් එක්ක කියන්න. මොකද අපි දන්නවා ඔය හිත ඇතුලේ ඔබට වද දෙන ගොඩක් දේවල් තියෙන බව. ඔය ගේට්ටුවෙන් මෙහා පැත්තට ගිනි ගන්න හදවත් එන බව අපි දන්නවා. ඒ හදවත් නිවන්න අපි මෙහෙන් උත්සාහ කරනවා. නමුත් ඔබේ බඩගින්න නිවන්න කලින් දියෙන් ගොට්ට වාපු මාළුවෙක් දඟලන වගේ ඔබ ඉස්සෙල්ලා දියට දාලා ඉන්න ඕනේ. සමහර කෙනෙක් ඉන්න පුළුවන් හිත හරි ශක්තිමත්, සැලෙන්නේ නැති. අතීතයේ අත්දැකීම් ඒවා වුණාට ඒවට ඒගොල්ලෝ ගොඩක් සැලෙන්නේ නැහැ. නමුත් තව කෙනෙක් ඉන්න පුළුවන් පින්තුනේ පෙන්වන්නේ නැහැ. හිත ඇතුලේ ගුළු කරගෙන ඉන්නේ. දැන් මම මේ කතා කරන ඔබට තේරෙනවද මම ඔබ ගැනයි මේ කියන්නේ කියලා? ඔළුව අන්නන්න එපා කවුරුවත් දකි. මේ ඔබේ හදවතේ ගිනි නිවන තැන පින්වතුනි. ඔබේ හදවතේ නැගෙන රාග ගිනි දැල් නිවන තැනයි මේ. ඔබේ හදවතේ බුරුබුරා නැගෙන ද්වේෂ ගිනි දැල් නිවන තැනයි මේ. අපි හැමෝම නිවන තැනයි මේ. ඔබේ ගින්න ඔබට තනියෙන් නිවා ගන්න බැරි නම් එහෙනම් අපි උදව් කරන්න. මම ඔබට මගේ කන දන් දෙන්න. ඔබ කියන දේ මම අහන් ඉන්න. කියන්න ඕන දේවල් ඔක්කොම ටික කියලා දැන් එළියට දාන්න. වැච්ච වැරදි එකක්වත් හංගන් ඉන්න එපා. ඔක්කොම එළියට දාන්න. දාලව පිරිසිදු වෙන්න. සැහැල්ලු වෙන්න. නිදහස් වෙන්න. නබෝ කාලයක් යන කලින් අපි එක රොබඩ අවස්ථාවක් සලසලා දෙන්න. හැබැයි අතරතුරේ ඔබ අතර කවුරුරි ඉන්නවනම් හැමදාමත් මෙතෙන්ට ඇවිල්ලා බණ අහන වඩනවට පස්සේ හිතට වද දෙන දේවල් දරාගන්න බැරි. මේ කියන වචනයක් වචනයක් ගානේ ඔබ හැදෙන්න කියලා කියද්දි, දස අකුසලෙන් වෙන් වෙන්න කියලා කියද්දි, ඔබේ ගති වෙනස් කරගන්න කියලා කියද්දි, පරාඹුවන් ඇසුරට යන්න එපා කියලා කියද්දි, ඔබේ හිතට උලක් අරගෙන අනිනා වගේ දැනෙනව නම් ඔබට ඔබ කරපු දෙයක් නිසා ඒක ඔබට දරා ගන්න බැරි නම් පින්වතුනි ඇවිල්ලා කතා කරන්න. ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහෙන්න. ඔබේ හදවතේ තියෙන ගින්න නිවා ගන්න. සැහැල්ලු කර ගන්න. මොකද අපි ඔබ ජජ් කරන්නේ. ඒකට හේතුව පින්වතුනි ඔබ ගාව පුද්ගලයෙක් ඉන්න බව අපි දකින්නේ. උදා වෙලා වැය වෙලා ගිපු හිතක් තුල ඒ මොහොතේ රාගය නැගුණා. උදා වෙලා වැය වෙලා ගිපු හිතක් තුල ඒ මොහොතේ ද්වේෂය නැගුණා. උදා වෙලා වැය වෙලා ගිපු හිතක් තුල ඒ මොහොතේ මෝහය නැගුණා. එච්චර. රාගයේ දෝෂේ ද්වේෂ රාගයේ දෝෂේ දකින්නෝ මිසක් පින්තුනේ. ද්වේෂයේ දෝෂේ දකින්නෝ මිසක්. මෝහයේ දෝෂේ දකින්නෝ මිසක්. කෝ පුද්ගලෙක් පුද්ගලයාගේ දෝෂේ දකින්න. කෝ මමෙක් මමේ දෝෂේ දකින්න. මෙතන ප්‍රශ්නයක් තියෙනවා විසඳන්න. එච්චරයි. එනිසා ඔබ ගැන ජජ් කරන්න නෙමෙයි අපි ඉන්නේ. අපිට කාවත් ජජ් කරන්න බෑ වින්ද. ජජ් කරන්න කෙනෙක් නැහැ. එනිසා ඔබ කරපු වැරද්දක් ඇවිල්ලා අපිත් එක්ක කිව්වා කියලා අපි කවදාකවත් ඔබව හංවඩු ගහන්න, ඔබ දිහා අමුතු විදිහකට බලන්න, ඔබ දිහා වපරහින් බලන්න, ඔබ දිහා ඔරවල බලන්න එහෙම දේවල් නැහැ පින්තුනි. මට මෙතෙන්ට දැනෙනවා ඔබේ හිතවල කොච්චර ගින්දරද කියලා. මේ ආසනේ වාඩිවුණාට පස්සේ මං හිතන්නේ මේ ආසනේ තියෙන ආශ්චර්යයක් වෙන්නේ නැති එක. ඉදිරියෙන පිරිසගේ හදවත්වල තියෙන ස්වභාවය දැනෙන්න පටන් ගන්නවා. ඒකයි දේශනාවක් ආරම්භ කරන කලින් ඔබ සීලු දෙනාම අරමුණු කරන්න උත්සාහ කරන්න. ඔබට ලෙඩේ කොතනද තියෙන, ඔබ පිච්චෙන තැන මොකද්ද, ඔබ අහුවෙලා තියෙන තැන මොකද්ද, ඒකේ අදිෂ්ඨානයක් කරන්න පින්න ඔබට අවශ්‍ය කරන දහම කියවේවා කියලා, ඔබට අවශ්‍ය කරන දහම සමාධියට නැගේවා කියලා. මේකයි හැම කෙනෙක්ගේම මූණ දිහා බලන්නේ. මොකද මෙතනට ආවට පස්සේ ඒක දැනෙනවා. ඔබ ඇවිල්ලා වඩුණත් ඔබටත් දැනේ. දහමේ තියෙන ආශ්චර්යය. මොකද මේ දහම කියන්නේ පින්වතුනි, ඔබට නිවෙන්න මිස වෙන දෙයක් කරන්නේ නෙමෙයි. මම නිවුනෙත් මේ දහමෙන්මයි. ඔබට නිවෙන්න තියෙන්නේ මේ දහමම තමයි. ඒ වගේම දැන් මේ වෙච්ච වැරදි ගැන පසුතැවීම ගැන අපි ඊ කතා කරපු යම් කරුණක් තිබ්බා, මම ඒක මේ වෙලාවේ මතක් කරලා දෙන්න. මොකද ඔබ හැමෝම එකපාරට හම්බෙන්න එහෙම අවස්ථාවක් හොයාගන්න අමාරුයි. අපි හිංසරේකට අවස්ථාව සලසලා දෙන්න. නමුත් මම ඒක ඊයේ ගුරුහාමුදුරන් වහන්සේත් එක්ක කතා කළා. ස්වාමීනි, මේ පින්වතුන්ට අපි මෙහෙම අවස්ථාවක් සලසලා දෙමු කියලා. මොකද ඔබත් එක්ක කතා කරනකොට මට දැනුණා මේ බොහෝ දෙනෙක්ගේ හිතවල ඔන්න ඔය වගේ ප්‍රශ්න ඇති කියලා. කාටවත් කියාගන්න බැරි. හැබැයි ඒ ප්‍රශ්න නිසා ඔබ නිවන දුෂ්කර වෙලා. වාඩි වුණොත් බණ ටිකක් අහන්න පටන් ගත්තොත් හිතර උලකින් අයිනවා වගේ. ඔබ නැගිටලා යන්නේ හිතේ නැති සමාලාඩ ගුරුහාඳුරු කියන දේවල් එක්ක. ඔබ රත් වෙනවා ඇති සමාහාඩ ගුරුහාඳුරු කියන දේවල් එක්ක. වසල ගති මතක් කරලා දෙද්දි දසකුසල් කරන ඒ උන්නම් තුනොදකින් කියලා කියද්දි එන්න එපා මේ හතර දිග්භාවයේ ඇතුළට. ඔයගෑ කියලා කියද්දි බින්දු ඔබට රිදෙනවා ඇති. මට තේරෙනවා ඒක. මට දැනෙනවා. ඒ නිසා මම උන්වහන්සේට කිව්වා අපි මෙහෙම අවස්ථාවක් සලසලා දෙමු කියලා. උන්වහන්සේ කිව්වා බොහොම අගේ අපි එහෙම කරමු කියලා. ඒ නිසා ඉදිරියේදී අපි එහෙම අවස්ථාවක් ඔබට සලසලා දෙන්න. පාපෝච්චාරණය කරන් හෙවත් ඔබේ හිත නිදහස් කරගන්න. හිත සැහැල්ලු කරගන්න. හිත ඇතුළේ AC එකක් හයි කරගන්න. හරි සැහැල්ලුවක් ඔබට දැන ඒක කළ ඉවරනාට පස්සේ තමාට ඔබ ඉක්ක ගන්නයි. මගේ අත්දැකීම හැටියට නම් ඔය වැඩේ කරන්න ඉස්සරහට ආපු හැම කෙනෙක්ම ඇඬුවා. කමක් නැහැ. ඔය තියෙන්නේ පෙළීමෙන් නිදහස් වෙනකොට දැනෙන ආශාවද. ඉතින් ඒ කරුණ අලල්ලා පින්නතනේ මම ඊයේ කීප පොන්චි කාරණාවක් කියන්නම්. කියවුණ ඒකත් අපි භාවනා කරේ වෙන කර්මස්ථානයක්. නමුත් ඒක එකපාරට ඇදිලා ආවා. ඉතින් මට හිතුනේ කවුරුර එක්කෙනෙක් එතන ඉන්නේ නැති, එක්කෙනෙක් හෝ දෙන්නෙක් හෝ පිරිසක් ඉන්නේ නැති. ඒක අහන්න අවශ්‍යයි. මේ පසුතැවීම කියලා කියන්නේත් පින්නතනේ කෙලෙස් නිසාම හිතේ වෙන ස්වභාවයක්. දැන් ඉතින් ඔබ ඇවිල්ලා අපිට නම් බෑ දැන් ගිහිල්ලා කොහොමද පාපෝච්චාරණය කරන්නේ? මම හඳුනන දන්නුනේ කෙලෙස් කියලා. එහෙම හිතන්න එපා. ඔය පසුතැවිල්ල හිතට දැනෙන්නේ පින්වතුනේ මෙන්න මෙහෙම සිද්ධියක් වෙන නිසා. හිතට බැහැගන්න අරමුණු පින්වතුනේ විපාකෙටයි සිද්ධ වෙන්නේ. හිතට අරමුණක් බැහැ ගන්නවා කියලා කියන එක කර්මයට සිද්ධ වෙන දෙයක්. මේක විපාකයක්. පෙර කරන ලද කර්මයක විපාකයක්. එහෙනම් අපි හිතමු ඔබ අතින් කවුරු කෙනෙක්ට වංචාවක් වුණා. කවුරු කෙනෙක්ට අකටයුත්තක් වුණා. ඒ කරන ලද කර්මයේ විපාකයක් විදිහට බින්දනේ නිතර නිතර ඒ කරපු දේට සම්බන්ධ මොකක් හරි සිදුවීමක් හෝ ඒ කෙනාව හෝ වෙන්න පුළුවන්. ඒ අවස්ථාව හෝ වෙන්න පුළුවන් මොකක් හෝ දෙයක් නිරන්තරයෙන් ඔබේ හිතට ඇදිලා එනවා. දැන් සමහර ලාවට පින්වතුනි මට හම්බෙලා තියෙනවා සමහර පින්වතුන්ට තථාගතයන් වහන්සේ දැක්කහම ඒ ගයට එන්නේ කාම හැඟීම්. කාමයේ සම්බන්ද අදහස එයාගේ හිතරෙන් තථාගතයන් වහන්සේගේ පිළිම දැක්කහම. තවත් පිරිස් මට හම්බෙලා තියෙනවා ඒ ගයට එන්නේ තථාගතයන් වහන්සේ දැක්කහම ද්වේෂ සහගත අදහස්. උස්සල පොළේ ගහන්න ඕනේ කියලා හිතනවා. පිළිමේ. දවඩ හරි පුදුමයි වගේනේ. ඒගොල්ලන්ගේ හිතේ ඒගොල්ලන්ට කිසිම බිඳු මාත්‍රයකවත් ඕනකමක් නැහැ එහෙම කරන්න. නමුත් එහෙම දැනෙනවා. ඒ අදහස එනවා හිතට. සමහර කෙනෙක්ට බණ අහද්දි ගිහිල්ලා ස්වාමීන් වහන්සේට එකක් ඇනලා එන්න ඕන කියලා හිතෙනවා. එහෙම ඇවිල්ලා කියනවා අපිත් එක්ක ස්වාමීන් වහන්සේ බණ කියද්දි මට හිතෙනවා අපි හඳුන ඔබ වහන්සේලා දෙකක් ඇනලා යන්න. ඉතින් මේ ඇත්තටම කරන්න ඕන ඇති ඉන්නව. නමුත් අපි දැන් එලිට කියලා බණ කියන්නේ නැහැ නේ ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. හැබැයි අතර ඉන්නව පින්වතුනි සමහර පිරිස් එයාට කිසිම ඕනකමක් නැහැ එහෙම කරන්න. නමුත් එහෙම අදහස් එනවා හිතට. ඔය හිතරෙන අදහස් පින්වතුනි සමහරක් වෙලාවට ආර්ය උපවාදවල විපාක. ත්‍රිවිධ රත්නයේ ඔබේ අතින් අවඩක් අසාධාරණයක් වුණා නම් කටක් කැල්ල කාට හරි ඔබ කිව්වනම් දැක්ක නේද අර තට්ටයගේ හැටි නොදකින් විතරකුන් එනවා මෙතන අපේ කැම ටික අරන් යන්න ඔන්න ඔයගේ දෙයක් තියෙන සමහරට මේත අද්දැව් කෙල කෝටියකට කලින් නේද කො අද්දැව් 10000කට කලින් පින්න ඔබ කියන්නේ නැති ඒ කරන ලද ආරිපවාදේ හෝ ඒ කරන ලද කර්මයේ විපාකයේ විදිහට අද ඔබට ස්වාමීන් වහන්සේ නමක් දැක්කහම එහෙම අදහස් එනවා හිතට. එහෙම අරමුණු බැහැ ගන්නවා හිතට. කරන ලද කර්මයේ විපාක. පින්න ඔබට විපාක නවත්තන්න බෑ. විපාක කියන්නේ නවත්තන්න බෑ පින්න. නවත්තන්න පුළුවන් කර්ම කරන එක විතරයි. දැන් සමහර කෙනෙක් ඉන්න පුළුවන්. අපිදම පොඩි කාලේ කවුරුරේ කෙනෙක් අතින් අපචාරයට පත් වුණා. පුංචි දරුවෝ ඉන්න පුළුවන් එහෙම. අපිදම මාම කෙනෙක් අතින් වුණා කියලා. ඒකෙනා ලොකු වුණාට පස්සෙත් ඒ හැඩරුව තියෙන තව කවුරුරේ දැක්කොත් එහෙම. එයාට ටක් ගාලා හිතට බයක් බැහැ ගන්නවා. පිළිකුලක් දැනෙනවා. එහෙම නැත්නම් අර වෙච්ච අත්දැකීම මතක් වෙලා එනවා. එහෙන් පින්දෙනේ කොටින්ම කිව්වොත් සමනන්තරයේ සැකසෙච්ච ගමන් අර අනන්තරය ඇවිල්ලා බැහැ ගන්නවා. ඒ කියන්නේ මේ කෙනාට එහෙම ඕනාවක් නැහැ දැන්. හෝ එහෙම කියන්නේ කිසිම අවස්ථාවක් හිතේ ගතිය එක නෙමෙයි. නමුත් අර කර්මයේ විපාකයක් විදිහට ඒ වෙලාවේ හිතට ආපු ද්වේෂය හෝ රාගය හෝ වේවා ඒකේ විපාකයක් විදිහට පින්දෙනේ දැන් ඒ අරමුණ ඇවිල්ලා හිතේ බැහැ ගන්නවා. එතකොට දැන් මොකද කරන්නේ? මොකද තමයි ප්‍රශ්නේ? දැන් පසුතැවෙනවා. අනේ මං එදා මෙහෙම දෙයක් කරා නේ ඒක නිසානේ මට අද මේ දේ වෙන්නේ. පසුතැවෙනවා. පසුතැවෙනවා කියලා කියන්නේ ඔබ දැන් පෙළෙනවා. ඒකෙන් ඔබට මහා පෙළීමක් දැන් මේ කාරණා මතක් වෙලා එන එක. පෙළෙන්න හේතුව මොකද? මොකද පෙළීමට හේතුව? තණ්හාව. ඔබ දැන් පෙළෙන්නේ පින්වතුනි. ඔය මතක් වෙලා එන අරමුණ ඔබට නොයනවට ඔබ කැමති නිසා විපාකෙට දැන් ඇදිලෙන කරුණක් තියෙනවා නේද? අපි දුමු තථාගතයන් වහන්සේ දැක්කම ඔබට තරහක් ඇති වෙනවා. අන්නේ සිතුවිල්ල ඔබේ හිතේ බැහැගන්නවට ඔබ අකමැති. ඒ කියන්නේ ඔබ කැමති ඒක බැස නොගන්නවට. අන්න ඒ පහට ඔබ ඇල්ලා ඉන්නේ. අන්නේ පහට ඇල්ලා ඉන්න නිසා තථාගතයන් වහන්සේ ගැන මට එහෙම හිතවිලි එන්න හොඳ නැහැ. ඒව හොඳ නැහැ. එහෙම හිතවිලි එනවනම් මං කැමති නැහැ. ඒ කියන්නේ කැමති එකක් තියෙනවනේ. එහෙනම් දැන් ආයෙත් ඔබ මේ කියන්නේ මට ඕනේ ඒ වගේ හිතවිලි මගේ හිතේ බැස නොගන්න. දැන් ඔන්න ඕමනාව ඇති වෙලා තියෙනවා. ඕනෑකම ඇති වෙලා තියෙනවා. ඕනෑ දේ නැති වෙනකොට මොකද වෙන්නේ? දුකයි. එහෙනම් ඒ අතීතයේ සිදුවීමක් හෝ වෙන්න පුළුවන්. දැන් ඔබට මොකක් හරි පසුතැවිල්ලක් හිතට එනවා නම් පින්වතුනි පාපොච්චාරණය කරන එක එකපෙ කොටසක් විතරයි. නම පාපොච්චාරණය කරා කියලා ඔබේ කෙලෙස් ගැලවෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. තේරෙනවද මම කියන්නේ දේ? ඔබ කරපු වැරදි කාත් එක්කවා කිව්වා කියලා ඔබේ හිතේ තියෙන කෙලෙස් ගැලවෙන්නේ නැහැ. වෙන්නේ එකම එක දෙයයි. අර දියෙන් ගොඩට දාපු මාළුවා උගේ කෙලෙස් බඩගින්න නම් ඒක වායේ වතුරට දැම්මා. දැන් බඩගින්න නිවුණාද? බඩගින්න නිවුන්නේ නැහැ. නමුත් දැන් තමයි ඒකගේ බඩගින්න නිවන්න කෑම දෙන්න පුළුවන්. එතුවක් වෙලා ඒක දියෙන් ගොඩ හිටපු නිසා හුස්ම ගන්න බැරුව පෙලිපෙලි හිටපු ඒ සතාට දැන් කන්න දුන්නට වැඩක් නැහැ. මුටේ උට කන්න බෑ ඒක. කොහොමද මාළු කෑම දැම්මත් පොඩ්ඩක් වතුර දියේ වෙන්න එපයි. එහෙනම් වතුර ඉන්න මාළුවට විතරයි මාළු කෑම දාන්න පුළුවන්. එහෙනම් පින්දිනි ඔබේ බඩගින්න හිවත් හිතේ තියෙන කෙලෙස් ගැලවෙන්නේ ඔබ ඇවැද්දසුවා කියලාවත් පාපෝච්චාරණය කරා කියලාවත් කෙලෙස් ගලව ගන්න තියෙන ක්‍රමයේ පින්තුනේ තමයි ඔබ විදර්ශනා කරන්න ඕනේ ඒ මොහොතේ ඇදිලෙන විපාකෙත්. මතකද මං කිව්වා ඔබේ ලාමක රින් කරන්නේ කවුද? කවුද? ගුරු ස්වාමීන් වහන්සේ. එහෙනම් මට කියන්න. ඔබේ හිතට ඔබේ පසුතැවෙන ඒ අරමුණ මගේ අතින් මෙහෙම වැරද්දක් වුණා. ඒක මේ වෙලාවට මතක් කරලා දෙන්නේ කවුද? කවුද? ඒත් ගුරු ස්වාමීන් වහන්සේම තමයි. හරියට අර පස්ස පැත්ත රතු කොහොම බනහන්නේ බැබුන් වගේ. පස්ස පැත්ත රතු බැබුන් කීපු ගමන් රතු පස්ස පැත්ත රතු බැබුන් මතක් වෙලා එනවා වගේ පින්විතනේ. ගුරු ස්වාමීන් වහන්සේ ඔබේ ළඟ ඉඳගෙන ඔබ කරපු වැරද්ද මතක් කර කර දෙනවා. මම ඔබට පෙන්වලා දෙන්නේ විපාකත් එක්ක ගැටෙන්නේ නැතුව ඔබට ගොඩ යන්න පුළුවන් ක්‍රමය. මොකද විපාකත් එක්ක රණ්ඩු කරලා අපිට බේරෙන්න බෑ. එහෙනම් ඒක ඇදිලා එන එක නෙමෙයි පින්විතනි ප්‍රශ්නේ. මොකද ඔබට ගොඩක් වෙලා තියෙන ප්‍රශ්නේ ඒක. ස්වාමීනි මම භාවනාවට වාඩි වුණාම මට හිතට හරියට වද දෙනවා මගේ අතින් වෙච්ච වැරද්ද. මං නෝනට හොරෙන් වෙන සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. හෝ ගියා. මට දැන් අපේ හාමුදුරනේ මං දැන් කරන්නේ නැහැ ඒක. මං කවදාවත් තුන් හිතකින්වත් එහෙම දෙයක් කරන්නේ නැහැ. නමුත් බලන්නකෝ අපේ හාමුදුරනේ මට ඒකම මතක් වෙලා යනවා. මං කොහොමද මගේ භාවනාව කරගන්නේ? ඉතින් ඔය ගෙනත් දෙන්නේ භාවනා කරන්න ඕන කර්මස්ථානේ. ඕක තමයි කර්මස්ථානේ. මොකද දැන් ඔබේ හිත ගැටෙනවා කියලා කියන්නේ මොකද්ද? ඔබ කැමති නැහැ ඒ අරමුණ එනවට. ඒ කියන්නේ ඔබ කැමති ඒ අරමුණ නොයනවට. ඒ අරමුණ නොයනවට ඔබ කැමති. ඒ කියන්නේ අන්නේ පහට ඇලිලා ඉන්නේ. ඒ පහ ආශ්‍රවදයි සැපයි සාරයි කියලා අල්ලන් ඉන්නේ. එතකොට ඒ පහ එන්නේ නැතු ඊට විරුද්ධ පහක් එද්දි දැන් ඕනේද නැන්නේ? අන්න ගැටෙන. ඔබ මෙහෙම හිතන්න. මනුස්සයර නිතරම මතක් වෙනවා එයාගේ නෝනට එයා කරපු අවඩක් ගැන. වෙන කෙනෙක් එක සම්බන්ධයක් තියාගත්තා. දැන් මේකනේ ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නේ ගොඩක් මිනිසුන්ට. රාගෙට ගොඩක් බර වුණා දෙයක් කරා ඊට පස්සේ දැන් පසුතැවෙනවා. ඕක තමයි ගොඩක් වැඩි තියෙන ප්‍රශ්නේ. ඒ වෙලාවේ කන්ට්‍රෝල් නැති වුණා. ඉතින් එහෙමනේ ඔබ කියන්නේ. ඒක මම දකින්නේ ඉතින් RDM විතරයි එච්චරයි. R නැග 25000ට ඒ වෙලාවේ ප්‍රඥාව පේන තැනකවත් නැහැ. ඉතින් අන්නේ ආරක ක්‍රියාත්මක වුණා. ඔබේ කටයුතු කරා. ඊට පස්සේ දැන් පසුතැවෙනවා. පෙර තවන්න තිබ්බ ආර එක තැව්වේ නැහැ. දැන් පසුතැවෙනවා. ඒක පෙරයි තවන්න තිබ්බේ. කමක් නැහැ. අතීතයේ අතීතයේ වින්නතනේ. අතීතයේ වර්තමානයේ ඇදලා ගන්න හැදෙන මම මිසක් අතීතයේ මමක් හිටියෙත් නැහැ. දැන් මමක් ඉන්නෙත් නැහැ. මතුවට මමෙක් ඇත්තෙත් නැහැ. ඇත්තම ඔබ දහම දාගත්ත නම් පින්වතුනේ පසුතැවෙන්න හේතුවක් නැහැ එතන. පසුතැවීම සම්බන්ධ කෙලෙසේ ගලව ගන්න නම් පින්වතුනි ඔබ මෙන්න මේ කින කරුණ අවබෝධ කරගත යුතුයි. පාපෝච්චාරණය කරා කියලා පසුතැවීමේ තියෙන ක්ලේශය ගලවෙන්නේ නැහැ. ඔබට අර හිතේ තිබ්බ දේ ඇත්තටම හිතලා බලන්න පින්වතුනි කෙනෙක්ට ආශාවද දැනෙන්නේ පිළිමින් නිදහස වෙදී නෙමේද? නෙමේද? එහෙනම් ඔබ කරපු වැරද්ද තව කෙනෙක්ට කියද්දී ඔබේ හිත නිකන් සැහැල්ලුනා වගේ දැනෙනව නේද? ඒ කියන්නේ මෙහෙම වෙලා තිබ්බ හිත මෙහෙම වුණා නේද? ඒ කියන්නේ පිළිමින් නිදහස වුණා නේද? එතකොට පිළිමින් නිදහස වුණාම පිළිම දුර වෙනවද? එනදි මෙතුව කල අපි කිව් බන බොරුනේ. පිළිමින් නිදහසුනම් පිළිම දුර වෙනවනම්. කොටිම කරේ හුස්ම ගන්න ඕන එක ආයේ වතුරට දැම්ම අර මාළුවා වෙච්චරයි කරේ. මිසක් කෙලස් ගලවන්න දෙයක් දුන්නේ නැහැ. මං දැම්මේ දෙන්නේ කෙලස් ගලව ගන්න කොහොමද කියලා. හැම වෙලාවෙම පින්දෙනි ඔබ යමක එකට ගැටෙනවා නම් යම් දෙයක් නිසා පෙලෙනවා නම් යන්න හොයාගෙන ඇලිලා ඉන්න තැන. ඒකනේ පිරිසිඳ දකින්න කියලා කිව්වේ දුක. ඔබට එන අරමුණත් එක්ක ඔබ ගැටෙනවා නම් පින්විතනේ ඒක ඔබට දුකයි නම් දුක තන නෙමෙයි විදර්ශනා කරන්න තියෙන්නේ. ප්‍රියතන විදර්ශනා කරන්න. ඔබට දැන් ওই දැනෙන දුක වේදනාව. වේදනාවෙන් දුක දකින්න කියලා නෙමෙයිනේ අපි මේ කියන්නේ. ප්‍රඥාවෙන් දුක දකින්න. වේදනාවෙන් තියෙන දුක විඳින්න. එහෙනම් දැන් මේ දැනෙන වේදනාව පිටිපස්සේ පිඳින හැංගිලා තියෙන ප්‍රියදේ හොයාගන්න. සිඳගෙන 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 යන්න ප්‍රියදේ හොවෙනකම්. අන්න සිඳලා ප්‍රියදේ දැක්කට පස්සේ ඒක දුරු කරා නම් පිංගතුනේ. දැන් මේ වේදනාව හටගන්නේ නැහැ. දැන් එන බානතර කෙනෙක් ඉන්නෝ. එයා නොකල යුතු දෙයක් කරා. විවාහක කෙනෙක් වෙන මිනිහෙක් එක්ක සම්බන්ධතාවය පවත්ව ගත්තා. දැන් එයාට ඒක හිතට හරියට වද දෙනවා. දැන් විපාකෙට පිංගතුනේ ඒ අරමුණ ඇදි ඇදි එනවා. නවත්තන්න බෑ. විපාක නවත්තන ක්‍රමයක් නැහැ නේ. ඒක නිගණ්ඨ සාසනය. තථාගත සාසනයේ විපාක නවත්තන ක්‍රමයක් නැහැ. තථාගත සාසනයේ තියෙන්නේ පිළිදෙරේ. දැන් ඔබ අපිටම දැන් ඔන්න ඔබ භාවනාවට වාඩි වුණා. භාවනාවට වාඩි වෙච්ච එක මම ඔබට ඇදිලෙනවා අරක. ඔබ යතින් වෙච්ච වැරද්ද. මෙහෙම අත්දැකීම ඇති ඔබට. ඒක නිසා වෙන්නේ මේක කිය වෙන ඇත්තේ. මම මේ පෙන්වලා දෙන ඔබට ගොඩ යන ක්‍රමයේ පිළිදෙරේ. බය වෙන්න එපා. ඔබ අපි හැමෝටම ගොඩ යන ක්‍රමයක් තියෙනවා මේ සාසනයේ. අපි හැමෝටම තියෙනවා පිළිදෙරේ. බය වෙන්න එපා. ඔබ මොන වැරද්ද කළා ආවත් ඔබට ගොඩ යන ක්‍රමයක් තියෙනවා ශාසනයේ. ආනන්තරී පාප කර්මයක් කරත් විඳින එක පව් ගෙවල ඉවරන දවසක් තියෙනවනේ. අන්න එදාට ගොඩ යන ක්‍රමයක් තියෙනවා. එහෙනම් වෙන මිනිහෙක් එක හිටියා එකේ ඒකෙන් හිත ගොඩ දාගන්න බැහැ කියලා එකක් නැහැ නේ පිටින්. ආනන්තරී පාප කර්මයක් කරපු කෙනාටත් ගොඩ යන ක්‍රමයක් තියෙනවනේ. ඔබට තියෙන ලොකුම ප්‍රශ්නේ අර පසුතැවීම. ඒකයි. ඒක තමයි ඔබ හිතට වද දෙන්නේ. මේ භික්ෂුන් වහන්සේ නමක් නම් අපි තුමු අපි උන්වහන්සේ අතින් වෙච්ච ඇවතක්. වෙච්ච වැරද්දක්. නිරන්තරයෙන් මතක් කරගෙන යනවා භාවනා කරන වෙලාවට. ඒක උන්වහන්සේ හිතට හරියට වද දෙනවා. එහෙනම් උන්වහන්සේලාට එක්කම මම මේ කතා කරන්නේ. අවබෝධ කරගන්න දැන් මේ වේදනාවක් මේ දැනෙන්නේ දුක් වේදනාව මේ දැනෙන්නේ. ඔබ අකමැති දෙයක් ඔබට මතක් වෙලා එනකොට ඔබට දුක් වේදනාවක් දැනෙනවා. අකමැති කියන වචනේ තියෙනව නේද ප්‍රශ්නෙත්? අයන් නැයින් කරාන කැමැති. කැමැති දැන හොයාගෙන යන. දැන් අපි මේ මහත්තයා පින්වතුනේ ඒ මහත්තයාට ඒ මනුස්සයාට සමහරක් වෙලාවට නෝන ගැන හොඳ අදහසක් එනවා. ඒ කියන්නේ අම්මගේ නෝන කොච්චර හොඳයිද. එයාට දැන් අර කරපු වැරද්ද මතක් වෙන්නේ නැහැ මේ වෙලාවේ. නෝනා හොඳ කෙනෙක් කියලා යට හිතෙනවා. හරිද? ඒ වෙලාවේ එන පහ කොයි වගේද? කොයි වගේද? පෙළන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි. ඒත් එච්චරයි. එයා නෝනට වැරද්දක් කරපු පහ මතක් වෙලා එනවා. ඒ පහේ ස්වභාවය මොකද්ද? ඒත් පෙළන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි. කලින් පහේ මේ පහේ අතර වෙනස මොකද්ද? හරි වෙනසක් නැහැ. එහෙනම් දැන් කොයි විපාකේ ආවත් කොයි මතකයේ මේ වෙලාවේ ආවර්ජනය වෙලා ආවත් පින්තුනේ ඒකේ ඇත්ත ස්වභාවය එකමයි නේද දෙකේම? ඇලුනොත් නේද පෙලෙන්නේ? ඇලුනොත් නේ පෙලෙන්නේ. එහෙනම් නෝන ගැන ප්‍රියමනාප අදහසක් ආවත් තමන් ගැතින් වෙච්ච වැරදක් ආවත් පින්තුනේ දෙකේදීම ඔබ දකින්න ඕන තැන තමයි මේ මොන පහ ආවත් ඒ පහට නම් ඇලෙන්න වටින්නේ නැහැ. එහෙනම් පින්තුනේ ඔබට ඒ අතීතයේ වෙච්ච සිදුවීම් මතක් වෙලා එද්දී විදර්ශනා කරගන්න පිටින් ඒ මොහොතේ මොකද ඒ වෙලාවේ ගුරුහාමුදුරුවෝ තමයි ඔබට ඒ දේ හිතට දැම්මේ බස්සලා. ඔන්න ඔබේ නිවන වැහිලා තියෙන තැන ඕක විදර්ශනා කරගන්න. ඒ වෙලාවේ මතක් කරලා බලන්න පිටින් සීපත් කරලා බලන්න දහම ගලපගෙන බලන්න. කොතනද මම මේ ඇවිල්ලා ඉන්නේ? මේ විපාකේ මට එනවට මං කැමති නෑ. අන්න ඒකයි ප්‍රශ්නේ. පිටින් අරිහතුන් වහන්සේටත් උන්වහන්සේ අතින් වෙච්ච වැරදි උන්වහන්සේට මතක් වෙනවා. ඇයි අඟුලිමාල මහරහතන් වහන්සේ අර දරු ප්‍රසූතියේදී තථාගතයන් වහන්සේ කියද්ද ගිහිල්ලා අඟුලිමාල ඔන්නෝයි පිරිත සජ්ජහායනා කරන්න කියලා අඟුලිමාල රහතන් වහන්සේ මොකද කිව්වේ? ස්වාමීනි මං වගේ මිනිමරුවෙක් මං කොහොමද ගිහිල්ලා කියන්නේ මම ආර්ය ශ්‍රාවකෙක් කියලා. මගේ අතින් බින්දු මාත්‍රයකවත් කාටවත් වැරදක් හිංසාවක් හිංගියක් වෙලා නැහැ කියලා මං කොහොමද එතෙන්ට ගිහිල්ලා කියන්නේ? ඒ කියන්නේ උන්වහන්සේ මතක් වෙලා ඉන්නේ නැද්ද බින්දු උන්වහන්සේ කරපු දේවල්? ඒකත් එක්ක උන්වහන්සේ ගැටෙනවද? නැහැ. මොකද බින්දු උන්වහන්සේ උන්වහන්සේ මමෙක් හිටියා කියලා උන්වහන්සේ දැන් දකින්නේ නේද? එදා හිතක් උදා වුණා. ඒ හිතේ ආර් තිබ්බ, ඩී තිබ්බ, එම් තිබ්බ මෙච්චරක්. එච්චරයි. අදත් හිතක් උදා වෙනවා. අද ආර් බිඳුවක්වත් නැහැ, ඩී බිඳුවක්වත් නැහැ, එම් බිඳුවක්වත් නැහැ. එදා හිතයි මෙදා හිතයි. එච්චරයි. හරිද? ඉතින් හිතපු නැති මමෙක් ගැන අද මොනවද මේ කල්පනා කරන්නේ? පශ්චාත්තාපයට බෙහෙත මම මේ දෙන්නේ. අවශ්‍යයි ගන්න. හොඳට දකින්න පින්වතුනි, මේ පසුතැවෙන්න ඇත්තටම දෙයක් නැහැ. මමෙක් හදාගත්තට පස්සේ ඔබ අතීතයක් දකිනවා. අතීතේ හිටියෙත් මම, අනාගතේ ඉන්න නියමිතත් මම. හැබැයි ඇත්ත කතාව නම් මමෙක් කියලා කෙනෙක් නැහැ. මේ වෙලාවේ හිතක් උදා වුණා, හිතක් වැය වුණා. කලින් හිතක් උදා වුණා, හිතක් වැය වුණා. දැන් ඔබ හිතලා බලන්න පින්වතුනි, ඔබට හිතට වද දෙන්නේ මේ අද්භවය කරපු වැරදක් නේද? නිතර භාවනාවට වඩනම් මේ අද්භවය කරපු වැරදන්නේ මතක් කළා එන්නේ. ඇයි ගිය අද්භවය මතක් වෙන්නේ නැත්? ඒ වගේ නොපස්ත වෙන්නේ නැද්ද? ඒ මතක නැහැ. දැන් අපි කියනවානේ, ඔබ ඉස්සර කොච්චරනම් වැරදි කළා ඇද්ද මේ අනන්ත සසරේ ආපු ගමනේ නේද? ඔබත් එහෙම අපේ කොච්චර වැරදි කළා ඇද්ද? හරක් කීයක් මල් ඇද්ද කියලා වැඩක් නෑ අපේ අඳුනේ. මං හරක් පට්ටියම්ම පට්ට ගහලා ඇති. ඔළුවත් වනවන කියනවා. ඉතින් අද මේ කරපු දේ, එදා කරපු දේ එක බැලුවහම බරපතල වැඩි මොකද්ද? එදා කරපු දේ. නමුත් එදා කරපු දේ අද වද දෙන්නේ නෑ නේද හිතට? මොකද අද පින්න ඔබ accepted. ඒක ඔබ බාරගෙන ඉවරයි. ඒක ඉතින් එදා වෙච්ච දෙයනේ. එදා හිටපු කෙනා නෙමෙයිනේ අද ඉන්නේ. අද ඔබ ඒක බාරගෙන. එහෙනම් දැන් ඔබට තියෙන ප්‍රශ්නේ පින්වතුනි, ඊයේ වෙච්ච කෙනා තමයි අද, ඊයේ හිටපු කෙනා තමයි අද ඉන්නේ කියලා ඔබ හිතාගන්න එක. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ගියත් බව හිතේ වෙන එක. ඉතින් ඌ කරපු දෙයට මට වගේ කියන්න බෑනේ. විපාකෙයි. නමුත් මම වැරද්දක් කරා. හරි, මම ඒක විපාකෙ බාර ගන්නම්. හරි, එච්චරයි. නමුත් ඔබ ඒ ගැන පසුතැවෙන්නේ නැහැනේ. ඒ ගියත් බව ඔබේ අතින් වෙච්ච දේ ගැන පසුතැවෙන්නේ නැහැ. හැබැයි පින්වතුනි, මේ අද්දබේ ඔබේ අතින් වෙච්ච දේට වඩා සමහරට ගියත් බව ඒක වෙච්ච දේ අතිශයින්ම බරපතලයි. මහා විපාක කන්දක් ඔබට ගෙනත් දෙයි. නැවත ඒක ගැන අපිට දශමයක්වත් ගානක් නැහැ. දැන් එහෙනම් බලන්න, එහෙනම් පිටින් කරපු වැරද්ද අනුව නම් පසුතැවිල්ල තියෙන්නේ. එහෙනම් ඇත්තටම පසුතැවෙන්න ඕනේ. කලින් කරපු ඒවා ගැන්නේ. එහෙනම් කරපු වැරද්ද අනුව නෙමෙයි පිටින් පසුතැවිල්ල තියෙන්නේ. අවංකම කතාව. පසුතැවිල්ල තියෙන්නේ ඔබ කොයිතරම් දුරට ඔන්න ඔය හිතවිල්ල දැන් එනවට තියෙන අකමැත්ත අනුව. ඔබ කොයිතරම් දුරට ඒ කරපු දේ ඔබට මතක් වෙලා එනවට අකමැතිද, අන්න ඒ තරමට ඔබ පසුතැවෙනවා. මිසක් කරපු වැරද්දේ බරපතලකම නෙමෙයි. අපිම කියන්නේ අම්මා මරුම් නැති කෙනෙක් ඉන්නවා තුසන්න කියලා. කවුරුත් අතුසන්නේ නැහැ. නමුත් ඒක ගැන කවුරුත් පසුතැවෙන්නේ නැහැ නේද? ඒ ඉතින් එදා හිටපු කෙනා නද මම්මක් කරන්නේ. උගේ ගොංකම 2 එක කරා. ඔබම කියනවා. ඒ උගේ ගොංකම. අද මං ඒ වැරදි කරන්නේ නැහැ. ඔබට කිසි ගාණක් නැහැ නේද ගිය අද්දවේ කරපු දේවල් ගැන? නමුත් මේ ඊයේ පෙරේද කරපු දේ ගැන ඔබ ඔච්චර තැවෙන්නේ. ඉතින් එදා හිටපු කෙනා අද ඉන්න කෙනා අතර වෙනස මොකද්ද? ඉතින් ගිය අද්දවේ කරපු කෙනා කරපු ඒවා ඔච්චර ගණන් ගන්න ඕනේ නැහැ. ඊයේ කරපු කෙනා ගණන් කරපු ඒ හිටපු කෙනා කරපු ඒවා තමයි ගණන් ගන්න ඕනේ. මොන පදනමක් මතද? ඒකම පදනමයි තියෙන්නේ. ඔබේ පසුතැවෙන්නේ පින්විතනි. දැන් ඔබ අකමැති ඒක මතක් කරලා එනවාට. ඒකයි. එහෙනම් පසුතැවිල්ල කියලා කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි පින්විතනි. ඔබ දැන් අකමැති ඒ අරමුණ ඔබට ඇදිලා එනවාට. ඒ කියන්නේ එන විපාකෙට ඔබේ තියෙන අකමැත්ත, ඔන්න ඔය තියෙන අකමැත්ත දුරු කරගන්න. හෙවත් ඔබේ කැමැත්ත තියෙන්නේ ඒක නොයනවට. අන්නේ කැමැත්ත දුරු කරගන්න. මොකද ඒක එන්නේ නැ කියන අදහසක් පින්වන්නේ ඒත් පහක්ම නෙමෙයිද? ඒ පහත් පෙළන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි නේද? ඒක ඔබට හොඳට තේරෙනවා. ඒක නුඹ දැන් පසුතැවෙන්නේ. ඒක හොඳ සාක්ෂියක් ඕනම පහක් පෙළන සුළුයි කියලා පෙන්වන්න. ඒ කොහොමද? දැන් මේ වැරද්ද සම්බන්ධ පහ ගැන නෙමෙයි මම මේ කියන්නේ. අපිටම වැරද්ද සම්බන්ධ පහ පෙළන සුළුයි කියලා. ඒ කියන්නේ අපිටම ඔබ ඊයේ කෙනෙක්ට කණේ පාරක් ගැහුවා. නැහරි ඒ පහ නරකයි. මොකද කාටරි කණේ කාටරි ඉද්දනවා කියලා කියන්නේ හිංසා කරනවා කියලා. ඒක හොඳ නැහැ. ඒ කියන්නේ ඒ පහ නරකයි. ඒතර අපිට කියන්න බෑ. ඔව් එහෙනම් ඒ පහ පෙළන සුළුයි තමයි මමත් පෙළන උත් පෙළන. හරි. දැන් ඔබට තියෙන ප්‍රශ්නේ ඒක මතක් වෙලා එන්නේ නැති කමට තියෙන කැමැත්ත. තේරෙනවද මේකෙන්ද? ඒ සිදුවීම මතක් වෙලා එන්නේ නැති කමට තියෙන කැමැත්ත. ඒක නොවනවා නම් හොඳයි. අන්නේ අදහස ඇත්තටම බැලුවොත් හොඳ අදහසක් නෙමෙයිද? මං කරපු වැරදි කොච්චර වැරදිද අනේ මට ඒක මතක් නොවෙලා තියෙනවා නම් කොච්චර හොඳයිද? ඔබ දැන් මේ කියන්නේ මොකද්ද? මං කැමති නෑ මං එදා හිටපු විදිහට. ඔබට ඔබට දැන් ඕනේ තියෙන මේ වගේ දේවල් ඔබට ආයේ මතක් නොවී එන්න. ඉතින් කොච්චර හොඳයිද? නමුත් ඒකට බැඳි චන්දරාගය නිසා නෙමෙයිද දැන් මේ පෙළෙන්නේ? එහෙනම් කොයි පහත් පෙළන සුළුයිනේ? එහෙනම් ඒක හොඳ පහද්ද නරක පහද්ද එහෙම තියනවද? නෑ පින්දුනි කොයි පහත් පෙළන සුළුයි. එහෙනම් වැරද්ද කරනකොට තිබ්බ පහත්. දැන් ඒ වැරද්ද කරන ඔබේ හිතේ අංශු මාත්‍රයකට ඕන කමක් නෑ. හැබැයි ඒක නොවනවට දැන් ඔබ කැමති විපාකයක් විදියට. අන්නේ පහත්. ওই පහේව දෙකම එකයි. හෙවත් දෙකම පෙළන සුළුයි. දෙකම දුක් දෙන සුළුයි. දෙකම අසාරයි. එහෙනම් කොයි පහ ආවොත් ඔබට හොඳින් ඉන්න පුළුවන්? එහෙනම් දැන් එපාද අතීතයේ සිදුවීම් මතක් කරලා එන්න. ඒක එපාද? මේකද හොඳ? නෑ පිටින්. ඔබ දක්ෂ වෙන්න. ඔබේ ප්‍රඥාව දියුණු කරගන්න. හරි. එදා වෙච්ච සිදුවීමක විපාකයක් දැම්මට මෙන්නේ. නෙච්චරයි. ඔබ උත්සාහ කරන එක නවත්තන්න ඒක මතක් වෙලා එන එක නවත්තන්න. අන්න එතන ඔබේ නිවන තියෙනවා. ඒ අතීතයේ වෙච්ච සිදුවීම දැන් ඔබට මතක් වෙලා එන එක නවත්තන්න ගන්න අරගලය නවත්තන්න. තේරෙනවද මම කියන දේ? එදා කරපු දේ අද ඔබට මතක් වෙලා එනවා. ඒකට ඔබ කැමති නැති නිසා ඒක මතක් කරලා එන එක නවත්තන්න ඔබ උත්සාහ කරනවා. සමානට ඒක මතක් කරලා ඔබට අග්ගල ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාජන සම්පන්නෝ ආය නවත්තපු ගමන් ආය මතක් කරලා එනවා. ඔය ඉතින් ආය නවන් ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාජන සම්පන්න සමහර පින්දුන ඔබ අතන්ට ගිහිල්ලා බුදුගුණ සජ්ජායනා කරනවා. ඉතින් අනේ මිනි මට නම් ඒ කරපු දේවල් ආය නම් මතක් කරලා ඉන්න එපා. මගේ අතින් වෙච්ච වැරදි මට මතක් කරලා ඉන්න එපා. ඔය මොකද්ද ඔය කියන්නේ? මං ඒවට නම් කැමති නෑ. මෙන්න මෙව විතරක් මට එන්නකෝ. ඔය නිවනට මේ ඔය යන්නේ. මේක සමහරවිට අර බුදු මන්දිරය ඇතුළට ගියාම එතන ඉන්න පිරිස හිතේ තියෙන ප්‍රාර්ථනාවල් දැක්කම මම බුදු පිළිම දිහා දැක්කම බුදුහාඳුන මෙහෙම කරන් ඉන්නවා. ඒකත් පහක් මේකත් පහක් පින්නතුන. දෙන්නේ දහම පිළිසරණ ගන්න. ඒකයි කියන්නේ සම්බුද්ධ ශාසනය විතරනේ ඔබට මෙන්න මේ ක්‍රමයේ තියෙන්නේ. වෙනත් ආගම් වල ඇති පින්විතනේ පාපොච්චාරණය කරන ක්‍රමයක්. නමුත් එතනින් ඒක නවතිනවද? ඒකෙන් ඔබ පිළිමින් නිදහස් කරලා එතනින් නවතිනවා. පිළිම දුරු කරගන්න ක්‍රමයක් කියලා දෙන බෑනේ පින්විතනේ මේ ශාසනය යන වෙන ශාසනයක. ඉතින් මං කියන්නේ ඔබ මේකේ උප්පරිම ප්‍රයෝජනය ගන්න. හරියට ගෙදරට බඩුවක් ගෙනාවත් එහෙම. හරියට හිතන්න අලුතෙන් සෝෆා එකක් ගෙනාවා. ඔය සෝෆා එකේ ඔබ වාඩි වෙන පුළුවන් හැම කුෂන් එකකින් වාඩි වෙලා බලනවනේ. ඇයි ඒකේ උඩින් ප්‍රයෝජනෙ ගන්න? මෙතන තමයි ඇස් චුට්ටක් ගිහින් මෙහෙම වාඩිලා, ඇස් චුට්ටක් මෙහෙම ඉඳලා, ඇස් චුට්ටක් මෙහෙට වාඩිලා. ඇයි ඒකේ උඩින් ප්‍රයෝජනෙ ගන්න? ඔක්කොම සල්ලි දීලා නේ කෙනා. කුෂන් දෙකක් ගත්තම buy 2 get 1 free නෙමෙයි. ඔක්කොම එකට සල්ලි දුන්නේ, ඔක්කොම එකට ගෙනා එනවා. ඒ ඔක්කොගෙම ප්‍රයෝජනෙ ගන්න ඕනේ. අන්න ඒ වගේ දෙන්නේ සම්බුද්ධ ශාසනයේ උපරිම ප්‍රයෝජනය ගන්න. උපරිම ප්‍රයෝජනය ගන්නවා කියලා කියන්නේ පිළිම දුරු කරගන්න එකට. පිළිමෙන් නිදහස් වෙන එක ඕන කඩේකින් ගන්න පුළුවන්. හැබැයි පිළිම දුරු කරගන්න එක ගන්න පුළුවන් මෙතනින් විතරයි. ඒ නිසා පින්විතනේ. දැන් සමහරට මම මේ ටික කියලා ඉවරනාට පස්සේ ඔබට ඉතින් ආයෙ පාපොච්චාරණය කරන්න මොකද? ඒක කරන්න ඕනේ නැහැ. ඇත්තනකොට මේ මම මේ කියන්නේ අවබෝධ වුණා නම් පින්විතනේ. ආයෙ ඔබට කාටවත් කියන්න ඕනේ නැහැ වෙච්ච දේ. ඕනම් කියන්නේ ප්‍රශ්නයක් නැහැ. මම මේ කියන්නේ පිටින් එතනින් ඔබට කියපු ක්‍රමවේදයක් තියෙනවා මේ ශාසනය. අන්න එක ගන්න. ඔබ අද දුක් විඳින්නේ ඔය ඒ අතීතයේ වෙච්ච සිදුවීම ඔබට දැන් මතක් වෙලා එනවට ඔබේ හිතේ තියෙන අකමැත්ත නිසා. මිසක් ඒ දේ වෙච්ච නිසා නෙමෙයි. මට උත්තර දෙන්න. එදා ඒ ඔබ අතින් වුණා වැරද්දක්. හරි, පිළිගමු. ඒ වැරද්ද වුණේ මොකක් නිසාද? අභිසංකාරයක් නේද කරේ? අභිසංකාරයක් කරේ මොකක් නිසාද? පෙළීමෙන් නිදහස් වෙන්න. ඒ කියන්නේ යමක් ඕනේ වුණා. නේද? ඕනෙ වෙච්ච ගමන් නැහැ. නැති දේ ඇති කරගන්න අභිසංකාරය කරනවා. ඒක නෙවෙයි. ඒ කියන්නේ ඕනේ නිසා නේද එදා දුක් විඳින්නේ? අද දුක් විඳින්නේ නැහැ. අද දුක් විඳින්නේ ඕනේ නිසා. ඒ කියන්නේ අද ඕනේ ඒක මතක් නොවී සිටින්න. එන එදා කරපු වැරද්දම අදත් කරන්නේ නැද්ද? ඔබ කියනවානේ මගේ අතින් මෙහෙම වැරදක් වුණා අපේ හාමුදුරනේ. අදත් මොකද මේ කරන්නේ? නොදකින් විතරයි. ඒකම කරනවා. ඒකෙන් ඔබ පොඩි කාලේ එකෙක්ට ගැහුවා. ඔබ ඌ එක්කන් යනවා පන්සලට. අපේ හාමුදුරනේ මම ඌට ගැහුවා අපේ හාමුදුරනේ පොඩි කාලේ කියලා ඌට ගහනවා. මම මෙහෙම ඌට ගැහුවා. මෙහෙම. ඌට ගගහ පෙන්නන මම මෙහෙම ඌට ගැහුවා. මට හරි ගිල්ටි අපේ හඳුනට ගහපෙක් ගැන මේ මම මෙහෙම උට ගැහුවා මෙහෙම ගැහුවා උට ගගහ පෙන්නන මම මෙහෙම වැරද්දක් කරා ඒක වැරදි අපේ හඳුන මට හරි ගිල්ටි එක ගැන ඉතින් ඒක නෙමෙයි දෝය කරන්නේ එදා මගේ අතින් වෙච්ච වැරද්ද ඕන එකම අදවතු වේ අතින් වෙච්ච වෙන වැරද්ද මොකද්ද ඒත් ඕන එකම ඔන්න ඕනකම දුරු කරගත්තන දැන් කෝකාවත් ඒකයි එහෙනම් ගිල්ටි වෙන්න තේරුමක් නැහැ නේද බින්දුනේ ඔය බර බිමින් තියන්න පින්වතුනි මේක බර මොකක් කරගෙන ඉන්න තාක්කල් විතරද උස්සන් ඉන්න තාක්කල් බිමින් තිබ්බර බස් දැන් බර නැන් ඔබ දැන් මගෙන් අහන්න මේ කොච්චර බරයිද කියලා මම දන්නෙත් නෑ මේක උස්සන් ඉන්න තාක්කල් විතරයි පින්දුනි මේක බර මම දන්නේ බිමින් තිබ්බර බස් මේ වටාත් අල්ලපු නැති ගොඩක් අය ඉන්නවද මේක? මේ සල මේ මේ වටාත් අල්ලපු නැති ඕන තරම් අය ඉන්නවද? මට කියන්න බෑ මේක බර කොච්චරද කියලා. පේනවට වඩා ගොඩක් බරයි. ඔබ දන්නේ නැහනේ. මේක අල්ලපු කෙනෙක් දන්නව මේක බර කොච්චරද කියලා. මේක උස්සපු කෙනෙක්. නමුත් මේක අතින් අල්ලපු නැති මේක උස්සපු නැති කෙනෙක් කවදාකම මේකේ බර දන්නේ නැහැ. එහෙනම් පින්වතුනි, අද ඔබ පසුතැ වෙන්නේ. එදා වෙච්ච දේ තම හිතින් උස්සන් ඉන්න නිසා ඒක නොයනවට ඔබ කැමති නිසා බිමින් තියන්නේ එච්චරයි අදෝය දැන් පීඩාවෙන් ඔබර නිදහස් වෙන්න හරි ලේසි පිංගතනේ තථාගතයන් වහන්සේගේ සරණ යනවනම් ඔබ බිමින් තියන්නේ ඒක මතක් වෙනවට තියෙන අකමැත්ත දුරු කරගන්න කොහොමද ඒක කරන්නේ ඒක මතක් වෙන්නේ නැතුවට තියෙන කැමැත්ත නැති කරගන්න එතකොට ඔබ භාවනාවට වාඩි වෙනවා. දැන් විපාකයෙන් එක නවත්තන්න පුළුවන්. ඒක නවත්තන්න බෑ. විපාකයට ආයෙ ඇදලා එනවා. ඒක ආවට පස්සේ හරිද? ඉතින් මේක තමයි මට මේ වෙලාවේ විදර්ශනා කරන්න තියෙන කර්මස්ථාන එච්චරයි. හා කර්මස්ථාන දෙනවට අකමැති අය තුස්සන්. අපිට නම් එපා කර්මස්ථාන. කො? එහෙනම් මොනම කර්මස්ථානයක ඕනේ? ඉතින් ඇයි ඔබ බාර ගන්න නැති දැන් දෙන කර්මස්ථානේ? ඔබ හරි පණ්ඩිතයිද? ඉතින් ගුරු හාමුදුරුවෝ තමයි ඔය කර්මස්ථානේ දෙන්නේ. ඉතින් ගන්නකො දෙයනේ. ඉතින් එලාමෙකරින් වෙනක ඔබ කියනවනම් ගුරු හාමුදුරුවෝ එලාමෙකරින් කරේ කියලා. ෆ්‍රිජ් එක හරියා මෙතන කේක් ගෙඩිය ඔබ දිහා බලන් ඉර ඔබ කියනවනම් ගුරු හාමුදුරුවෝ තමයි කේක් ගෙඩිය එතනින් තිබ්බේ කියලා. ඈ? ඉතින් ඔය අරමුණ ගැනත් බස්සන්නේ කවුද? නේද ගුරු හාමුදුරුවම තමයි. ඒ උන්වහන්සේ කියනවා පෙළනනේ 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 පසුතැවෙනවනේ. හා හා. හේතුව ඒක නොවනකොට ඔබ කැමති. දැන් වඩපන් මග වඩපන් ඒකයි කියන්නේ ඉතින් ඒකත් පෙළන සුළුයි මේකත් පෙළන සුළුයි ඒකයි මේකයි දෙකෙන් පෙළන සුළු නම් මේ දෙකෙන් කෝකද ඔබට ඕනේ ඔබ මේක දිහා බලන් ඉඳින්නේ පහක් නෙමේද ඒ පහේ ස්වභාවය මොකද්ද පෙළන සුළුයි දුක් දෙන සුළුයි අසාරයි ඔබ ඊයේ කෙනෙක්ට ඩොක්කක් ඇන්නා ඒක දැන් මතක් කරලා එනවා ඒක මතක් වෙලා නොයනවට අදාළ හිතක් තියෙනව නේද? ඒ පහේ ස්වභාවය මොකක්ද? පෙළන සුළු දුක් දෙන සුළු ආසාරය. දෙක එහෙනම් දෙකම පෙළන සුළු දුක් දෙන සුළු ආසාරය. ওই දෙකෙන් කෝකද ඔබට ඕනේ? දෙකම එකයි නේ. ඉන් දෙකෙන් එකක්වත් එන එක නවත්තන්න බැරි නම් දෙකෙන් එකක් කොහොම හරි එනවා. නවත්තන්න බෑ. කෝකද ඔබට ඕන එක? කොයි එකද ඕනේ? අරකද මේකද ඕනේ? එකක්වත් ඕනේ නෑ. කෝකාවත් දැන් මානවද ඔබට කොච්චර සෑහලුවෙන් ඉන්න පුළුවන්ද කියලා. මොකද මට දැනෙනවා ඔබේ හිතේ ඔබ ওই ගුලි කරගෙන ඉන්න දේවල් තියෙනවා. අන්න ඒවත් එක ඩීල් කරන විදිහ මම මේ කියලා දුන්නේ. හරිද හරි. මොකද ඔබ දැන් මේ වෙලාවේ ඒ විපාකෙට ඇදිලන එකත් එක්ක පින්තුනි ඔබ කැමති එකක් තිබ්බොත් එහෙම ඒකනේ. සංචේතනාවනේ කර්මය කියලා කිව්වේ. අර හිතෙන් අවි පතන් ගන්නකොටම විපාකෙට අරමුණක් කියලා බැහැ ගන්නවා. මනයි ධම්මයි පටිච්චේච්චකම අරමුණක් කියලා බැහැ ගන්නවා විපාකෙට. ඒ වෙලාවේ අර පුරාණ සද්ද කරන්නේ පෙන්නන්. ඒ වෙලාවට පින්දින් හිත උදා වෙනවා. හිත උදා වෙන මොහොතෙම සංකැලලක් වෙලා දා ගන්නවා ඒක ඇතුළට. දැන් චේතනා සංචේතනවන අන්න කර්මය වුණා. ඒකට හේතුව දැන් අරවිලා බැහැගත්තා අනේ මට මෙහෙ මෙව්වනම් එන්න එපා. එහෙනම් එතන නෙමෙයි ප්‍රශ්නේ තිබ්බේ. මෙහෙ මෙව්වනම් එන්න එපා කියලා හිත පටන් ගත්තා. ආවෙම කොහොම එකද? එහෙම එකක්. එහෙනම් ඕනේ වුණා යමක් ඒක නෙමෙයි ආවේ වෙන එකක් ආවේ. දැන් උත්සාහ කරනවා ඒක උට හරව ගන්න. අර මම ඇඳලා පෙන්නන්න බෝඩ් එක ඇඳලා පෙන්නන්න. වයි අකුර හරහට මෙන්න ඕනේ. නැවුත් නෑනේ. ඊට පස්සේ මොකද කරන්නේ? කරකොල උස්ස ගන්න හදනවා. ඒ ඕනකම නැති කරගත්තන දැන් කෝකාව එකයි. දබේන හිතලා බලන්න තියෙන ඔබේ ජීවිතේ ඔබ පසුත වෙන මොනවා හරි දෙයක් තියෙනවා නේද? මම මතකයි මම පොඩි කාලේ මාත් එක්ක ඉස්කෝලේ ගිහපු යාළුවෙක් ඇවිල්ලා අපේ ගෙදර. එයා ඉස්කෝලේ වෙලා අපේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලන් අම්මයිල එයා එක්කන් යනකම් මං ඒ පොඩි කාට පුදුම විදිහට වද දුන්නා. එහෙනම් අපිට කියන්නේ මට මේ බණ අහන්න කලින් හිටපු එකව දකින්න තිබ්බා කියලා. එන්නේ නැහැ පැත්ත පළාතක ඔබ දැක්කනම් ඒක. මං ඒකට පුදුම විදිහට වද දුන්නේ. යන ගමන් ටොක්ක් එකක් ගන්න යනවා. පුටු නැගලා හිටගෙන ඉන්න කියලා. මේ සුට් නැගලා හිටගෙන ඉන්න කියනවා. පුදුම ඇටරෙක් මං ඉස්සර. මට එන ඔබ කියන ඉස්සර. මේ සමහරලාට අතීතයේ අද්දකින් මතක් වෙලා එනවා. දැන් මතක් වෙලාද? දැනුත විපාකයක් නෙමෙයිද? දැන් ඕක කියනවා කියලා හිතාගෙන මෙතනට ආවේ නැහැ නේද? ඒකත් මනයි ධම්මයි ගැටුණා විපාකයක් විදිහට ඒක ඇදලා ආවා. ඒක මම ගෙනම ඔයාලත් එක්ක කියනවා. නැවත ඒක කියද්දි පින්දේ මං අවබෝධයෙන් ඉන්නවා. ඔය විපාකයට ආපු එකක් එච්චරයි. මම ඒක ඇදිලා එනවට කැමති නැත්තම් අන්න මම පස්තැවෙනවා. වැච්චෙ මුනේ වැරද්දක්. ඒක හරි. ඒ වැරද්ද උනේ දැන් නෙමෙයිනේ පින්වතුනි. ඒ වෙලාවේ උදා වෙච්ච D හිතක් තියෙනවනේ, M හිතක් තියෙනවනේ, R හිතක් තියෙනවනේ. RDM වල වැරද්ද තියෙනවා මිසක්. එදා මම එක් හිටියෙත් නෑ. අදත් මම එක් නෑ. හිතක් උදා වෙලා වැය වෙලා ගියා. එච්චරයි. හැබැයි දැන් මේ හිත අර අරමුණ බැහැ ගන්නවට අකමැති නම් දැන් මේ හිත පසුතැවෙනවා. මේ හිත දුකටපත් වෙනවා. එච්චරයි. එහෙනම් එදා දුක් විඳේ ඕනකම නිසා අද දුක් විඳින්නේ ඕනෑකම නිසා. මේ ලෝකෙ තියෙන දරුණුම නෑකම මොකද්ද? ඕනෑකම. නන්දම්ම ලිලි ප්‍රශ්න නෙමෙයි ප්‍රශ්න. ඒ නෑකම කමන්නේ. මොන නෑකමද දරුණු? ඕනෑකම. ඒකේ සීලේ සමාධි ප්‍රඥාව වැඩෙද්දී ඕනෑකම තමයි දුරු වෙන්නේ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් මේ ගමන පටන් ගන්න ඉතින් ඔතන. ආර්ය අෂ්ටාංග මාර්ගයට ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන්නේ මොකකටද? නැති දේවල් ඇති කරගන්න නේද? එහෙනම් ඕනෑකම දුරු කරගන්න. ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කිව්වේ චතුරාර්ය සත්‍ය හතරවෙනි ආර්ය සත්‍ය. ඒ කියන්නේ ඕනෑකම දුරු කරන මාර්ගය. පළවෙනි ආර්ය සත්‍ය මොකද්ද? ඕනෑකම. දෙවෙනි ආර්ය සත්‍ය මොකද්ද? කැමැත්ත. ඇයි කැමැත්ත නිසායි ඕනේ උනේ. තුන්වෙනි ආර්ය සත්‍ය මොකද්ද? කැමැත්ත නුතු වෙන නැති වෙන කල්හි, දුරු කරන කල්හි ඕනෑකම දුරු වේ. හතරවෙනි ආර්ය සත්‍ය මොකද්ද? ඕනෑකම දුරු කරන මාර්ගය. ඔන්න සරල සිංහලෙන් කිව්වා. එතකොට සම්මාදිට්ඨිය කියලා කියන්නේ පින්වතුනි, ඔන්න ඔය හතර අවබෝධ කර ගැනීම. මේ හතරයි දැන් මෙතනින් එහාට මගේ ජීවිතේ මම කරන්න ඕනේ සතුටින් ඉන්න ඕන. මෙතුවක්කල් සතුටින් ඉන්න කියලා මොකද්ද කරේ? ඕනෑකම එහෙමම තියාගෙන ඕන දේ නැති වෙනකොට දුකටපත් වුණා. කරකොල ඒක උස්ස ගන්න හැදුවා. මෙහෙම තියෙනක මෙහෙම කරන්න හැදුවා. දැන් ඉස්සලා තිබ්බේ නැහැ, දැන් තියෙනවා. ඒ නිසා දැන් සතුටුයි. ඕකනේ හිතන් හිටියේ. නමුත් ඒක තේරුමක් නැති වැඩක් කියලා අවබෝධ වෙනවා වෙන සම්මාදිටියටපත් වීමත් එක්ක. දැන් දකිනවා මේ ඉරෙන් මේ පැත්තේ තියෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ඒ කියන්නේ සෙක්ෂන් B නෙමෙයි ප්‍රශ්නේ. සෙක්ෂන් A ප්‍රශ්නේ. ඔන්නෝගද සම්මාදිටිය කියලා කියන්නේ. එතකොට ඒක ප්‍රශ්නේ කියලා දැක්ක ගමන් පිටින් ප්‍රශ්නෙට හේතුවත් එතනම දකිනවා. ප්‍රශ්නයට හේතුව නිරුද්ධ කර කලහි ප්‍රශ්නේ නිරුද්ධ වෙන බව එතනම දකිනවා. ඒකට මාර්ගය ආරස්සංගේ මාර්ගය බා ආයේ වචනෙන් වචනේ දන්නව නෙමෙයි. සමහර අස්තජි මහරහතන් වහන්සේගෙන් අහුවනවා, ස්වාමීනි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග ටික මට කියන්න කියලා. උන්වහන්සේ කියයි, මොකේ අංග කියලා අහයි. තමට උන්වහන්සේ ඒක දැනගන්නේ නැතු වෙති. නමුත් මෙන්න උන්වහතට වැඩුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි. ඒක වචන විදිහින් දැනගෙන ඉන්න ඕනේ නැහැ. එහෙනම් ප්‍රඥාවට පිළිපන් වුණාට පස්සේ පින්වතුනි, ප්‍රඥාවේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පිළිපන් වුණාට පස්සේ ඒකena දැන් මුළු ජීවිතාවම ගත කරන්නේ ඕනෑකම දුරු කර ගැනීම පිණිස. ඒ කියන්නේ ඕනෑකම හිතේ ඇතිවෙච්ච මොහොතක් ගානේ පිටින් එයා දකින්න මෙන්න මේකයි ප්‍රශ්නේ, මේකයි වැරද්ද කියලා. එයා මෙතුවක්කල් දැක්කේ ඕන දෙයක් නැතිවීමයි ප්‍රශ්නේ කියලා. දැන් එයා දකින්න නෑ නෑ ඕනෑකමයි ප්‍රශ්නේ. උදාහරණයක් හැටියට ඔබට දැන් මේ තියෙන arrangement එක, මේ තියෙන මේ flower arrangement එක මොකද මේක දැක්කම ඔබට හිතෙනවා නම් පිටින් මේක ලස්සනයි කියලා. ඔබ දැන් තේරුම් ගන්න ඉන්නවද ඒක තමයි ප්‍රශ්නේ කියලා? ලස්සන විදිහට දකින්න එකයි ප්‍රශ්නේ. ඉස්සර ප්‍රශ්නේ තිබ්බේ කැතයි, ඒකයි ප්‍රශ්නේ. දැන් ප්‍රශ්නේ මොකද්ද? මට ලස්සන පේනවා, ඒකයි ප්‍රශ්නේ. ලස්සන පේනවා කියලා කියන්නේ මොකක් හරි ජාතික රූපයක් ඔබ දකින්න කැමති, ඒක තමයි ඕනේ. අන්න ඒකයි ප්‍රශ්නේ විදිහට ඔබ දකින්න. දැන් මම ඔබට කියලා දෙන්නේ අපි ඉස්සර බන්ධනාගාරද කියලා දේශනා කරන අවස්ථාව ගැන. ඒගොල්ලෝ අපිට දේශනාවට එන්න එපා කිව්වේ. මොකද මේ මිනිස්සුන්ට අපි පෙන්වලා දෙන්න පටන් ගත්තා. උඹලා උඹලවම හිරවඳ හිර කරගෙන ඉන්නවා මිසක් මේ කවුරුත් උඹලා හිරේ දාලා නෙමෙයි තියෙන්නේ. මොකද ඒගොල්ලෝගේ ඇඟ පිංවිතිනි බන්ධනාගාරේ තියලා තිබ්බට හිත බන්ධනාගාරේට දාන්න බෑනේ. හිත බන්ධනාගාරේට දාගෙන ඉන්නේ කවුද? එයාමයි. ඇයි බන්ධනාගාරේ ඉන්න එක දඬුවමක් වෙන්නේ? ඒගොල්ලන්ට එළියට යන්න ඕනේ. දරුවොත් එක්ක ඉන්න ඕනේ. හෝටල් එකෙන් ගිහිල්ලා කන්න ඕනේ. සින්දු අහන්න ඕනේ. ඔයකම ඕනේ. බීච් එකේ පොඩ්ඩක් රවුමක් ගහලා ඉන්න ඕනේ. යාළුවොත් එක්ක ෂොට් එකක් දාන්න ඕනේ. ඔයකම ඕනේ. ඕනේකම තමයි ප්‍රශ්නේ. ඒ ඕනේ දේවල් දැන් කරන්න දෙන්නේ නැහැ. ඒතර ඕනේ දේ නැතිවීම දුකක් විදිහට තමයි ඒගොල්ලෝ දකින්නේ. එහෙනම් කලවර කාමරයකට දැම්මට පස්සේ ඔබේ ඇඟට අතක්වත් තියෙනවද? නෑ. හැබැයි කලවර කාමරයකට දාන එක දඬුවමක් නේද? සම්මතෙන්. ඇයි දඬුවමක් වෙන්නේ? රූප බලන්න ඕනේ. නමුත් දැන් රූප බලන්න දෙන්නේ නෑ. ඕනේ දෙන්නේ නෑ. ඒ නිසා දුකයි. ඔය කියන්නේ මොකද්ද? වේදනාව. ඒ කියන්නේ සෙක්ෂන් B නේද ඔය? ඉතින් අපි මං එයාට කිව්වා මහත්තුරුනේ මං ඕගලන්ට පෙන්වලා දෙන්නම් කළු කාමරේ දඬුවමක් නොකර ගන්න හැටි. කොහොමද ඩ්‍රිල් එක කරන් හිලක් විදලද? බිත්තිය දිගේ ප්‍රිසන් බ්‍රේක් පෙන්නලද? නැහැ. මම ඒගොල්ලන්ට පෙන්නලා දෙන්න හැදුවේ පින්වතනි, මේ හිතෙන් තමයි දුක් විඳින්නේ. උඹලට ඕනේනේ රූප බලන්න. ඒකයි ප්‍රශ්නේ. ඔය ඕනකම දුරු කරගනින්න. ඊට පස්සේ උඹලම කියන්නේ අපිට මේක ඇතුළේ වෙලා ඉන්න දෙනවද? එතකොට දැන් බලෙන් ඇදලා දානෝ නැතුළට. මේක අවබෝධ කරගත්තන? බලෙන් අදින්න ඕනේ එළියට ගන්න. අරහතුන් වහන්සේට කළුවර කාමරේ දඬුවමක්ද? ඇයි ඉතින් මුකුත් පේන්නේ නැන්නේ? කිසිම සද්දයක්වත් නැන්නේ. ඇයි දඬුවම් නොවෙන්නේ? ඕන්නේ නැන්නේ. එහෙනම් ඕනෙකම නෙමෙයිද පින්දින ඔබව හිරේට දාලා තියෙන්නේ? එහෙනම් මේ ලෝකෙ තියෙන දරුණුම නෑකම් මොකද්ද? ඕනෑකම්. ඔබේ ජීවිතය අපායක් කරේ මොකද්ද? ඕනෑකම. නැනම් කතා කරන්නේ නැහැ. එතකොට කෙනෙක් ප්‍රඥාවට පත් වුනේ පින්විතින ඔන්න ඔය හතර ගැන අවබෝධයට පත් වීමත් සමගමයි. එතකොට පින්විතින එතනින් එහාට ඒක නා දැන් දකින්නෝ මේ ඕනෑකමයි ප්‍රශ්නේ කියලා. එහෙනම් මෙතුවක්කල් මෙයාගේ හදවත පින්විතින පත්තු වෙලා තිබ්බේ. මෙයාගේ ලය ගිනි අරන් තිබ්බේ. ඇයි ගිනි අරන් තිබ්බේ? ඕනකම නිසා. ඕන දෙ නැති වෙනකොට ගිනි ගන්නවා. ඒ ගින්න නිවා ගන්න පින්විතින අபிසංකාර වඩනවා. හැබැයි කොච්චර අபிසංකාර වැඩුවත් ආයේ ගින්නටමයි වැටෙන්නේ. හරියට අර යකඩ තැටි ඉඳගෙන උඩ පයින්නෝ වගේ. උඩ පයින්න වෙලාවට හරි. නමුත් ආයේ වැටෙන්නේ කොහෙදද? රත්ත්‍ය යකඩ තැටි උඩමයි. එහෙනම් අபிසංකාර වඩලා මේ දුක දුරු කරගන්න පුළුවන්ද? බෑ. ඒක ඔබ හොඳට දන්නවා. මේ කොච්චර අවුරුදු කීයක අත්දැකීම් තියෙනවද ඒකට? නෑ නෑ අනන්ත සතර ගැන කියන්න එපා. මං අහන්නේ ඔබට දැන් ඔය කොච්චර අත්දැකීම් තියෙනවද? ඒක කියන්න බෑ වයස කියන්න වෙනවද? අනන්ත සතර නම් කියනවනේ බොක් ගහලා ආපු ගම. අගෙන් මම අනන්ත සතර කෝයි අවුරුදු? අවුරුදු X. එදේන මේ එච්චර අත්දැකීම් ඔබට තියෙනවා මේ වැටිච් එක උස්සලා ඇති පළක් නැහැ කියලා. මෙතරක ලය ගිනි ගත්ත පින්විතනි ඕන දෙ නැතිවීම නිසායි. දැන් ඕන දෙ නැතිවීම නෙමේ දුක කියලා ඔබ දකිද්දි මෙතරක ඔබ ට්‍රීට් කරේ සෙක්ෂන් B එකට. දැන් ඔබ දකිනවා මේ ලය ගිනි ගන්න එකමයි ප්‍රශ්නේ. එන බින්දින ගින්දර තියෙන්නේ සෙක්ෂන් A එකේ. ගිනි දැල්ල තියෙන සෙක්ෂන් B එකේ. අනේ මිතන්නක. අර Y අකුර මට මතකයි නේ මම ආයෙත් මේ ඇඳලා පෙන්නන්න පේනවනේ අපිට මේ වෙන අඳිනවා. දැක්කනේ? මෙන්න මෙතනින් වෙන් වෙනවා. හරි? මේ පැත්තෙන් එනවා ඕනෑකම නෑනේ තියෙනවනේ. මෙතනින් තියෙනවා අபிසංකාර. එතන මෙතන තියෙනවා ගින්දර. මෙතන තියෙනවා ගිනි දැල්ල. පිච්චෙන්නේ දැල්ලට. හැබැයි ගින්න තියෙන තාක්කල් දැල්ල නගිනවා. එහෙනම් දැල්ල කට් කරන්න බෑ බින්දින ගින්න තියෙන තාක්කල්. එහෙනම් හදවත සිසිල් කරන්න නැත්නම් මේ ලය සිසිල් වෙන්න නම් පින්වතුනි ඔබ කරන්න ඕනේ ගින්න නිවා ගන්න. ඊට කලින් ගින්න දකින්න ඕනේ. මෙතුවක්කල් උනේ ගින්නට පිච්චි පිච්චි හිටියා. මෙහෙන් ගිනි ගහද උඩ පැන්න. ආය වැටුනේ ගින්නටමයි. ආය උඩ පැන්න. ආය වැටුනේ ගින්නටමයි. එනං සීලය පිහිටන්න පටන් ගන්න. මේ ලය සිසිල් වෙන වැඩ පිළිවෙලට අනුගත වෙන්න පින්වතුනි ඔබ තවබෝධ කරගත්තා මේ ගින්නයි මන් දැන් නිවා ගන්න ඕනේ. මේ දැල්ල ගැන වරි වෙලා වැඩක් නැහැ. ගින්න නිවා ගත්ත නම් හරි. මොකද මෙතුවක් කල්පින්නේ ප්‍රශ්නේ තියෙන පිටනම් ඔබ ඇඟිල්ල දික් කරත් එළියටමයි. කොටින්ම කියනවා නම් පින්වතුනි ඔබට සතුටෙන් ඉන්න ඕනේ තාක් කල් ඔබට සතුටක් නැහැ. ඔබට සතුටෙන් ඉන්න ඕනේද? හදරින් ඉන්න ඕනේ නේද? නැද? මම ඔබට කොටික ප්‍රශ්නයක් අහනවා. ඔව් කිව්වත් හරිද නැහැ කිව්වත් හරිද? ඔබට සතුටින් ඉන්න ඕනේද? නැද්ද? එහෙනම් අහවල එකට දාවේ. යනවා ගන්න වදනෝදි. සතුටින් ඉන්න ඕනේ කියලා කියන්නේ ඔබම කියනෝ නේද පින්දින සතුට මට ඕනේ. තාම සතුට නැහැ. එහෙනම් සතුට එන්න ඕනේ කොහෙන්ද? එළියෙන් එන්න ඕනේ සතුට. ඒ ඕනේ දේවල් කොහෙන්ද එන්න ඕනේ? එළියෙන්. ඒ කියන්නේ බාහිර ලෝකෙන් එන්න ඕනේ. ඒ කියන්නේ ඇහැ හරහා එන්න ඕනේ, කන හරහා එන්න ඕනේ, දිව හරහා එන්න ඕනේ, නහය හරහා එන්න ඕනේ, කය හරහා එන්න ඕනේ. ඒතර තමයි ඕනේ දේ ලබා ගන්නෙ. එහෙනම් පින්න ඔබ සතුටින් ඉන්න ඕනේ නම් ඇහැ කන දිව නාසය කය පාවිච්චි කරනව නේද සතුට හොයන්නේ? ඕනේ දේ අතන තියෙන. දැන් ඒක මගේ ගාවට ගේන්න ඕනේ. ඒ නිසා ඇහැරියා. එහෙනම් සතුටින් ඉන්න ඕනේ කෙනා ඉන්නේ සතුටින්ද? නෑ. සතුටින් ඉන්න කෙනාට තියෙන සතුටින් ඉන්න ඕනේ. මොක හරි කමක් නැහැ ඕනකමක් තිබ්බොත්. ඔබ දුක් විඳිනවමයි. දැන් බලන්නේ නම් දැකගත්ත නම් පින්විතිනී ඕනකමයි ප්‍රශ්නේ කියලා. දැන් ඔබ ආයි කවදාකවත් එළියට ඇඟිල්ලක් දික් කරන්නේ නැහැ. මොකද එළියේ නෙමේ ප්‍රශ්නේ සිදන්න තියෙන්නේ. දැන් ප්‍රශ්නේ සිදන්න තියෙන්නේ තමන් ගාවමයි. එහෙනම් මේ තමන්ගේ හදවතේ නැගෙන ගින්නයි නිවා ගන්න තියෙන්නේ. රාගකින් නිවේවා, ද්වේෂකින් නිවේවා, මෝහගිනි නිවේවා. බලන්න පිටින් මේක දකින් නැති තාක්කල් ඔබ කොහොමද කටක් කළා රාගගිනි නිවේවා, දේශගිනි නිවේවා, මෝහගිනි නිවේවා කියලා කියන්නේ? රාගගින කොහෙද තියෙන්නේ? තමන් ගාවද? අල්ලපු ගෙදර මනුස්සයා ගාවද? තමන්ගාව. ද්වේෂගින්න තියෙන්නේ තමන්ගාව. මෝහගින්න තියෙන්නේ තමන්ගාව. එහෙනම් පිටින් කොහොමද ආර්යෙක් හැරෙන්න වෙන කෙනෙක් කටක් කරලා කියන්නේ රාගගිනි නිවේවා කියලා. දුක ඕනෑකම කියලා දකින්න කෙනාට විතරයි නේද පිනිඳුනි කියන්න පුළුවන් රාගගිනි නිවේවා. රාගගිනි කොහෙද තියෙන්නේ? ඉතින් දෙයියනේ මගේ ගාවනේ රාගගින්න තියෙන්නේ. ඕන දෙ නැතිවීමයි ප්‍රශ්නේ කියලා දකින්න කෙනා කවදාකවත් රාගගිනි නිවේවා කියලා වැඩක් නැහැ. දෙයයි රාගගිනි නිවේවා කියලා කියන්නේ වෙන මොකක් හරි එකක්. එහෙනම් බින්ද මේ ලය සිසිල්ලන පටන් ගන්නවා රාගගිනි, දේශගිනි, මෝහගිනි නිවෙද්දී. අන්න ඒක නතර සීලය පිහිටනවා. එහෙනම් ප්‍රඥාවෙන් පටන් ගත්ත ගමන සීලෙන් පූර්ණ වෙන්න පටන් ගන්නවා. ඊරවසින් නිරන්තරයෙන් සමයට ඇදී සිටිනවා මේ හිත. දහමත් එක්ක නිතරම මේ හිත ඇදී සිටිනවා. දහමෙන් පින්දේ නිරන්තරයෙන් මේ හිත පිරිසිදු වෙන්න පටන් ගන්නවා. දැන් භාවනාවට සටහනට ආපු පින්වතුන්ට මතක් කරලා දුන්නේ ඔබ ගාව අත්දැකීම් අනන්ත ප්‍රමාණ තියෙනවා. ආය අපි ඔබට අත්දැකීම් දෙන්න ඕනේ. අපි ඔබට දෙන්න දෙන්නේ ධර්මයේ විතරයි. තථාගතයන් වහන්සේ ගන්න තියෙන්නේ ධර්මයේ විතරයි. ධර්මයේ ගත්තා ඔබ ගාව අත්දැකීම් තිබ්බා මේ දෙක එකට දාගත්ත හැල්ලෙව්වා. හොලවදී මොකද වෙන්නේ? ධර්මෙන් ඔබ ගාව තියෙන අත්දැකීම් එක ගැලපි ඔබට තේරුම් ගන්න පටන් ගන්නවා මේ ධර්ම නිවැරදි බවට. මේ ධර්ම සත්‍ය බවට. ධර්ම සත්‍ය බවට අවබෝධ වෙන්නේ පින්දිනේ හිත පිරිසුදු වෙන තරමට. හිතේ තියෙන ගින්න නිවෙන තරමට. මිසක් ධර්ම ලොජිකල් නිසා නෙමෙයි ඔබට ධර්ම හරි කියලා අවබෝධ වෙන්නේ. ඔබට මේක ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා කියන්නේ දින ඔබේ හිතේ ගින්න නිවෙන තරමටයි ඔබට ධර්ම හරි කියලා අවබෝධ වෙන්නේ. ලොජිකල් නිසා එහෙම නෙමෙයි. ඒක මේක තර්කානුකූලයි නෙමෙයි ධර්ම. ඒ දැනුම අවබෝධ වුණා කියලා කියන්නේ ඔබේ හිතේ තියෙන ගින්න නිවෙන්න ඕනේ. එහෙනම් දිගින් දිගටම පිටින් මේ දහමත් එක්ක ඔබේ හිත නැඹුරු වෙන්න පටන් ගන්නේදී දහමත් එක්කම ඇදිලා ඉන්නකොට සමාධිය පූර්ණ වෙනවා. ඒ යොන්නෝ චක්‍රය දිගින් දිගටම යනවා. සමාධියෙන් ආපවසරය ප්‍රඥාව නැගිලා එනවා. ආයසර සීලය වැඩෙනවා. ආය සමාධිය නැගෙනවා. ආය ප්‍රඥාව වැඩෙනවා. ඉතින් යොන්නෝ චක්‍රය දිගින් දිගටම ගිහිල්ලා ඔබ පිරිසිදු වෙනවා. පිරිසිදුන මට්ටමෙන් පින්න එක්තරා මට්ටමකට ආවට පස්සේ ඒකට කියනවා සෝතාපන්න ඵලය කියලා. ඒ කියන්නේ ඇත්තන සෝතාපන්න ඵලය පටන් ගන්නෙ සම්මා දිට්ඨියත් එක්කම. ඊට පස්සේ ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙන්නේ සකෘදාගාමි මාර්ගය. ඒක තමයි වඩන්නේ. වැඩෙන්නේ ඒක. ආරෂ්ඨාංගික මාර්ගයේ වැඩෙනවා කියලා කියන්නේ සකෘදාගාමි මාර්ගයේ වැඩෙන්නේ. මොකද සම්මා දිට්ඨියටපත් වුණා කියලා කියන්නේ සෝතාපන්නෙක්නේ. ඒතර ඇත්තන ඊළඟට පිහිලා පිහිටාන පින්නේ සකෘදාගාමි ඵලයේදී. ඊළඟ ස්ටෙප් එක අනාගාමි ඵලයේ. පූර්ණ වෙනාට පස්සේ සම්මා ඥාන සම්මා විමුක්තිත් එක්ක දසහංගෙහි සමන්නාගත අරහතීති උච්චති. මේ හංග 10න්ගෙන් යුක්ත වෙච්ච අරහතුන් වහන්සේ බිහි වෙනවා. එතකොට ඒ උන්වහන්සේ ආර්ය අෂ්ටාංග මාර්ගය තව කොච්චර වඩන්න ඕනද? එහෙම එකක් නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ කෙලපැමිණි උත්තමයාට කියනවා. ඒ කියන්නේ කෙලවරට පැමිණි උත්තමයාට කියනවා අරහතුන් වහන්සේ කියලා. එතකොට බින්දින එහෙනම් මේ සීලය සමාධි ප්‍රඥාව නැගෙන්නත් ඔක්කොටම කලින් ප්‍රඥාව පිහිටලා තියෙනවනේ හිතේ. ප්‍රඥාව පිහිටනවා කියලා කියන්නේ හරියට ප්‍රශ්නේ කොතනද කියලා දැක ගන්න එක. ඕනෑකමයි ප්‍රශ්නේ. ඔන්නේ ඕනෑකම ප්‍රශ්නේ විදිහට දකින්න නැති තාක් කල් පින්දුල ඔබ පිළියම් කරන්නෙම වැරදි තැනට. හරි අපරාධයක් ඒක. වැරදි මේකනේ පින්දුනේ. තිරිසන් සත්තුන්ටත් පුළුවන් මේ ටික කරන්න. මට බැතරම් කියන්නේ ඕනේ දෙන්නේ නැහැ. ඕනේ දේ ඇති කරගන්න අවශ්‍ය මූලික සුදුසුකම් මොකක්ද? බ්‍රහ්මෙක් වීම. කවුද? දෙවියෙක් වීම. මනුස්සයෙක් වීම. තිරිසනෙක් වීම. තවත් පල්ලෙට යන්න පුළුවන්නේ. අවීති මහ නරකාදීන එකටත් පුළුවන් පින්වතුනි. ඕන දේ තියනව කරගන්න අபிසංකර කරගන්න. එහෙනම් ඔබ අවීති ඉඳගෙන කොච්චර උඩද ඉන්නේ? ඉතින් ඔබත් කරන්නේ පින්වතුනි ඒකම නම්. ඇයි අවීතින සත්‍යයත් හිත වැයවැලා යද්දි මොකද වෙන්නේ? පෙලෙනවා. දැන් ආයේ එයාත් හිතක් උදා කරගන්නවා. කර්මයක් කළා. ඒ කියන්නේ එයාටත් මම වැය වෙනවා. අවිදි සත්වයාටත් මම වැය වෙනවා. මම නැසිලා යද්දි ආයේ මම උදා කරගන්නවා. හිතක් උදා කරගන්න. පෙලීමෙන් නිදහස් වෙන්න. පිටින් එනවා ගොඩක් පෙලී. මේක හරි. හිතක් චිත්ත වීතියක් ගන්න පින්නතේ මේ දුක දුක්ඛඳ එනවා. නමුත් ඒ දුක එන්නේ හිතට නෙමෙයි. අවිතියේ දුක් දෙන්නේ කොතනටද? කයට. අවිතිත් දුක් දෙන්නේ කයට. එන සතර පාය දුක් දෙන්නේ කයට. මනුෂ්‍ය ලෝකේ දුක් දෙන්නේ ඒත් කයට. ඉතින් දිව්‍ය ලෝක බ්‍රහ්මෝක ලෝකවලට ඇදී කය සියුම් වෙන නිසා ඒ විපාක ගෙනත් දෙන්න අපහසුයි. ඒ කියන්නේ විපාක ගෙනත් දෙන්න බෑ ඊට පස්සේ. කරපු නරක වැඩ තියෙනවා. අකුසල් කර්ම තියෙනවා. අපිට විපාක ගෙනත් දෙන්න බෑ. මොකද දැන් කය ඊටමත් සියුම් නිසා. දෙන බලන්න මේ සුගතියයි දුගතිය අතර මිනිස්සු රවුම් ගහනවා, සත්‍යසාරව රවුම් ගහනවා කියලා කියන්නේ පිටින්. කොටින්ම අර කයට එන ගෙනත් දෙන්න විපාක ඉඩ දෙන්න තියෙන අවස්ථාව අඩු කරන එකයි මේ කරන්නේ. හැබැයි අවී තියෙන එකනත් අපි හිතමු වැරදිලාවත් අරිහත් වුණා කියලා. කවදාක හිතට දුකක් ඇයිද? නෑ. කායර නම් දුක් පීඩා තියෙයි. හැබැයි හිතට ප්‍රශ්නයක් නෑ. මේම වෙන්න බෑ. නමුත් මම ඔබට පෙන්වලා දෙන්නේ ඉතින් අවීති සත්වයටත් පුළුවන් ඕන දේ නැතිවීමට පිළියම් කරගන්න. ඔබත් කරන්නේ ඒකම නම්. ගුටකාදක පෙරේතයටත් පුළුවන් පිළිදී ඕන දේ නැතිවීම කියන ප්‍රශ්නෙට දුක් පිළියම් කරගන්න. ඔබත් කරන්නේ ඒකම නම්. තනකොළ උලා කරන හරකටත් පුළුවන් පිළිදී ඕන දේ නැතිවීමට පිළියම් කරගන්න. ඔබත් කරන්නේ ඒකම නම්. එහෙනම් ඔබ කරන්නේ මොකද්ද? ඕන දේ නැති කරගන්න. ඒ කියන්නේ ඕනෑකම නැති කරගන්න. මිසක් ඕන දේ නැතිකම නැති කරගන්න එකම නෙවෙයි. මොකද ඒක කළා වැඩක් නැහැ පින්වතුනි. අනිත් ඔබ හිතලා බලන්න මෙන්න මේ කියන කාරණාව ගැන. ඔබට රූප බලන්න ඕනේ. හරි. අපි දැන් ටීවී බලන්න ඕනේ. දැන් ටීවී කන්නේ. දැන් දුක වේදනා දුකයි. දුක් වේදනා විඳිනවා. අපි සංකාරයක් වඩලා ටීවී එකක් ගෙනාවා. දැන් දුක් වේදනාව නැද්ද? ඇයි? පවත්තන්න ඕනේ. ඒක නඩත්තු කරන්න ඕනේ. එහෙනම් බලන්න පිළියම කරන්න කලිනුත් දුකයි, පිළියම කරාට පස්සෙත් දුකයි. ඔන්නෝක පොඩ්ඩක් කොහොම පෝස් කරලා මම මෙන්න මේ කියන දේ ගැන හිතලා බලන්න. අපි දැන්ටම ආයේ. මනුස්සය කෙලිය ඇවිදගෙන එනවා. වැස්සක් වහිනවා. මේක තෙමෙනවා. මනුස්සයා එනවා ඊළඟ දවසේ. ඒ මං ඊ වැස්සර තෙමුණාන්. සෙරපු දෙකක් දාන් යන්න ඕන හෙට ඉඳන්. ඊයේ සෙරපු දාන් ගියේ, අද සෙරපු දාන් යනවා. දැන් ආයේ තෙමෙන්නේ නැහැ නේද? තේරෙනවද? එමනසයි ආයෙ ගෙදර ලැබන්න ඒ ආයෙත් එමිලන්නේ. දැන් මෙයාට නිගමනයක් ගන්න පුළුවන් නේද පින්දින මේ තුලින්? සෙරප්පු දෙකක් තිබ්බද නැද්ද කියන එක නෙමෙයි තෙමෙන් අදාළ වෙච්ච කරුණ කියලා. එහෙම නේද? මොකද පින්දින වහින්නේ උඩින්. කකුල් දෙකට සෙරප්පු දාලා ඩක් තියෙනවා. ඒක නේන හරිනම් කුඩයක් අරන් යන්න ඕනේ. මෙයා කුඩේ නෙමෙයි අරන් ගියේ. සෙරප්පු දෙකක් දාගෙන ගියේ. කලින් දවස් සෙරප්පු දෙකක් දාන් ගියේ නේ. අද සෙරප්පු දෙකක් දාගෙන ගියා. හැබැයි අවස්ථා දෙකේදීම තෙමුණා. දැන් එනවා ඔබ හිතලා බලන්න ඔය ටීවී එක ගෙන අපි ගියන්. ටීවී එක ගේන්න කලින් දුක් වින්දා. ටීවී එක ගෙනාට පස්සේ දුක් වින්දා. එහෙනම් ටීවී එකද දුක නැති කරන්න තියෙන මාර්ගය? නෑ. මේ කලිනුත් දුකයි නම් පස්සේ දුකයි නම් පින්තුනේ. ඕක විද්‍යාවේ දොප පරීක්ෂණවලදී කරනවා පින්තුනේ ඕන තරම් කරලා ඇති. ඒක සාධකයක් වෙනස් කර කර බලනෝ ප්‍රතිඵලය වෙනස් වෙනවද කියලා. වෙනස් වෙන්නේ නැත් ඔබ ගන්න ඕනේ නිකම නෑ. මේක මේකට අදාළ කරුණක් නෙමෙයි කියලා. ඒක හරියට නිකන් මම ඔබෙන් අහනවා. මේ පොල් ගහේ පොල් ගෙඩියක් කිලෝ 2ක් බරයි. පොල් ගෙඩි 10ක් තියෙනවා ගහේ. අද දවස කවදද? කියන්න. ඈ? අදාළම නැහැ නේද? ටීවී එකක් නැතුව දුක් වින්දා. ටීවී එක ගෙනල්ලා ඒ දුක් වින්දා. දැන් ටීවී එක දුකට අදාළම නැහැ නේද? එහෙනම් ටීවී එක තිබ්බ එකද දුක, ටීවී එක නැති එකද දුක? අදාළම නෑ. එහෙනම් බලන්න දුක තියාගෙන ඔබ වෙන හේකර නේද පිළියම් කරලා තියෙන්නේ? අපරාධේ නැද්ද? ටීවී එක තිබ්බත් දුකයි නං, ටීවී එක නැතත් දුකයි නං, අවස්ථා දෙකේම දුකයි නං. එහෙනම් මේ පරීක්ෂණය තුළ ඔබට පේන්නේ නැද්ද බින්දින නිරීක්ෂණයක් ගන්න, නිගමනයක් ගන්න පුළුවන් ක්‍රමවේදයක්? ටීවී එක දුකත් එක්ක සමානුපාත නැහැ. අනුලෝමව සමානුපාතික නැහැ, ප්‍රතිලෝමව සමානුපාතික නැහැ. එහෙනම් ටීවී එකයි දුක අතර ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන්ද? බෑ. ටීවී ගන්න x අක්ෂය ලියුවා, දුක ලියුවා y අක්ෂයේ. මට ප්‍රස්ථාරයක් ඇඳලා බෙන්න. බෑ. ඒ කියන්නේ මේකයි මේක අතර correlation එකක් නැහැ. සම්බන්ධතාවයක් නැහැ. එහෙනම් මොකද ටීවී එකක් ගැන? ඔරිනෝ GT කම කියලා. මොකක්ද? GT කම. කැමල්? අම එක කැල්ල කියන ගොන්. හැබැයි මම භාවනාව සැරදරනට ආපු අයට කිව්වා මම මේ සත්තුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්න පටන් ගන්නවා දින. මම කැමති නැහැ පිටින ගුරුහාඳුර ඔබ සියලු දෙනාට ගොන් තඩියු කියනවාට. පව්වේ කල. අසාධාරණයි සත්තුන්ට එහෙම කතා කරන එක. කොයි ගොනායි ගෙදරද ටීවී එකක් තියෙන්නේ? උන් එහෙම ගොන් අර කරන්නේ නැහනේ. සත්ව හිංසාවට විරුද්ධව මම නැගී සිටිනවා අද ඉඳන්. සත්ව අපහාසයට විරුද්ධව. තව වේකලට එහෙම කතා කරන්න එක. දැන් එහෙනම් මම කියන්නේ මහත් එක් ආව මේ ළඟදි යම් කාලයක් අපිත් එක්ක ඉඳලා යන. මේ මහත්තයා කියන අපේ හාමුදුරනේ මගේ එක හැ පේන්නෙම නැහැ. අනෙක් හැ පේන්නේ 140යි. මේ මහත්තයා දැන් බොහොම වේදනාවෙන් ඉන්නවා මේ යාට උදා වෙලා තියෙන තත්ත්වය ගැන. අපි මේ ටික කතා කරලා ඉවරලා ඉන්දසමන හාමුදුරුවෝ තෙදෙන ළඟ හිටියා. ඉතින් මේ මහත්තයා ඉන්දියානු ජාතිකයෙක්. මේ ඉන්දසමන හාමුදුරුවෝ ඉන්දියෙන් බණ කියනවා. දන්නා? උන්වහන්සේගෙන් තමයි මම උදාහරණ ගත්තේ. මාළුව දියෙන් ගොට්ට දැම්මට පස්සේ කන්න දුන්න නඩන්නේ නැහැ කියලා. එනසාම ඉන්දියෙන් බණ කියනවා දැන්. හොඳ හොඳ සෙල්ලම්. ඉතින් දැන් මේ මහත්තයාට විඳසුන හඳුර ළඟ තියෙන අපි කතා කරා. මම මේ මහත්තයාට මේ කරුණ ටික පෙන්වලා දීලා ඉවරලා මම මේ මහත්තයාගේ මහත්තයෝ දැන් ඇස් පෙනුනේකද ඇස් පෙනීමද හොඳ, ඇස් පේන්නේ නැති එකද හොඳ? ඔය දෙකෙන් කෝකද දුක? ඇස් පේන එකද දුක? ඇස් පේන්නේ නැති එකද දුක? ඔව මට කියන්න බෑ. ඇස් පේන එක දුක, ඇස් පේන්නේ නැති එක දුක. දෙකෙන් එකක්වත් නෙමෙයිනේ දුක. රූප බලන්න ඕන එකමයි දුක. ඇස් පේනින්න ඕනේ කියලා හිතන් ඉන්නවනම් පින්දේ අන්න ඒකයි දුක. ඇස් පේන මනුස්සයා හරි ඇස් පේන්නේ නැති මනුස්සයා දුකෙන් කියලා මේ මහත්තයා මට කියනවනේ. ඇස් පේන්නේ නැහැ ඒ නිසා මට දුකයි. ඇස් පේන අය ඔබ දුකෙන් නෙමෙයිදින්. බය නැද්ද? ආරබැතේ මොකද ලොකු ආලෝකයක් ආපුකම මෙහෙම කරගන්න නැද්ද? ඇයි? බය නැද්ද? ඒ මහත්තයා එහෙම කරන්නේ නැද්ද? අන්ධ මිනිස්සෙක් ඉන්නවා. ආරබැතෙන් මහා ආලෝකයක් එනවා. ඇස් නිලංකාර වෙලා එන ආලෝකයක්, අන්ධ වෙන ආලෝකයක්. මේ මහත්තයා මොකක් කරයිද? මූත් කරන්නේ නැහැ. ඇයි? යාර පරිසම් කරන්න දෙයක් නැහැ. ලොකු සද්දයක් ආවොත් මමට කන් ඇහෙනවා මොකද දැන් ටක් ගාලා? කන් දෙක වහ ගන්නවා. කන් ඇහෙන්නේ නැති කෙනෙක්. දැන් ගහනක් වත් නැහැ නේද? මෙන්න මට කියන්න. කන් ඇහෙන එකද දුක, කන් ඇහෙන්නේ නැති එකද දුක? කොහොමද දුක? කන් අහන්න, කන් ඇහෙන්න ඕනෙකමයි දුක. ඒ කියන්නේ ශබ්ද අහන්න ඕනෙකමයි පින්වතුනි දුක. බලන්න ඔබ. මේ බලන්න එක එක උදාහරණ දාලා ඔබට මේ පෙන්වලා දෙන්නේ පින්වතුනි. ඔව් මේක අවබෝධ කරගන්න පින්වතුනි මේක කරගන්න. මොකද යම් දවසක් එනවා පින්තුනි ඔබත් අර දියෙන් කොට දැම මාළු වගේ වෙන. යම් දවසක් ඔබට එනවා පින්තුනි ඔබේ ඇස් පේන් නැති වෙන. අන්න එදාට ඔබට මේ ටික කියන්න පරක්කු වැඩි. මොකද හේතුව ඒ වෙලාවට ඔබට නිතරම මතක් වෙලා යන්නේ අනේ මගේ ඇස් පේන් නැහනේ. අනේ මගේ ඇස් පේන් නැහනේ. අනේ මගේ ඇස් පේන් නැහනේ. එතකොට පින්තුනි අර වේදනාවෙන් එන දුක වැඩි ඒ වෙලාවට. වේදනාවෙන් එන දුක වැඩි වෙලාවට හරියට බඩගිනින මනුස්සයර බන කියලා නැහැ. බන කියලා වැඩක් නැහැ වගේ. බුදුහාමුදුරුවෝ කිව්වේ ඉස්සලම්බ කියලා කාලවරෙන් කියලා බඩගිනින ඉතින් බුදු හාමුදුරන්ට බැරි නම් බඩගිනින මනුස්සයට බණ කියලා ඒකව මාර්ගඵල වලට යවන්නේ. අපි මක් කරන්නේ? යන්න නිසායි කියන්නේ පින්දිනේ. ඔබට අද ඇස් පේනවා. ඔබට අද කන් ඇහෙනවා. කන් ඇහෙනක පැත්තකින් දැන මොකද කන් ඇහෙනට පස්සේ කොහොමද බහන කියන්න බෑනේ. නමුත් ඔබට අද ඇස් පේනවා. ඇස් පෙනීම තියෙද්දි පින්වතුනි ඔබ කටයුතු කරගන්න. රූප බලන්න ඕනකම නැති කරගන්න. මොකද ඇස් පේන්නේ නැති දවසට ඔබට ඕනේ. නමුත් මේ දුක ඔබට නිදහස් වෙන්න බැරි වෙනවා. අර පල්ලෙහාට තියෙන එක උස්ස ගන්න බැරි වෙනවා. අන්න එදාට පින්දින ඔබ දුක් වේදනා විඳිනව, අනන්ත අප්‍රමාණව පීඩා විඳිනව. අන්න එතකොට හරියට නිකන් අර හිතේ ඔබේ කුකුස් තියෙනකොට ඡන්ද දෝෂ බය මෝහ නැගෙද්දී ඔබට බන කිව්වට වැඩක් නෑ වගේ. අන්න ඒ වගේ පින්තුනේ. ඇස් පේන්න ඕන කෙනාට ඇස් පේන්නේ නැති වෙනකොට අර හිතේ නැගෙන දුකත් එක්ක දුක් වේදනාවත් එක්ක බන කිව්වට වැඩක් නෑ. ඒ නිසා උත්සාහ කරගන්න. රූප බලන තින ඕනකම දුරු කරගන්න. රූප බලන්න බැරි වෙන දවස එන්න කලින්. මොකද ওই දවස බින්දින අපි හැමෝටම වෙනවා. ඉතින් අපි අම්මාව. අම්මාවයි මාවල්ලන්න. නෑ හදිසිය ලංකාවට ඇවිල්ලා තින්. ආච්චි අම්මා බල්ලෙන්. මං කිව්වා නේද ඔබට ආච්චි අම්මලා ස්ට්‍රෝක් එකක් හැදිලා කියලා. ආච්චි අම්මලා ස්ට්‍රෝක් එකක් ඇදලා දැන් අවුරුදු 61ක් වෙච්ච අපේ අම්මා අවුරුදු 80 ගණනක් වෙච්ච අපේ ආච්චිට පින්විතුනි අද ඇවිදින්න උගන්වනවා ස්ට්‍රෝක් එකක් ඇදලා අවුරුදු 61ක් වෙච්ච අපේ අම්මා අවුරුදු 80 ගණනක් වෙච්ච අපේ ආච්චි අම්මට කන්න උගන්වනවා කතා කරන්න උගන්වනවා ආය මුල්ලේ ඉඳලා එන හිතලා බලන්න පිළිමින් අවුරුදු 80ක අත්දැකීම් නැද්ද අපේ ආච්චිට දැන් කියන්න මෙහෙම තියෙන එක මෙහෙම උසන්න හදලා වැඩක් නැහැ කියලා 8 years experience මොකද මේ වැඩේ තේරුමක් නැහැ මං කීපාරක් නම් කිව්වද ආච්චි මෙහෙට එකන් එන්න බණ ටිකක් කියන්න කියලා. දුර වැඩි. දුර වැඩි. හැබැයි දැන් ආච්චි මැල්ල සසරේ යන්න තියෙන දුර දැක්කනම් එහෙම. ඒකයි පින්දු ඔබට මේ නිතරම අපි කියන්නේ ඔබේ අම්මලා තාත්තලා සමහර ටිකක් මුරණ්ඩු වෙන්න පුළුවන් හැකියාව තියෙන නැදිනේ මේට එක්කන් එන්න මොකද දවසක් එනවා එතනින් එහාට අපි උදව් කරන්න බැරි දැන් ආච්චි අම්මට මගෙන් අහන්නවත් බෑනේ ආච්චි අම්මට තේරෙන්නේ නැද්ද දැන් කතා කරන්න බෑ ආයේ මුලින් ඉඳන් කතා කරන්න උගන්වන්න ඕන බන් ළමයි 11ක් වැදුවා. ළමයි 11කගේ අම්ම කෙනෙක්. ළමයින්ට හොඳට ඉගැන්නුවා. හොඳට හම්බ කරා. සාර්ථක ජීවිත ගත කරන්න මඟ පාදලා දුන්නා. රට රටවල ළමයි ගියා. නමුත් අද එතුමිය ඇඳේ. අවර්මාව ඇහෙනවද? පිටිපස්සේ අද ඇන්නේ දැන් ළඟට කෙනෙක් එන්න ඕනේ බට්ටික් කවන්න ළඟට කෙනෙක් එන්න ඕනේ වැසිකිලි කැසිකිලි කටයුතු කරලා දැන් මෙතනින් එහාට පින්නේ මිනිස්සෙකුනේ අපරාධ නෙමෙයිද මනුස්සකමේ ප්‍රයෝජනය ගන්න බෑ නේද දැන් ඉඳන් දැන් පරක්කු වැඩි හැබැයි දැන් අම්මට හිතෙන වැඩි නේද? අනේ එක්කන් ආවන. දැන් පරක්කු වැඩි. පින්තුනි මාරය ඇවිල්ලා ඔබේ දොරට තට්ටු කරනකන් ඉන්න එපා මේ වැඩේ කරගන්න. ඒක මම ඔබට එදත් මතක් කරේ. සමහරක් කෙනෙක්ට මේක උනන්දුවෙන් කරගන්න තාම ඕමනාව නැත්තේ. තාම හොස්පිටල් එකෙන් රිපෝට් එක ආවේ නැහැ. ඔන්කොලොජි රිපෝට් එක තාම ආවේ නැහැ. ඔබට පිළිකාවක් කියලා. තාම ඩොක්ටර්ගේ රිපෝට් එක ආවේ නැහැ ඔබට ස්ට්‍රෝක් එකක් කියලා. ඒ නිසා නම් බලන් ඉන්නේ ඔබ හරි පවු. මේ අම්මා යනකොටත් මම අම්මට කියලා ගියා අම්මේ අම්මත් බලන් ඉන්නේ අම්මලාත් ඔය ටික වෙනකන්. මේ මම මේ ඉන්න අම්මලා හැමෝටම මේ මතක් කරන්න. ඊයේ මගේ අම්මට කිව්වා වගේ අම්මේ මේ අම්මලාත් බලන් ඉන්නේ ස්ට්‍රෝක් එක හැදෙනකන්. මේ තාතල බලන් ඉන්නේ ස්ට්‍රෝක් එක හැදෙනකන්. මේ එදාට කාට කියන්නද? එදාට ඒ දවසට පස්සේ පින්නේ සුගතියට ආවත් එකයි දුකට ගියත් එකයි. එදාට පස්සේ මිනිසෙක් වුණත් එකයි හරකෙක් වුණත් එකයි. මොකද හරකට කරන්නේ ලණුවකින් බැඳලා ගාගාව තියලා ඌට කන්න දෙනවා, බොන්න දෙනවා, ඌව නාවනවා. අසූරි දැම්මම ගොම ටික අයින් කරලා දානවා. ඔය ටිකනේ කරන්නේ. දැන් අපේ ආච්චි අම්මලා මොකක්ද දැන් කරන්න ඉතුරුලා තියෙන්නේ? කන්න දෙනවා, බොන්න දෙනවා, නාවනවා, කක්ක ටික දැම්මම අයින් කරලා දානවා. එච්චර. ආදරි හරියට කරන්නේ ඇඳුම් මාරු කරනවා. දැන් හරකයි මිනිස්සු අතර වෙනස මොකද්ද දැන්? ඒ මිනිස්සේ ජීවිතේ ඒකයි කියන්නේ මරු වෙනවා අද මරු වෙනවා අප්‍රමාදී වෙන්න. මගේ ආච්චි අම්මට වෙච්ච දේ ඔබට වෙන්න ඉඩ දෙන්න එපා. ඔය කය කැඩෙන එක අපි කාටවත් නවත්තන්න බෑ. නමුත් කය කැඩෙන්න කලින් පිඟුදුනේ හිත හදාගන්න. ඔය ටික වුණා කියලා ආච්චිට ඕනකම නැති වෙලා නැහැ නේ දසමයක්වත්. දසමයක්වත් ඕනකම නැති වෙලා නැහැ. එහෙනම් ඒ මනුස්සයා කැමති නැතුව ඇද්ද? ඉස්සර කරා වගේ මාස කරලා සිල් ගන්න යන්නේ. අදත් කැමති ඇති. එතුමියත් කැමති නැතුව ඇද්ද පිඟුතුනි පොඩ්ඩක් එළියට පහළට බහැලා මල්වත්ත හරිය පොඩ්ඩක් ගිහිල්ලා ගෙදර පැලවලට වතුර ටිකක් දාලා පොඩ්ඩක් මිදුල අතු ගාලා දරු මල්ලු ගෙදරට ආවහම මොන හරි කන්න බොන්න ටිකක් හදලා දීලා කැමති නැතුව ඇද්ද? අවුරුද්දට කැවුමක් ඔකිසක් බදලා කැමති නැතුව ඇද්ද? ඔය ඔක්කොම ඕනකම් එහෙම්මම තියාගෙන පිඟුතුනි අද ඇඳට වැටුණා. දැන් කොහොමද කරන්නේ? හරියට රූප බලන්න ඕන කෙනාගේ ඇස්පෙනීම නැති වුණා වගේ. ඔන්න ඔය බය පිට පිඟුතුනි ඔබ සූදානම් වෙන්න. ඔන්න ඔතනට සූදානම් වෙන්න. බාන ඔබේ වයස කීයද කියලා දැන් පොඩ්ඩක් මතක් කරලා. ඔබ ස්වභාවිකවම අබලන් දුබලන් තත්ත්වයට පත් වෙනා නම් යන්නේ පින්නේ තව කොච්චර කාලයක් ඉදිරියලා තියෙන්නේ? අවුරුදු 80 හෝ ඊට ළඟට ඇවිල්ලා නම් ඉන්නේ දැන් ඔබ. අවුරුදු ගණන් වලින් කියන්න බෑනේ දැන් ඔබ ඇඳට වැටෙන දවස. දැන් තියෙන්නේ මාස ගණන්. 60 පැනලා නම් ඉන්නේ. දශක වලින් කියන්න බෑනේ දැන්. අවුරුදු 10 සෙට් වලින් කියන්න බෑනේ දැන්. දැන් කියන්න තියෙන අවුරුදු ගණන් වලින්. ඔය මොකක් අවඩන්නේ නැහැ පින්විතනේ. මේ වෙලාවේ නහලයි පිපුරුණා නම් ඔබට වෙන දෙත් මට වෙන දෙත් දෙකම එකයි. එනිසා කාලය ඔබේ ඉරණම තීරණය කරන්න කලින් පින්වතුනි ඔබ ඔබේ ඉරණම තීරණය කරගන්න. මොකද ඔබ ඔබේ ඉරණම ගැන තීරණයක් ගත්තේ නැත්නම් අර මිනිසු කියන්නේ අසාගේ ලස්සන කතාව leave it to time කියලා කාලයට ඉඩ අරින්න. අවෝ ඔබට ගන්න බැරි තීරණ ඔක්කොම කාලය විසින් ගනු ලබනවා. බය නැප අපට තීරණය ගන්න බැරි නම් කාලය ඒ තීරණය අරන් දෙනවා. අද අපි සිල් ගන්න යනවද නැද්ද? කාලයට අග්ගල මැදට ඇවිල්ලා තීරණය අරන් දෙනවා. එක ඔබ ඇඳට දානවා, නැත්නම් ඔබ මරලා දානවා. දැන් තීරණය අරන් ගන්න තියෙන්නේ. ආය ගන්න තීරණයක් ඉතුරුලා නැහැ නේ. අද මම භාවනා කරනවද එක්ක හෙට වෙනකම් ඉන්නවද? ඔබර නිකන් කම්මැලි වගේ නම් ඒ තීරණය ගන්න කාලෙ තිබෙරේ. කාලය ඒ තීරණේ ඔබ වෙනුවෙන් ගන්න ලැබේ. මම කාලේ කොච්චර හොඳයිද කියලා. සාමාන්‍ය මිනිසුන්ට තියෙන අමාරුම දේ තීරණයක් ගන්න එකනේ. ඩිසිෂන් මේකින්. ආවෝ. හරි කරදරද? ඇයි මේකද මේකද මේක කරලා පස්සේ මේක වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මේක කරලා පස්සේ මේක මුකුත් වෙනවද මොකද වෙන්නේ? නේද? හැම වෙලාවෙම හිතේ චකිතේ. මේක කරොත් මොකද වෙන්නේ? මේක කරොත් මොකද වෙන්නේ? තීරණ ගන්න එක කල් දානවා. කල් දාන්න. කල් දදදදයි. කාලය ඇවිල්ලා ඒ තීරණ ඔබ වෙනුවෙන් අරන් දෙනවා. මං ගිය සතිය ඔබට කිව්වා. දේවල් වගේක් කරන්න කියලා. මතකද? මම කියන්න බෑනේ මතක නැහැ. හ්ම්? කාසරන් හදාගත්තද? වඩමුද? මොකද්ද? ඈ? මොන සංඥාව? ආ. වඩමුද? නෑ බොහොම හොඳයි. මට ආරංචි සමහර පිරිස් දැන් ඔබට නම් මෙතෙන්ට ඇවිල්ලා බණ අහන්න පුළුවන්. බොහෝ පිරිසක් අන්තර්ජාලය හරහායෙන් බණ අහන අය ඒ කාලසටහන ඉල්ලා එවලා තිබ්බලු ඊමේල් එකක් එවලා. මම දෙමින් ගොඩක් මිනිස්සු ඒව දේවල් කරනවා. කරන අය ගොඩ යනවා. නොකලොත් ඉතින් පරදිනවා. තාම මොනවද කරන්න කිව්වේ? මොනවද? ආන්න හරි. කරන්න අකමැති දේවල් පහක් ලියා ගන්න කිව්වා. කරලා ඒ දේවල් කරන්න කිව්වා. අරුතෙන් මේ ලියාගත්තද? කරන්න අකමැති දේවල්. ඔය අතර තියෙනව වෙන පුළුවන් පින්තුනි ඔබත් එක්ක අමනාප වෙච්ච කෙනෙක්ට ගිහිල්ලා කතා කරන්න අකමැති. ඒ කතා බහ ඉවරුනේ රණ්ඩුවකින්. ඔබේ සාරිය ඉල්ලගත්ත දෙන්නම් කියලා. දැන් දවස් ගණන් සති ගණන් මාස ගණන් ගිය අවුරුද්දක් එකමාරකුත් ගියා තාම නැහැ සද්දයක්වත්. දැන් ඔබට අකමැති ඔබනේ හිරිකිතයිනේ මේ මනසට කතා කරන්නේ. මගෙන් ගත්ත දුන්නේ නැණි ඔකි. ඔබට අකමැති ඉතින් උතන ගිහිල්ලා ආයෙ කතා කරන්න. මෙන්න කතා කරන්න. සාරි ඉල්ලන්න නෙමෙයි. ඉතින් අවුරුදු දෙකමාරකින් හම්බුනේ නැති එක ඔබ හිතන් ඉන්නේ හම්බෙයි කියලාද? ඔන්න ඔක අතහැරලා දාන්න පින්වත. ඔක අතහැරලා දාන්න. අතහැරලා දාලා. ඔබ කෝල් එකද කියලා කියන්නේ? අකේ. මම නිකන් කතා කරේ. මේ මම තව සාරියක් ගත්තා. ඔයාව ගතියාරා. එතන සමාට හිතන්නේ ඒ සාරිය කොයි වගේ එකක්ද? ඩග්ගල කොල්ලෙක් කට් කර. අකමැති දේවල් පහක් හොයලා කරන්න වෙන උතන. දැන් පුංචි දරුවන්ට එහෙම ඔබටත් පුළුවන්. දැන් අද කිව්වේ බින්න ඔබ පාපෝච්චාරණය කරන්න කියලා. සමහර ඔබේ හිතේ ඔබ ගුලි කරගෙන, තද කරගෙන, හිර කරගෙන ඉන්න දේවල් කාත් එක්කවත් කියන්න බයයි ඔබට. අකමැති කියන්නේ. ගොඩක් වෙලාවට අකමැති තියෙන විදිහේ මානෙ නිසා. අරිහතුන් වහන්සේගෙන් අහුවොත් එහෙම සාමීනි ඔබ හඳ කරපු වැරදි කියන්න කියලා. එකක් නෑ අර කියයි බින්න. මොකද මම වහන්සේ කියලා කෙනෙක් නෑනේ. හිතක් උදා වුණා වැය වෙලා ගියා. ඒ හිතේ R මෙච්චරයි, D මෙච්චරයි, M මෙච්චරයි ඉතරයි. මානෙ නැහැ නේ පිංගුතුනි. ඇත්තටම ඔබට ওই ටික කරගන්න තමාරු මානෙ නිසාම තමයි. මේකනේ මම දැන් පොඩ ඇෂුරන්ස් එකක් දුන්නාම මම ඔබට සහතිකයක් දුන්නාම මම ඔබව ජජ් කරන්නේ නැහැ. ඔබ මාත් එක්ක කියන දේ මම කාත් එක්ක කියන්නේ නැහැ. අන්න දැන් ඔබට පුළුවන් ඇයලා කියන්න. ඇයි එහෙම වෙන්නේ? මානෙ නිසා. මොකද මං ගැන තව කෙනෙක් දැනගත්තොත් එහෙම. එතකොට ඒක නම මාව පහත් කරાવી. නියොබ හැම්බෙන්නේ විශ්වාසවන්ත කෙනෙක් හොයාගන්න. ඔය හිතේ තියෙන දේවල් කියාගන්න. මොකද ඔබ ගුලි කරගෙන ඉන්නකොට පිටින් හරි අමාරුයි මග වඩාගන්න. මග වැඩෙන්නේ නැහැ එතකොට. ඒක ඡන්ද දෝෂ බය මෝහ ඔන්න ඔය හතර තියෙන තාක්කල් පින්වතුනේ. මග වැඩෙන්නේ නැහැ. අර උඩින් පියනකින් වහලා වතුර දානවා වගේ කලයකට. කොච්චර දැම්මද වැටෙන්නේ? කොච්චර දැම්මද වැටෙන්නේ? එහෙම නැත්තම් ඔබට පාපොච්චාරණය කරගැනීමේ අවශ්‍යතාවයක් නැත්තම් පින්විතින් මම අර පස්සේ කියපු ආකාරයට දහම යොදාගෙන සුද්ධ වෙන්න. අපි හැමෝගෙම ගුරුවරයා කවුද? දහම. තථාගතයන් වහන්සේ ගුරුවරයා කවුද? දහම. ඒගොල්ලම අපිට කිව්වේ ගුරුවරයා ඉදිරියේ හෙළුව පෙන්වන්න. ලෝකයේ ඉදිරියේ හෙළුවාන් ගුරුවරයා ඉදිරියේ හෙළුව පෙන්වන්න. එහෙනම් අපි සියලු දෙනාගේම ගුරුවරයා දහම නම් පෙන්වන්නේ දහම් ඉදිරියේ ඔබ හෙළුව පෙන්වන්න. ඒ කිව්වේ දහම ගත්තා. ඔබේ කෙලෙස් ටික ගත්තා. දැන් ඔබේ කෙලෙස් ටික දහමට පෙන්න මෙන්න මෙතන හොදන්. මෙන්න මෙතන හොදන්. මෙන්න මෙතන හොදන්. ඔන්න ඔතනින් හොදන්. දහම අරගෙන හොදගන්න. හැබැයි කෙනෙක් ඔබට තාම හිත ශක්තිමත් මදි නම් පින්වතුනේ ඔය කියන වැඩේ කරන්න. කිසිම ප්‍රශ්නයක් කරගන්න එපා ඒක. කාත් එක්ක කරගිහිල්ලා කියන්න. ඉතින් ඔබට ඔබ අතර නැත්තම් විශ්වාසවන්ත කෙනෙක් එහෙම කතා කරලා ඔබ හිත නිදහස් කරගන්න. අපි ඉදිරියේදී අවස්ථාවක් සලසලා දෙන්න. අපේ ස්වාමීන් වහන්සේ නමක් මුණ ගැහිලා ඔබේ හිතේ ඔය තියෙන බර සැහැල්ලු කරගන්න. දැන් අපිත් එක කතා කරන බොහෝ දෙනෙක් නම් කියන්නේ එහෙම කතා කරාට පස්සේ අපේ හඳුනේ පුදුම සැහැල්ලුවක් නිදහසක් හිතට දැනෙන්නේ අලුතෙන් ඉපදුනා වගේ කියලා. ඔබටත් අලුත් ජීවයක් අලුත් ප්‍රාණයක් ලබා දෙන්න අපි උත්සාහ කරන්න. මේක පල්ලියෙන් ඉගෙන ගත්ත එකක් එහෙම නෙමෙයි. නමුත් ඔබ ඒකනේ වැඩිම දන්න දෙ. තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ දරුවන්ට හෙවත් භික්ෂුන් වහන්සේලාට එදා ඉඳන්ම පළවෙනි අවුරුදු 20 පසු වුණාට පස්සේ පින්වතුනි උන්වහන්සේ අනුදැන වදාළ ක්‍රමවේදයක් ඇවැත් දෙසිනු. දැන් මෙතන උත්සවයක් එහෙම වැඩසටහනක් වෙනකොට ඔබ දැකලා තියපේ ස්වාමීන් වහන්සේලා දෙනමක් එකට ලං වෙන කුසු කුසු ගාන. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ පොඩි ස්වාමීන් වහන්සේ පොඩි ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේට වන්දනා කරගන්න. වැරදක් වුණා නම් සමාව කරගන්න. එදිරින් හර සුද්ධයි. දර හිතේ කිසිම කුහසක් නැහැ ඊට පස්සේ. සුද්ධයි. පිවිතුරුයි. එතනින් එහාට පින්වතුනි මග වඩාගෙන යනවා. ජොබත් එක් කරගන්න පින්වතුනි. තථාගත ශාසනයේ තියෙන ක්‍රමවේද මේවා. ඒ නිසා එකක්වත් වැරදි කියලා හිතන්න එපා. ඒක ගන්න. සියලු දෙනා උපරිම ප්‍රයෝජනෙ ගන්න මේ ශාසනයේ. එක අඟලක්වත් අතහරින්න එපා පින්වතුනි ශාසනයේ ප්‍රයෝජන ගන්න නැතුව. අපරාධේ. මොකද ඔබට ආයේ ඒක හම්බෙන්නේ නැහැනේ බුදු කෙනෙක් පහල වෙනකන්. හැම අඟලක්ම ගන්න. හිත ඇතුලේ කුණු තියාගෙන පැසව පැසව ඉන්න එපා. ඔබට මග වැඩෙන්නේ නැහැ. වැඩෙනවා නම් වැඩලා පෙන්න. සමහර කෙනෙක් ඇවැද්දසාව ගත්තත් ඒක එයාගේ හිතට තාම වද දෙනවා. ඇවිල්ලා කියන්න. පිරිසුද? ඒ හිතේ ශක්තිමත් මදිකම තමයි ඒක. නමුත් කමක් නැහැ. ඉතින් අපිට දුවන්න බැරි නම් ඇවිදින්න විතර නම් පුළුවන්. ඉතින් අපි ඇවිදලානේ. ඊළඟට දුව. සාමාන්‍ය ඔබට කිව්වා විශිෂ්ට සේවාවක් කාගෙන් හරි ලැබුණොත් ලියුමකින් හරි එහෙම නැත්නම් ගිහිල්ලා කතා කරලා හරි ඒක නාට ඇගීමකටපත් කරන්න කියලා ඔබට අවස්ථාවක් හම්බුණාද එහෙම කරන්න? තාම නැද්ද? අවස්ථාවක් හොයන්න එහෙනම් පින් අනිවාර්යෙන් අඩුතන් මේ අවුරුද්දකට සැරයක්වත් අපිට මාසෙකට සැරයක් කරන්න අපහසු නම් අවුරුද්දකට සැරයක්වත් පින් එහෙම අවස්ථාවක් හොයාගන්න. ඕනතරම් ඔබේ ජීවිතේට මැදිහතලා උදව් කරන පිරිස ඉන්නවනේ. ඔබ සුපර් මාකට් එකකට යනවා ඇති මොන හරි බඩුවක් ඔබට ගෙනත් දුන්නොත් කවුරු හරි ඔබට thank you sir කියලා hina වෙලා හරි ඔබට කියනවනම් පිළිදෙන්නේ. ඔබ හිතන්න එපා ඉතින් මේ මනුස්සයට පරියක් ගියානේ මට hina වෙන්නනේ. එහෙම හිතන්න එපා. අද සමහරට මේ මනුස්සයා hina වෙන්නේ එයාට පරියක් ගියොන් නිසා තමයි වෙන්න ඇති. නමුත් පිටින් මේ මනුස්සයාට අවංකවම hina වෙන්න පුළුවන් වාතාවරණ අවස්ථාව හදලා දෙන්න. ඒක කරන්න පුළුවන් ඔබ එයාව appreciate කරොත්. ඔබ සමහර මෙහෙම හිතමු හැමදාම කඩේට යනකොට ඒ ටිල් එකේ හැමදාම එකම කෙනා ඔබට හම්බෙන්නේ. සාමාන්‍ය ඔබ එකම සුපර් මාකට් එකකට නම් යන්නේ එකම පිරිසක් නෙවතන ඉන්නේ පින ස්ටාෆ් එක හැටියට. ඉතින් ඔබ දැන් අවුරුදු කීයක් එසේ උතන්ට යනවන්නේ? හිතලා බලන්න ඔබ කවදාවත් ඒ කෙනෙක්ව ඇප්‍රීෂিয়েට් කරලා තියනවද කියලා? අගය කරලා තියනවද කියලා? නිකමට පින් උතන ඊළඟ දවසේ ඔබ ගියාට පස්සේ අර හැමදාම thank you sir, good morning sir, good morning madam, thank you madam. ඒ කියන මනුස්සයාට නිකමට පින් උතන වචන දෙක තුනක් කියලෙන් මේ මම මේ ඔයාලට කියන්න කියලාමයි හිටියේ. මම හැමදාම බලන් ඉන්නේ ඔයාගේ ටිල් එක ගාවට එන්නේ. මෙතන queue එකක් තිබ්බත් සමහරවිට මම බලන් ඉන්නේ ඔයාගේ ටිල් එක ගාවට එන්නේ. මොකද ඔයා කස්ටමර්ස්ලාට greet කරන විදිය, ඔයා කස්ටමර් කෙනෙක්ට කතා කරන විදිය පුදුම ප්‍රශංසනීයයි. ඔයාගේ මූණ hina දැකම මගේ හිතේ hinaවක් වෙනවා. සමහරවිට මගේ හිතේ තියෙන ප්‍රශ්න ඔයාගේ මූණේ තියෙන hina දැකලා ඒ ප්‍රශ්න ඔක්කොම නැති වෙලා යනවා. ඒ නිසා ඔයා මේ ලබා දෙන විශිෂ්ට සේවාවට මගේ අවංක හදපිරි ස්තුතිය. Thank you very much. කියක ගියද? නමුත් ඒ මනුස්සයාට කෝටියක් දීලා ගන්න බැරි සතුටක්. ඒ මනුස්සයා ගිහින් මලක් පිපුණා වගේ තියෙන ඒ වෙලාවේ මනුස්සයා මුණ හිනා බල අනේ thank you madam. කවදාකවත් කිසිම කෙනෙක් පින්දුනේ ඒක නට එහෙම කතා කරලා නැතුව ඇති. හැමදාමත් කම්ප්ලේන් කරන්න විතරයි කතා කරේ. හැමදාමත් වැරද්දක් පෙන්වලා දෙන්නමයි කතා කරේ. දෝෂයක් නගන්නමයි කතා කරේ. උත්සාහ කරන දින ඊළඟ සතියට ඔබ සීල දෙනා එක්කෙනෙක්ට ගිල්ලවම කතා කරන් එක්කෙනෙක්ට. හිතලා බලන්න දින ඔය තැන්වල වැඩ කරන බොහෝ දෙනෙක් ඔබ වගේම තමයි. මේ මිනිස්සු ගෙවල් වල කොච්චර ප්‍රශ්න ඇද්ද? දරුවා විස්කෝලේ දාගන්න බෑ. මහත්යාගෙන් ගුටි කනවා. ණය බරින් පීඩිත වෙලා ඉන්නේ. සමහරලාට තුන් වේල හොයාගන්න අමාරුයි. සමහරලාට ගෙදර පින්දුනේ වහලේ තෙමෙනවා. රෑ නිදාගන්නේ බිම. කොච්චර දිනෙක මිනිස්සු දුක්ඛිත ජීවිතයක ගත කරන්නේ. ඔබට බන කියන්න කිව්වා නෙමෙයි මේ ගිහිල්ලා. ඒ මනුස්සයාගේ හිතේ තියෙන ගින්න පිඟුතුනේ මොහොතකට නිවලා යන්නේ. ඔබට පුදුම පිනක් පිඟුතුනේ එකෙන් රැස් වෙන්නේ. පින බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි හැබැයි. මම මේ කියන්නේ කරලා බලන දින පරිනිම්මිත වසවර්තීට යන පින් මෙව්වා. පරිනිම්මිත වසවර්තීට යන පින්. ඇයි කවුරුත් කියලා නෙමෙයි කරන්නේ? ආ දැන් කිව්වනේ. මන් දැන් පොදු වෙන කිව්වේ අහවල් කෙනාට කියලා කියන්න කිව්වේ නෑ. ඔබට හිතේ සමහර මම මෙහෙම කිව්වොත් නිකන් මන්නේ ඔඩ්ඩ වගේ. අර මිනිස්සු බලන් ඉඳීනේ මොකද්ද මේක මේ කියන්නේ නෝ ඒ මොනාද ඕන් නැති ඒව කරන්න යන්නේ. ඒ නේ හරි ඔඩ්නේ. නෑ මම හිතන්නේ පාතේ. ඒගොල්ලන්ට ඒක ඔඩ් නම් ඒ ඔඩ් එක ඒගොල්ලෝ තියාගත්ත දැන්. තාමනුස්සගේ හිතේ තියෙන ගින්න නිවන්න පින්වතුනේ. කාකින්වත් අවසර ඕනේද? ඔබ කම්ප්ලේන් එක කරන්න යන්නේ ඔඩ්ද නැද්ද කියලා බලන්න නැතු. මම දෙක කතා කරලා ඉන්නම් කියලා යන්නේ. ඒ වෙලාවට කවුද බලන්නේ කියලා හිතන්නේ කියලා බැරි නේද? එහෙනම් ඔබ සීල දෙනවා කියන්නේ මේ සතිය. මම දෙන දේවල් මම ඔබෙන් චෙක් කරන ඔබ කරනවාද කියලා. මේ සතිය ඇතුළත ඒ කියන්නේ ඊළඟ බදාදා ඔබ ආරාමයට එන්න කලින් කවුරු හරි එක්කෙනෙක් ගාවට ගිහිල්ලා ඔබ කඩේ යනකොට බස් එකේ කොන්දොස්තර මහත්තයා වෙන්න පුළුවන්. සමහර වෙලින් ඔබ බස් එකට දුවගෙන යනවා. බස් එකේ රීදුරු මහත්තයා ඔබ දැකලා නවත්තන බස් එක. ඔබට හිතේ, "අවු ඉතින් උඩ ටිකට් එකක් කිව්ව උඩ ටිකට් එකනේ ඒකයි නැත්තේ." නෑ එහෙම හිතන්න එපා. පිටින් ගුණේ දකින්න. ඔබේ රුපියල් 10 වගේ නෙමෙයි පිටින් මේ මනුස්සයාට මගින් නවත්තන පොලිසියෙන් දැක්කොත් එහෙම ටිකට් එකක් ලියනවා. එනං ගුණේ දකින්න පිළිදෙන සමහරට ඔබට යන්න ඕන තැනට යාගන්න නොහැකි වෙන්න පුළුවන්. ඒ මනුස්සයා එතන බස් එක නැවතුවේ නැත්තම් ඇප්‍රීෂিয়েට් කරන්න. සත්ත පහක් යන්නේ නැහැ නේද ඉතින් ඔතනේ. වචන දෙක තුනක් නොබේ කටින් පිට වෙන. ඔය කටැල්ල ඔබ කී දෙනෙක්ට දෙස් දෙවල් දෙන්නේ නැද්ද මේ සසරේ ආපු ගමන තුල? කී දෙනෙක්ගේ හිත පාරවන්නේ නැද්ද? කී දෙනෙක්ව කටින් වචනෙන් තලලා පොඩි කරලා විනාශ කරලා දාන්නේ නැද්ද පින්නේ? දැන් මේ හැම එකටම වන්දි ගෙවන්න කාලයයි. ඒ හැම වැරද්දක්ම නිවැරදි කරගන්න කාලයයි තින් ඔතනේ. ගිහිල්ලා කතා කරන්න. වැදගත් ආයතනයේ කම්පින් උදේ ලියුමක් ලියලා දෙන්න. ඔබට ඉස්සරහට මූණ්ඩ කියලා කතා කරන්න ඕක්වර්ඩ් වගේ නම්, මෙයා අමුතුයි වගේ නම් ලියුමකින් ලියලා දෙන්න. මහලු කොට ඕනේ නැහැ, පොඩි කොලයක් ගත්තා. සීආර් පොතේකින් කොලයක් ගත්තා. නමගම විස්තරේ ලිව්වා. මගේ හදපිරි ස්තුතිය ඔබට. කළ ලියුමක් ලියන්න. මෙන්න මේ අහවල් දවස් මම ඔබේ ආයතනයට ආවා. මෙන්න මේ නැමැති තැනත්තාගේ මම විශේෂ සේවාවක් ලබා ගත්තා. මට පුදුම සතුටට ප්‍රීතියටපත් වුණේ ඔබතුමාත් එක්ක කටයුතු කරපු වෙලාවේ. ඔබ වැනි සේවකයෝ මේ ආයතනයට මහා භාග්යක්. මගේ ජීවිතයට ඔබතුමා ලබා දුන්න සතුටට, ඔබතුමී ලබා දුන්න සතුටට මගේ හදපිරි ප්‍රණාමය. මීට මෙත් සිතින්. ලිමලේලා CD එකකුත් දාලා යනවා. ඔය ලියුම අතර හම්බෙන මනුස්සයා අනිවාර්යෙන් CD ගන්න. අවුද නැද්ද? අනිවාර්යෙන් අහනවා. මොකද ඔබ පෙන්නනවා මේ දහම සත්‍යයක් බවට. මේ දහම ජීවමාන සාක්ෂියක් බවට ඔබපත් වෙනවා කියලා. එනිසා කරන්න මේ කියන දේවල්. එහෙනම් ඊළඟ සතිය ඇතුළත කවුරුර එක්කෙනෙක්ට ඔබ ඔබේ හදවතේ අවංක ස්තුතිය ප්‍රණාමය පුද කළ යුතුයි. ඒක නම් කවුද කියලා අදාළ නැහැ. අපිට අපිටම ඔබ ගෙදරට වෙලාම ඉන්නේ, වෙන කවුරුත් ඔබට හම්බෙන්නේ නැහැ. පුතා මොකක් හරි වැඩක් කරලා දෙනවා ගෙදර. එන්න පුතාට කියන්න. පියුම් මහත්තයා එනවා. ලියුම් ගැන මහත්තයා එන්නේ. කතා කරලා කියන්න. ඔබ බලන් ඉන්න පෝස්ට් බොක්ස් එක දිහා. අන්න මහත්තයා ටින් 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 ගන්න බෙල් එක. ඉක්මන දුවගෙන යන්න. මේ මහත්තයෝ මම මේ ඔබතුමාට කියන්නම හිටියේ. ඔබතුමා දැන් අවුරුදු කීයක් ඉසි අපේ ගෙදර ලියුම් අරන් එනවා. අවුවේ පිච්චි පිච්චි වැස්සේ තෙමි තෙමි. කොච්චර අමාරු නැත ඔබතුමා අනිවාර්යෙන් මේ ලියුම් බෙදනවා අපිට. ඔබතුමා ගේන ලියුම් කියලා සමාහරණය මම බොහොම සතුටටපත් වෙනවා. ඉතින් ඔබතුමානේ අපිට මේ සේවාව ලබා දෙන්න. මම මේ කියන්නම කියලා හිටියේ. ඔබතුමා අපි වෙත ලබා දෙන මේ විශිෂ්ට සේවාවට මගේ ස්තුතිය මට ඔබතුමාට පළ කරන්න ඕනේ. ඔබතුමාට බොහොම පිං. ඒ මනුස්සයාගේ මූණ හිනා බලන්න ඒ වෙලায় එදා ඒ දවස තුනේ මේ මහත්තයා මියම් පාවිලා වගේ ඇවිත් ඊට පස්සේ බයිසිකලේ පදිනව නෙමෙයි බයිසිකලේ පාවෙනවා. ඇයි? ඒ තරම් ඒ හිත ප්‍රීතියටපත් වෙලා සතුටටපත් වෙලා. මේ කවුද සතුටේ මනසයි ජීවිතේ උදා කර දුන්නේ? කවුද? ඔබ. කීයක ගියා? නෑ. හැබැයි පරිණිමිත වසවර්තියෙන් ටිකට් එකක් හම්බුනේ නැද්ද? එහෙනම් අපි එහෙම කරගමු. හොඳයි. එහෙනම් අද කියපු කරුණු මතකයින්. හිතේ ගුලි කරගෙන, තද කරගෙන, හිර කරගෙන ඉන්න එපා. කාත් එක්ක හරි කියලා දාන්න. විශ්වාසවන්ත කෙනෙක් එක්ක. එහෙනම් විශ්වාසවන්ත කෙනෙක් හොයාගන්න අමාරු නම් ස්වාමීන් වහන්සේ නමක් එක්ක හරි ගිහිල්ලා ඒ අවශ්‍ය කාරණාව කියන්න. අපි අනාගතයේදී ඒකට බින්දුතුනේ අවස්ථාවක් සලසලා දෙන්නම් ඔබට. නමුත් එතකම් බලන් ඉන්න අමාරු නම් ඒත් කමක් නැහැ. ස්වාමීන් වහන්සේ නමක් ඕ මොන ගහිලා ඒ කාරණාව කියලා ඔබේ හිත නිදහස් කරගන්න. ඊට පස්සේ ඔබට බොහොම පහසුවෙන් මඟ වැටෙන බව ඔබටම තේරෙනවා. ඒ වගේම මතක තියාගන්න පාපොච්චාරණය කරා කියලා හිතේ කෙලෙස් දුරු වෙන්නේ නැහැ. ඔය ආවෙත් ආශාවදයක්ම තමයි පිළිමින් නිදහස් වෙච්ච නිසා. කෙලෙස් දුරු වෙන නම් මං අර දෙවෙනියට කියපු විදිහට කල්පනා කරලා බලන්න. ඔබ දැන් මේ මොහොතේ පසුතැවෙන්නේ හිතට දුකක් එන්නේ ඒ අරමුණ ඇදිලා නොයනවට ඇති කැමැත්ත නිසායි. එහෙනම් ඒ කැමැත්ත දුරු කරගත්තා නම් ඔබ සාධාරණ නිදහස්. හොඳයි පින්වතුනි, එහෙමනම් සිල් දනම් සිහිපත් කරගන්න මොහොතකට අද උදෑසන පටන් මේ මොහොත දක්වා ඔබ සෑම සිල් දනම කර කියා ගත්තා වූ සියලුම පුණ්‍ය කුසල කර්මයන් ත්‍රිවිධ රත්නේ වන්දනාමාන උපස්ථාන කරගෙන ඒ රැස්පත් කරගතා අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියත් මේ ආරාමයේ වැඩ වාසය කරන්නා වූ සියලුම භික්ෂුන් වහන්සේලාත් අනගාරිකයන් සෑම සිල් දනාටත් ඒ වගේම මේ ආරාමයේ අසුරණ ඉසුරු කරගෙන තමන්ගේ නිවන් මඟ පූර්ණේ කරගන්න වෙර විරේ දරන්නා වූ සිවණ පිරිස සියලු දෙනාටම පුණ්‍ය බාර දිසා සම්බන්ධව කටයුතු කරනව මහත් මහත්මෙන් සෑම සිරි දෙනාමත් ඒ වගේ මේ සිරි දෙනා කෙරෙහි මහා මෙත්සාගර චේතනාවකින් යුක්තව තමන්ගේ දහඩිය මහන්තියෙන් කඳුලින් උපයා සපයා ගත්තව මිල මුදල් ගේ පෑදම් කළා කිසිඳු අඩුවක් පාඩුවක් නැතුව සිව්පසෙන් සංග්‍රහ කරන්නා වූ ඔබ වැනි වූ දායක දායකවන් සෑම සිරි දෙනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සිරි දෙනා කෙරෙහි මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වීදවා පතුරවා හරින්න ඒ වගේම පින්විතින් සුජීවත්ව සිටින්නා ඔබේ අම්මා තාත්තා ඥාත හිත මිත්‍ර ආදී සිරි දෙනා මේ මොහොතේ සිහිපත් කරගෙන ඔබට කරදරයක් හිරිහෙරයක් වෙච්ච වෙලාවක ඔබට උදව්පතව් කරන්නට කැප වී සිටින්නා වූ ඒ වෙනුවෙන් දායක වන්නා වූ යම් තා පිරිසක් ඇතනම් අන්න ඒ සිරි දෙනාත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සිරි දෙනා කෙරෙහි මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වීදවා පතුරවා හරින්න ඒ වගේම තියෙන මේ භාවනා වැඩසටහන පැවැත්වෙන මේ සතිය තුළ ඔබට අද ඔබට මේ භාවනා වැඩසටහන සහ සම්බන්ධනට උදව්පදව් කරව යම් තාපිරිසක් ඉන්නවා නම් ඒ වෙනුවෙන් ඔබේ යුතුයකම් වක්කී මේ ආගේ කර්ම අතර අරගෙන පින්න ඔබ මේ සතියක් පුරාවට නිදහස් කරන්නට කටයුතු කරව යම් තාපිරිසක් ඉන්නවා නම් ඒ සිරිදුනත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම ඔබට දානමාන ආදී වශයෙන් නොයෙක් ආකාරයෙන් සංග්‍රහ කරන්නා වූ යම් තාපිරිසක් ඇතනම් ඔබට ආරක්ෂා සම්පත්තිය සලසා දෙන්නා වූ යම් තාපිරිසක් ඇතනම් ඒ සිරිදුනාවත් මේ මොහොතේ සිහිපත් වෙන ඒ සිරිදුනාට මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය විදවා පතුරවා හරින් ඒ පින විහිදී පැතිර යාමේ නේ සෑම සිරිනාම සුඛිත මුදිත වෙත්වා අභව ස්ථාන විදිබලා ඉන්න යම් තාපිරිසක් ඇතනම් එයින් අතුමි දේවා සම්දිරි සුඛියත් බහයෙන් ලබත්වා දසා කුසලෙන් මිදෙත්වා දස කුසල වඩත් දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බහාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන්න ඒ වගේම පින් චිරහත් කාලයක් ශ්‍රී සම්බුද්ධ ශාසනයේ ශ්‍රී සම්බුද්ධ දේශනයේ ශ්‍රී සම්බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා තමන්ගේම දරුවන්සේ බලා කියාගත්තා වූ සක්‍ර දේවෙන්තුමා ප්‍රධාන කොටගත් සරේ උලෝක වාසී සම්ම්‍ය දෘෂ්ටික දේව දේවතාන් වහන්සේලා සෑම සිරි දෙනාම ඒ වගේම ඔබට පිහිටක් රකවරණයක් ආරක්ෂාවල් සලසා දෙන්නා වූ යම් තාක් ඉෂ්ඨකාමී ප්‍රේකාමී හිතකාමී දේව දේවතාන් වහන්සේලා පිරිසක් ඉන්නවා නම් අන්න ඒ සෑම සිරි දෙනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සිරි දෙනා කෙරෙහිත් මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය විහිදුවා පතුරවා හරින් මේ පින විහිදී පැතිරී යාමේ මේ සිරි දෙනාගේ දිව්‍යානුභාවය දිව්‍ය දීප්තිය තේජස වර්ණේ වඩ වඩා දියුණු වෙත්වා ආයුෂේ වර්ණේ සැපේ බලේ පටිභහන ඥානේ පිහිටත්වා දසාකුසලෙම මිදෙත්වා දසකුසල් වඩත් අදස පුණ්‍ය ක්‍රියාම කරත්වා චිරහත් කාලයක් සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා රැක බලා ගනිත්වා නිබ්බහන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරා ඒ වගේම පිටින අනන්ත සංසාරය පුරාවට ඔබට අම්මා තාත්තා ඥාති හිත මිත්‍ර දුව දරුවන් අමු දරුවන් ගුරුවරු ආදී වශයෙන් නන් අයරුන් ඔබට උදව් පදව් කරව වැලි කැටයක තරමකින් වතුර බිඳුවක තරමකින් හෝ වේවා ඔබේ හිතක් රිදුණු වෙලාවක හිතක් දන්නට යම් කෙනෙකුගෙන් උදව්වක් පදවක් ලැබුණා නම් අන්නේ සිරි දෙනා මේ මොහොතේ සිහිපත් කරගෙන පිටින් ඒ සිරි දෙනා කෙරෙහි මේ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය වීදවා පතුරවා හරිමු ඒ පින වීදී පැතිර යාමෙන් ඒ සිරි දෙනාම සුඛිත මුදිත වෙත්වා අභව ස්ථානෙ පිළිපදලා ඉන්නවන එයින් අතමි දේවා සම්ම්‍යත්‍චික සුඛිතගාමී අධ්‍යාත්ම ලැබත්වා සසල පුරාවටම කරගෙන ආව ණය ගනුදු නැත්නම් ඒ සියල්ල මහවර කරත්වා දස අකුසලෙන් මිදෙත්වා දස කුසල වඩත් දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරා අවසන් වශයෙන් සිහිපත් කරගන්න පිණුතුනේ එහෙනම් අද උදෑසන පටන් මෙහෙම උද දක්වා නන් අයරින් පින්දහම් කටුදුර නියලලා ඒ වගේම පුණ්‍යානුමෝදනාවතුලින් නැවත වාරයක් උපද්දවා ගත්ත ඔය අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය බල මහිමෙන් මේ මිහි මණ්ඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදුකාර බිලා දිෂ්ඨාන කරන් ඒ පහළ වන් අරිහතුන් වහන්සේලා අතරට අරිහත් මෙහෙණින් වහන්සේලා අතරට ඔබටත් මටත් අප සියලු දෙනාටත් එකතු වන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබිලා මේ මනුසත් භවයේ තුලදීම ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය තුලදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසන සිට මෙනවදාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තයෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරයන් ඔබ සෑම සිරි දිනාම නිබ්බාන පරම සුඛයෙන් සුපිත්තර වෙත්වා.